අපේ පින්වත් සියලු දෙනාම දවසින් දවස දවසින් දවස අඩියෙන් අඩිය අඟලෙන් අඟල ටිකෙන් ටික මේ නිවන කරා ලං වෙනවා. එතකොට ඔබ සියලු දෙනාම මේ නිවන කරා ලං වෙන ගමනේදී ඔබ හැමෝම ඒ නිවන් මගේම ඔබට වඩා ටිකක් ඉස්සරහින් යන ඔබට වඩා ටිකක් කාලය වෙනුවෙන් කැප කරන්න පුළුවන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සිය දරන යම් පිරිසක් ඉන්නවා නම් ඒ අයගෙන් තමන් එන පාර හරිදෝ හරිදෝ කියලා ඒක චෙක් කර කර ඒ කියන දේවල් කරන්න උත්සාහ කරමින් එන ගමනක් මේ තියෙන්නේ. එහෙම නේද? ඒ නිසා ඔබ කාටවත් මේ එන ගමන් මග වරදින්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි. වරදිනව නම් වරදින්න තියෙන එකම තැන්වලදී විතරයි. ඒ තමයි බුද්ධ භූමියෙන් එළියට අඩිය තියපු වෙලාව. ඒ කියන්නේ ගුරුවරයන් වහන්සේලා විසින් ඔබගේ ජීවිතයට යම් දෘෂ්ටි ටිකක් දීලා තිනවා. ආන්ගේ දෘෂ්ටි වලට පරිබාහිර දෘෂ්ටි වලට අනුකූලව යම් වෙලාවක ක්‍රියාත්මක වුණොත් ආන්ගේ වෙලාවල් වලදී විතරක් ඔබගේ මේ නිවන් මඟ වෙනත් පැත්තකට යනවා. ඉතින් මේ සියලු දේවල් පිළිබඳ බොහොම හොඳ අවධානයකින් අවබෝධයකින් මේ පිරිස් හැමෝම කටයුතු කරනවා කියලා අපි විශ්වාස කරනවා. ඒතර පින්වතුනි දැන් අදත් අපි මේ ධම්ම දේශනාව ආරම්භ කරන්න කලින් හැමෝම එකතු වෙලා ත්‍රිවිධ රත්නය කමා කරගත්තා. ඒ වගේම තමන් කරපු පින් සිහිපත් කළේ අධිෂ්ඨාන කරගත්තා. ඒ වගේම මීට ටික වෙලාවකට කලින් අපේ ස්වාමීන් වහන්සේ නමක් වැඩලා ඔබ හැම කෙනාටම අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් කළාද? දස සීල් නෙමෙන්නේ අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් කළා. දැන් සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ වගේම ත්‍රිවිධ රත්නය සරණ යනවා කියලා නැවත සැරයක් කියලා ඉන්නේ. ඒ වගේම ත්‍රිවිධ රත්නය කමා කරගෙනත් ඉන්නේ. ඊට පස්සේ පිං අදිස්ථාන කරලත් ඉන්නේ. දැන් හොඳ පවර්ෆුල් වාහනයක් නේද? මමද අපි දවසක් කතා කරා අර ගිරිපුර ඇත්තෝ එකේ ඉන්න ඔබත් එක්ක නෙමෙයි කතා කරන්නේ මම මතක නැහැ. හදාරේ නැද්ද? ආ සමහරු. දැන් මේ වෙලාවේ ඔබ ගාව හොඳ ස්ට්‍රෝංග් වාහනයක් තියෙනවා. බොහොම ශක්තිමත් වාහනයක් තියෙන මොකටද මේ ගමන යන්නේ? ඒ කියන්නේ මේ වෙලාවේ ඔබට නිින්ද ගියේ නැත්තම් ඒකට ඉතින් උත්තරයක් නැහැ මං ගාව. නිින්ද ගියේ නැත්තම් ඔබට පුළුවන් මේ කියන දේවල් හොඳට සුනාත ධාරේත චරාත කියන තුන් විදිහටම අනුගමනය කරගන්න. එහෙම ලේසියෙන් වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් ඒකට ගැළපෙන පරිසරයක් තියෙන්න ඕනේ. ඒ පරිසර සැකසුම තමයි දැන් මේ ස්වාමින් වහන්සේ නමක් උදේම වැඩලා ඔබට සිදු කළේ. ඒ වගේම තමයි මේ දේශනාව පටන් ගන්න කලනොත් ඒක තමයි ඒ කළේ. ඒකෙන් කරන්නේ පරිසරය හදන එක. දැන් නිකන් හිතලා බලන්න හැම දේශනාවකම පටන් ගන්න කලින් මේ ලෝකෙ කොහේක තැනක වුණත් ස්වාමින් වහන්සේ නමක් දහම් දේශනාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේලා ත්‍රිවිධ රත්නේ වන්දනා කරවලා ඒ වගේම ඔබ අඩුම ගානේ පංචශීලයේ සමාදන් කරවලා තමයි ඒව කරන්නේ. ඒ වගේම අපවාද උපවාද එහෙම කමා කරවනවා. හැම දේශනාවකම ඕක කරනවා නම් පින්තුනේ ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද ඒ කරන එකෙන් තමයි ඔබට බොහොම ශක්තිමත් වාහනයක් සැකසීලා එන්නේ. ඒ වෙලාවට හරි මේ ගමන ටිකක් ඉස්සරහට යන්න. ඒ වාහනේ නැත්තම් ඇත්තටම ඔබ ගාව දහම තියෙනවා නම් විතර දහම විතරයි නම් තියෙන්නේ. ඒක හරියට නිකන් අර ගිරිපුර ඇත්තෝ එකේ බොරළුගේ වාහනය. ඒක දැකලා තියෙනවද හැමෝම නැද්ද? ඒක වැඩි මාර වැඩි. ගිරිපුර ඇත්තෝ කියලා කාටුන් එකක් අහලා තියෙනවද? අපි පොඩි කාලේ බලපු එක. බොරුසත් ඔලුවනනද? ගිරිපුර ඇත්තෝ කියලා කාටුන් එකක් තියෙනවා. ඕක අද ගිහිල්ලා බලන්න ඈ. ඒ කාටුන් එකේ තියෙනවා මේ ඒගොල්ලෝ යන වාහනය. ඒගොල්ලන්ට තියෙනවා වාහන. ඔක්කොම ඒ ගමේ ගල් වලින් තමයි හදලා තියෙන්නේ. ගෙවල් දොරවල් ඔක්කොම කළු ගල්. ඒතර කාර් හතර තියෙන්නේ ගල් වලින්. ඒතර ඒගොල්ලෝ ගාව කාර් එකක් තියෙනවා. ඒ කාරේට එන්ජින් එකක් නැහැ. හරිද? ඒකට රෝද හතරක් වගේ එකක් හදලා තියෙනවා කළු ගල් වලින්. ඒක කැරකෙන්නේ නැහැ හැබැයි. හැබැයි ඒගොල්ලෝ වාහන වලින් තමයි යන්නේ. ඒගොල්ලන්ගේ වාහනේ විදිහ තමයි ඒ වාහනේ මැද තියෙනවා ඉන්න තැන. ඒක මැද්දට දෙන්නේ බෑලා වාහනේ උස්සගෙන යනවා. මතකද දන්නේ වාහනේ එයා තමයි උස්සගෙන යන්නේ. ඉතින් උස්සගෙන ගිහිල්ලා ඉතින් ඒක තැඟ වලට යනවා ඒකත් අරගෙන. ගිහිල්ලා ඉවරලා ඉතින් වාහනේ ආයි බිමින් තියලා දෙන්නත් එක බැහැලා ඒ ගමන ගිහිල්ලා ආයි ඇවිල්ලා ආයි වාහනේ උස්සගෙන දෙන්නත් එක ආයි ගෙද්දට යනවා. ඉතින් ඒගොල්ලෝ පයින් යන්නේ අතරම වාහනේ උස්සගෙන. ඒක හරි හොඳයි ඒ ක්‍රමය. අන්න ඒ වගේ තමයි නිවන් දකින්න පරිසරයක් නැති ධම විතරක් තියෙන කෙනා මේ ගමන යන්නේ. ඒ ධම විතරක් තියෙනවා කියලා කියන්නේ අර ඩ්‍රයිවර්. අර උස්සගෙන යන මනුස්සයා. වාහනයක් නැහැ කියලා කියන්නේ එයාට මේ පරිසරයක් නැහැ මේක කරන්න. පරිසරයක් නැහැ ධම විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ කෙනා බොහොම අමාරුවෙන් තමයි මේ ගමන යන්නේ ඉස්සරහට. ඇත්තටම යනවට වඩා අතහැල දාන එක තමයි කරන්නේ. ගොඩක් වෙලාවට දුෂ්කරයි කියලා ඉවරලා අතහැලා දාන. කරන්න බෑ කියලා අතහැලා දාන ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ නිසා ඔබට අපිට හැමෝටම හොඳ මේ ලෝකේ ඉන්න උතුම්ම ගුරුවරු ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගුරුවරු හැමතිස්සෙම ඔබට දේශනා කරනවා මේ ධහමට අමතරව ගොඩාක් කාරණා. නේද? මම හිතන්නේ ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාවලදී පවා උන්වහන්සේ ධහම් කරුණ වලට වඩා ගොඩාක් කතා කරනවා ඔබගේ ජීවන පැවැත්මයකට සුදුසු විදියට හදාගන්න. නේද? සුදු ගතිගුණ එහෙම උන්වහන්සේ සෑහෙන කතා කරනවා ඔබත් එක්ක. ඇයි දන්නවද එහෙම කරන්නේ? ඒ වගේම උන්වහන්සේ ඔබට ගොඩක් වෙලාවට පිංකම් කරන්න කියලා ගොඩාක් උනන්දු කරනවා. ඒ කරන්න පිංගුතුනි ඔබට හොඳ ශක්තිමත් වාහනයක් හදලා දෙන්න ඔය. දැන් හොඳම උදාහරණය තමයි අර අපේ දාරුචීරි මහරහතන් වහන්සේම නේද? කොහොමද උන්වහන්සේගේ වාහනේ? ඈ? ඒක වාහනයක් නෙමෙයි මොකද්ද ඒක? ඒක ජෙට් එකක්ද කියලා. ජෙට් එකත් එච්චර වේගෙන් යන්නේ නැහැ. ඒ තරම් පවර්ෆුල් වාහනයක් උන්වහන්සේ ගාව තිබුණා. මොකද උන්වහන්සේ සෝතාපන්න වෙලා හිටියේ නැහැ. උන්වහන්සේ ධහම ගැන මාත්‍රයක්වත් දන්නේ නැහැ. නේද? උන්වහන්සේට පුංචි ධහම් කරුණක් ඒ වෙලාවේ කිව්වා. කිව්ව වෙලාවේ සෝතාපන්න වුණා. සෝතාපන්න වෙච්ච ගමන් ඉතිරි මාර්ගඵලයෙන් උපසම්පදා වුණා. ධම්මරසිකාරින් ඉතාමත් ඉක්මනින් අරියත් ඵලයේ පූර්ණ වුණා. ඒකෙන් කියන ලොකු කතාවක් තියෙනවා අපි හැමෝටම ඉගෙන ගන්න. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් මේ ප්‍රතිපදාව මේ මාර්ගඵල පූර්ණ වෙන ක්‍රමවේද කීපයක් තියෙනවා පින්වතුනි. සමහර කෙනෙක් ඉන්න බොහොම සුඛ ප්‍රතිපදාවකින් බොහොම ඉක්මනින් මාර්ගඵල ලබනවා. සුඛා ප්‍රතිපදා කිප්පා විජ්ජා කියලා කියනවා. ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා සුඛා පටිපදා ගන්ධහ විජ්ජා. බොහොම පහසුවෙන් මේ ප්‍රතිපදාව කරගෙන ප්‍රතිපදාව කියන්නේ මේ පහසු ජීවන රටාවක් කරනවා. නමුත් බොහොම හිමින් තමයි මාර්ගඵල උපසම්පදා වෙන්නේ. තව පිරිසක් ඉන්නවා දුක්ඛා පටිපදා කිප්පා විජ්ජා. තව පිරිසක් ඉන්නවා දුක්ඛා පටිපදා ගන්ධහ විජ්ජා කියලා. ඒ කියන්නේ මේ ප්‍රතිපදාව බොහොම දුක්සහගතව තමයි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් බොහොම ඉක්මනින් මාර්ගඵල සාක්ෂාත් වෙනවා. තව කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාවත් බොහොම දුක්ඛිතව මහා දුෂ්කරව තමයි කරන්න වෙන්නේ. ඒ වගේම තමයි මාර්ගඵල උපසම්පදාත් බොහොම හිමින් සිද්ධ වෙන්නේ. ඔය විදිහට හතර ආකාරයක් ඉන්නවා මේ නිවන් මඟ කරගෙන යන මිනිස්සු අතර පිරිස. මේ පිරිස අතර ඉන්නවා. එතකොට ඔය අතර දාරුචීරි මහරහතන් වහන්සේලා කියන කියන්නේ සුඛ ප්‍රතිපදාව කියන එකේ අති උත්කෘෂ්ටයි. ඒ වගේම අභිජ්ජා සාක්ෂාත් වීම කියන එක මගපල් පූර්ණේ වීම කියන එක ඉතාමත් වේගෙන් සිද්ධ වුණා. කාටවත් හිතා ගන්නවත් බැරි තරම් වේගෙන්. ඒ දෙකේම උඩම ලෙවල් එකක් උන්වහන්සේට තිබුණා. ඉතින් අපිට එකෙන් බොහොම පැහැදිලි වෙනතුනේ උන්වහන්සේට බුදු පියන් වහන්සේ දේශනා කරන්න යදුණු සද්ධර්මයක්. සමහරලාට ඒ සද්ධර්මයේ තවත් ස්වාමින් වහන්සේලාමකට ඕන තරම් උන්වහන්සේ දේශනා කරන්න ඇති. නමුත් ඒ දේශනාව ශ්‍රවණය කරපු උතුමන් වහන්සේලා දෙන්න මාර්ගඵල පූර්ණේ කරගත්තේ සම්පූර්ණ වෙනස් ක්‍රම වේද දෙකකට. අපිට හොඳටම පැහැදිලි දාරුචීරි මහරහතන් වහන්සේ ගාව නිවන් මඟ පූර්ණේ කරගන්න ඉතාමත් සුදුසුම ආකාරයේ වාහනයක් තිබුණා කියලා සැකසিলা. ඒකට උන්වහන්සේ ඒ ජීවිතේ ගොඩක් දේවල් කළේ නෑ අත්‍තරම. උන්වහන්සේ ඊට කලින් අත්බැව්වල මහා විශාල විදිහට පාරමිතා පූර්ණේ කරලා දන් දීලා සිල් රැකලා මිනිසුන්ට විවිධාකාරයෙන් අපෝපස්ථාන කරලා මහා ඉහෙලෙන් පාරමිතා පුරලා තිබුණා. පීරි පාරමිතාම හොඳටම කරලා තිබුණා. ඉතින් බොහොම ශක්තිමත් හිතක් ඒක. කාන්ති ගුණෙම කියන්න බැරි තරම්. ඒ කියන්නේ ඒකේ උච්චතම මට්ටමට ගිහිල්ලා. ඒ නිසා අර දහම් බින්දුවක් වැටුණු ගමන් මොකද උනේ? අර වාහනේ හයි ස්පීඩ් නිසා ඒකට අර ඩ්‍රයිවර් වැටිච්ච ගමන් ටක් ගාලා හරි පාරේ ඉතාමත් වේගෙන් ගියා. ඒ නිසා පින්තුනි අපි මේ වැඩේ කරගෙන යනකොට ඇත්තටම මොලේ හදවතයි දෙකම උනේ. මොලේ තමයි ප්‍රඥාව. හදවත තමයි ඔබ පවත්වාගෙන යන සුදු ගතිගුණ. ඔබ කොයිතරම් හොඳ සුදු මිනිසෙක්ද? කොයිතරම් ඔබ ගාව දිව්‍ය ගතිගුණ තියෙනවද? මනුස්ස ගතිගුණ තියෙනවද? බ්‍රහ්ම ගතිගුණ තියෙනවද? ආන්ගේ ගතිගුණ කොයිතරම් දුරට ඔබ පවත්වා ගන්න උත්සාහ කරනවද? ඒකේ උඩරිම හොඳම මට්ටම් කරගෙන යන්න උත්සාහ කරනවද? ඒකත් එක්ක ඔබගේ ප්‍රඥාව නැමැති මොලේ දෙන්න එකට එකතු වුණොත් එහෙම බොහොම ශීඝ්‍රයෙන් මේ වැඩ පිළිවෙල කරගෙන යන්න පුළුවන්. හොඳට තේරෙනවා පිටුනේ මේ ලෝකේ පැවැත්මත් එහෙමම හැදලා තියෙන මොලේ විතරක් තීලා හරියන්නේ නැහැ. අදවත නැත්තම් මැරිලා යනවා. නිවන් මාගෙත් එහෙම තමයි. දැන් මේ මෙතන ඉන්න පිරිස් කිසිම වෙලාවක අවතක්සේරුවට එහෙම කරන්න එපා. හොඳ ගතිගුණ කියන ඒවා අයින් කරලා දාන්න එහෙමම කරන්න යන්න එපා. මම දහම විතරක් දන්නවනේ මේ දහමෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා. එහෙමම කරන්න යන්න එපා කිසිම වෙලාවක. ඔබට තව මිනිස්සෙකුට උදව්වක් උපකාරයක් කරන්න ලැබුණොත් තමන්ට කරන්න පුළුවන් උපරිමින්ම ඒ දේ කරන්න උත්සාහ කරන්න පිංගතු. මොකද ඒවා තමයි ඔබට ශක්තිය විදිහට පිහිටන්නේ. පංච බල කියලා දෙන දේවල්. ඒ දේවල් නැතුව මේ දහම් බිඳුවෙන් විතරක් මේක කරගන්න හරිම අමාරුයි. ඒ වගේම තමයි හැම කෙනාම මතක තියාගන්න ඕනේ. අරියත් බලේ පූර්ණේ කරනවා කියන එක එහෙම ලේසි පාසු වැඩක් කියලා එහෙම හිතන්නේ මේ මාත්‍රයක්. ඒක බොහොම දුෂ්කර වැඩ පිළිවෙලක්. දුෂ්කරයි කියලා කියන්නේ ඒකට ගොඩාක් මහන්සි වෙන්න ඕන. මහන්සි වුණොත් අපිට කරගන්න බැරි කමක් නැහැ. අනිවාර්යයෙන් කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒ නිසා අර ගිරිපුර හැත්තෙක ඉන්න බොරළුගේ වාහනේ වගේ වාහන තියන අය ඉන්නවනේ. ඔබ ඉක්මනින් උනන්දු වෙන්න උත්සාහ වෙන්න ඔබගේ වාහනේ ශක්තිමත් කරගන්න. ඔබ හොඳටම දන්නවා නම් පිටුතුනේ ඔබ මේ ජීවිතේ මිනිසුන්ට කරපු කියපු දේවල් මිනිසුන්ට දීපු දෘෂ්ටි මොනවාද කියලා ඔබ දන්නවනම් මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන තේ කායස්ස වේදා පරම මරණං අපාය දුක්ගති විනිපාතං නිරයං උපවන්නාති. ඔබ මේ ජීවිත කාලේ මිනිසුන්ට වැඩිපුරම දුන්නේ මොනවාද කියලා මම කියන්න ඕනේ නැහැ. ඒක ඔබ දන්නව ඇති. ඔබ ඉන්න තාක්ම මිනිසුන් දුන්නේ මොනවාද? නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වේවා කියලා ඇවිද්දද පොඩි කාලේ ඉඳලා? ඔය මොනවත් කිව්වේ නැහැ. ඉන්නකම මිනිසුන් දුන්නේ මොනවාද? කාමයේ. මුළු දවස පුරාම දුන්නේ ඕක. එක්ක රූපකාමයේ දුන්නා, එක්ක ශබ්දකාමයේ, ගන්ධකාමයේ, රසකාමයේ, ස්පර්ශකාමයේ. ඔන්න ඔය කියන කාමයේ දිදීන් එක තමයි කලේ. කාමයේ හොඳයි, කාමයේ සාරයි, කාමයේ හරි ආස්වාදයි, කාමයේම තමයි ලබා ගන්න ඕනේ කියලා ඔබ කටාරින වාරයක් පාසා ලෝකෙට දුන්නා. ওই දීපු දේවල් හැම එකම පිඟුතුනි මතක තියා ගන්න ඕනේ. ඒවා බොහොම අඳුරු වලාවක් විදිහට තමන්ගේ වටේ රැස් වෙලා තියෙනවා. ඒවා තමන්ගේ නිවන් මාර්ග විනාශ කරලා දාන්න ඒවට අදාළ විපාක කැරකීර කියනවා අනිත් පැත්තට. ඒවා තමයි අපි පුළුවන් තරම කළේ. ඒ නිසා මේ අලුතින් දහම් දේශනා කරන, දහම් ශ්‍රවණය කරන යම් පිරිසක් මෙතන ඉන්නවනම් ඒ පිරිස් වලට මේ දහම් සසරේ කරගත්ත ලොකු පිනකට ඇහෙනවා ඇති. ඇහුනට පස්සේ ධර්මාබෝධයට පත් වෙනවා ඇති. නමුත් එතනින් හිතන්න එපා දැන් ඔක්කොම හරි ගියා කියලා. ඔබගේ පිනකට දහම ඇහෙනවා වෙන්න පුළුවන් පිටුනේ. නමුත් වැඩිපුරම මතක තියාගන්න තියෙන්නේ දහම් ඇහෙන්න සුදුසු දේවල් නෙමෙයි. මොකද ඉන්න තාක් අපි කරේ ওই ටික නෙමෙයි. කරන්න ඕනේව නෙමෙයි කරේ. කරන්න ඕනේ නැති ඒවා ටික තමයි කරේ. අලජ්ජිතායේ ලජ්ජන්ති. ලජ්ජිතායේන ලජ්ජරි. ලැජ්ජ වෙන්න ඕන දේවල් වලට අපි ලැජ්ජ වුනේ නැහැ. මොනවාද ලැජ්ජ වුනේ? ලැජ්ජ නොවිය යුතු දේවල් වලට තමයි ලැජ්ජ වුනේ. එහෙමනේ එහෙම. අපි මේ ලෝකෙ මිනිසුන්ගේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරන්න බින්දු මාත්‍රයක්වත් ලැජ්ජු වෙන්නේ නැහැ. සමහර සම්මා දෘෂ්ටි කතා කරන්න ගියොත් මේ වට නම් පොඩ්ඩක් අකමැතිකමක් තිබුණා. ඔබ සුදු ඇඳුමක් ඇඳගෙන පන්සල් යන්න ලැජ්ජකමක් තියෙන්නේ නැති. නම් රතු පාට ඇඳුමක් ඇඳගෙන වෙඩින් එකට යන්න අකමැත්තක් තිබුණේ නැහැ. ඒකට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි හැමෝම මතක තියාගන්න ඕනේ මේ ඇවිල්ලා අලුත් අලුත් පිරිසට මේ විශේෂයෙන් මතක් කරන්නේ. ඔබ මේ බණ ටිකක් පළමු කොටාවට ඇහුවා කියලා කියන්නේ එතනින් එහාට ඔක්කොම හරි නෙමෙයි. බණ ටිකක් ඇහුවා කියලා කියන්නේ ඔබ යන්තම් ඔබගේ ඔළුව එක පැත්තකට හැරුණා විතරයි. ඒ හැරුණාට පින්වත්නි ඕනතරම් අවස්ථා තියෙනවා ඒ හැරිච්ච ඔළුව ආයි මේ පැත්තට හැරෙන්න. මොකද අපි මේ වගේ අවස්ථා ඕනතරම් අහලා තියෙනවා. මේ බණ අහන්න පටන් අරගෙන ඒ අහන බණ තව කෙනෙකුට දීලා ඒ බණ දීපු කෙනා සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන යනවා. එහෙම වෙනවා. මේ බණ තමයි කතා කර කර ඉන්නේ. මේවා දන්නවද බණ? දන්නවද? මම දන්නේ නැහැ. තියෙන්නකෝ කියන්නේ. ඉතින් බණ කතා කරන්නේ. බණ කතා කරනවා හැමදාම බණ අහන්නත් වෙනවා. හැම සෙන්සුරාද්දම බණ අහන්නත් වෙනවා. හම්බුනොත් කතා කරන්නේත් දහම. කාට ඇරියොත් දහම ඒකේ තියෙන වෙන මොකුත් ඇත්තෙත් නැහැ. හැබැයි ඒ දහමම පාවිච්චි කරනවා මාර්යාගේ අවශ්‍යතාව වෙනුවෙන්. එහෙම වෙච්ච උදාහරණ අපිට ඕන තරම් අපි අහලා තියෙනවා. සමහර වෙලාවට ථූපාරාමයේ රුවන්වැලිසෑය වන්දනාවට යනවා. ඇයි? බුදුහාමුදුරුවෝ ඒ ධාතුන් වහන්සේලාම තියෙන තැන්. අපි බලන්න යනවා. ඉතින් යන්නේ බණ ප්ලේ කරගෙන තමයි කාර් එකේ. බණ ප්ලේ කරන් තමයි යන්නේ කාර් එකේ. කාර් එකේ බණ ප්ලේ කරන් ගියාට මාර බලපෑමට අහු වෙන ඕන තරම්. ඉතින් මහ වුණාට පස්සේ බින්දේට සමහරලාට මහ විශාල විදිහට අපවාද උපවාදත් කරගන්නවා. ඒ කරගන්න අපවාද උපවාද නිසා බුදු පියන් වහන්සේගේ ශ්‍රී දේහේ රස්නේ දැනෙන මට්ටමටම ඇවිල්ලා ආයිසරයක් කරකිලා යනවා ලෝකාන්තරික නිරේ සීතල දැනෙන්න. ඒකයි විදිය. දහම කියලා කියන්නේ බින්දුනි ඔබට ඈත තියලා කොඩියක් උස්සලා පෙන්නන මෙන්න මේ පැත්තට එන්න කියලා එච්චරයි. ඒ දක්වා ඒ කොඩිය අතට අරගෙන දින්න කියලා ඒක උස්සන දවස වෙනකම්ම ඔය හිත විශ්වාස කරන්න එපා බින්දු මාත්‍රයක්. මොකද මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ උදාහරණ සහිතව. එහෙම දේවල් ඕන තරම් වෙලා තියෙනවා. මේතක් වෙලා තියෙනවා. මීට පස්සෙත් වෙලා වෙයි. ආපු සසරෙත් ඕන තරම් වුණා. ඔබ වින්දුනේ ගෞතම බුදු පියන් වහන්සේගේ ශාසනේ මේ අවුරුදු 2600 කට පස්සේ බණහන කොටස විතරක් නෙමෙයි. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම මේ සම්බුද්ධ ශාසනවල වලත් ඔබ සමහරලාට ඉන්නේ නැති. ඔබ සමහරට කකුසඳ බුදුහාමුදුරුවන්වත් දැකලා ඇති. පියමුතුරා බුදුහාමුදුරුවන්වත් දැකලා ඇති. උන්වහන්සේගේ දහම් දේශනා කරපු ආරාමයටත් ඔබ ගිහිල්ලා ඇති සමහරලාට. උන්වහන්සේ කිව්ව බණ අහලා අනේ මේකනේ ලෝකෙ කියලා හිතිලා ඔබට පැවිදි වෙන්නත් හිතිලා ඇති සමහරලාට. ඔබ පැවිදිත් වෙලා ඉන්නේ නැති. නමුත් එහෙම වෙලා හිටියත් ඔබ හවුනා මාරයට. මාරයට හවු වෙච්ච නිසා අන්තිමට පිරිමි ජීවිතෙත් අහිම වෙලා ගිහිල්ලා සමහරලාට අර කරගත්ත යන්තම් පිනකට කාන්තාවක් වෙලා ඉපදුනා වෙන්නත් පුළුවන්. මොකද කාන්තා ගති පැවතුම් කරන්න ගිහිල්ලා කාමයේ අන්තයටම ගිහිල්ලා අන්තිමට පිරිමි අත්බැවෙත් නැති වෙලා ගිහිල්ලා ස්ත්‍රී අත්බැවයක් ලැබිලා නමුත් අර කරගත පොඩි පිනක් පරිසම් දීලා ගෞතම බුද්ධ ශාසනයේ කාන්තාවක් වෙලා ඉපදෙන්නත් ඇති සමහරලා. පිරිමියත් එහෙම වෙන්නේ නැති. කිසිම වෙලාවක හිතන්න එපා මේ පළවෙනි අවස්ථාවේ එහෙම කියලා. මොකද එහෙම ඉතුනොත් එහෙම ඔබ ගොඩාක් දේවල් වලින් නිදහස් කරගන්නවා. දැන් හරි ඔක්කොම කියලා ඉවරලා ගොඩක් දේවල් අතහැරලා දානවා. එහෙම එහෙම කරන්න එපා. ඔය හිත කියලා කියන්නේ මේකට බින්දු මාත්‍රයක විශ්වාස කරන්න එහෙම පුළුවන් ගන්න එහෙම නෙමෙයි. ලෝකේ නැති දේවල් වෙනවා. මේ ඉන්නවා නිවන් දකින්නේ කියලා හිතාගෙන ටික දවසක් ගියාට පස්සේ කුසට දරුවෙක් එනවා. නිවන් දැකලා ඉවරයි. නිවන් දැකලා ඉවරයි කියලා කියන්නේ දැන් ඉතින් එතනින් එහාට කවුද දන්නේ කවුද ආවේ කියලා. නේ? සසරේ කරගත්ත මහා කර්ම විපාකයක නිවන වහලා දාන්න අදිස්ථානයේ මිදපු රකුස් වැටියෙද්ද කියලා කවුද දන්නේ බඩට ආවේ? ඉපදුනා පෙන්ගුදුනේ කියලා තොල්ලෙක් කර. දැන් මොකද කරන්නේ? මම මරන්නද? මන්ද කුද්දික වෙලා ඉපදුන. දැන් මොකද කරන්නේ? නැත්තම් ඉපදුනා ටික දවසක් ගියාට පස්සේ බියෙන් ගල මරලා දානවා. ඔබ නෑ කියන්නේද? ඒකයි කියන්නේ. සසර ගනුදෙනු කියලා කියන්නේ මේ සසරේ අපි කරගත්ත දේවල් කියලා කියන්නේ වින්ගතුනේ මහා පුදුම භයානක දේවල්. හැමතිස්සෙම තමන්ගේ මේ නිවන් මඟ පරිස්සම් කරගන්න කටයුතු කරන ඕන හැමෝම. කිසිම තැනකදී නිදහස දෙන්න එපා ඉතින් ඔය හිතට. මම මේ කියනේවා ඔබ කරන්න උත්සාහ කරලා බලන්න. නැවත ඉතින් ඔබ ගිය ලෝකෙත් එක්ක අපි දන්නේ නැහැ ඒක කොහොම කරන්න කියලා. නමුත් ඔබ උත්සාහ කරලා බලන්න මේකද? මොකද අපිට ඕන තරම් අත්දැකීම් තියෙන ඔය සම්බන්ධව. පිරිස ඇවිල්ලා කතා බහ කරනවා. ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මෙන්න මෙහෙම හිටිය මම මේ මෙච්චර කාලයක් මේ ආව වනහන්. වනහන් ඇහිලි වෙලා මෙහෙම මෙහෙම හිටියා. ටික දවසකට පස්සේ වනහන් ආපු කෙනෙක් එක්කම මගේ පොඩි සම්බන්ධයක් පටන් ගත්තා. ඊට පස්සේ දැන් මං ඉන්නේ මේ රටේ. දැන් රටත් ගිහිල්ලා. බණ ඇහිල්ලත් ඉවරයි ඔක්කොම ඉවරයි. මේ කාලයක් වනහපු අය අවුරුදු දෙකේ තුනේ වනහපු අය බණ තමයි අහලා තියෙන්නේ. බණ ඇහුවට ඒ යහපු බණ උප්පන්නානං කුසලානං ධම්මා. උපන් කුසලයක් තිබුණා නම් ඒ කුසලේ ආරක්ෂා කර ගැනීම උදෙසා කිසිම ආරක්ෂක වැටක් දාගත්තේ නැහැ. ඒක උදෙසා රැකවරණය දාගත්තේ නැහැ. හිතාගත්තා මේ නැගිච්ච කුසල ධහමට පුළුවන් වෙයි කියලා. මේ ඔක්කොම ටික පරද්දලා දාන්න. නමුත් ඒක ප්‍රමාණවත් නැතුණා මාර්යාගේ පහරට හවුණා. පින්වතුනි බුදුබයන් වහන්සේ උදාහරණයක් දීලා තිනවා පුංචි පැලයක් ආරක්ෂා කරනවා වගේ ඔය ඔබට ලැබිච්ච දේ රකින්න ඕනේ කියලා. කිසිම තැනකද නිදහසක් දෙන්න එපා කියලා. ඒ උපමාවයි සඳහන් වෙනවා පුංචිම කාලෙදී පුංචි පැලයක් කියන එක ගොළු බෙල්ලෙකුට උනත් මොනව කරන්න පුළුවන්ද? කාලා විනාශ කරලා දාන්න පුළුවන්. නමුත් ගොළු බෙල්ලකින් කාලා විනාශ කරන්න පුළුවන් කාලේ කියලා කියන්නේ අනිත් සත්තු ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. ගොළු බෙල්ලෙකුට උනත් පුළා විනාශ කරලා දාන්න පුංචි පැලයක්. ඒ නිසායි පැලේට දැඩි ආරක්ෂාවක් දාන්න වෙනවා. මුල් කාලේ විශේෂයෙන්. ඊට පස්සේ කාලයක් යනකොට ওই පැලේ තව ටිකක් ලොකු වෙනවා. ඒ ලොකු වුණාට පස්සේ ගොළු බෙල්ලට කන්න බෑ. නමුත් හාවට කන්න පුළුවන්. හාව ඇහිලා කනවා. ඒ කාලෙට ඒ මට්ටමට රැකවරණය තව තර කර ගන්න ඕනේ. තව ටික කාලයක් කොහොම හරි ඇදගෙන ගියොත් එහෙම හාවට ගන්න බැරි වෙනව නම එළුවෙකුට ඇහිලා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැන් හාවගෙන් නම් කරදරයක් නැහැ හාවට ගන්න බෑ. ඔබ වගේ තමයි. දැන් ඔබට කවුරු හරි කිව්වොත් මේ විවාහ වෙන්න වගේ කියලා. ඒ වගේ වට ඔබට ඒවෙන් දැන් ඔබ මාට්ටු කරන්න ටිකක් අමාරුයි. අවුත් කියන්න බෑ. ඔබට කිව්වොත් එහෙම මේ අපි හරක් මරමු කියලා. ඒ වගේ එකක් කිව්වොත් එහෙම සමහරට ඔබගේ මේ මග වහන්න බෑ පිටු. ඒ කියන්නේ දැන් ගොළු බෙල්ලෙකුට වගේ එහෙම ඇවිල්ලා විනාශ කරලා දාන්න බෑ. යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් එළුවට ගන්න බැරි වෙනවා යම් කාලයක් ඔක වැඩුණාට පස්සේ. නමුත් එළියට ගන්න බැරුණාට පස්සේ බැරි වුණාට හරක ඇවිල්ලා කනවා කඩලා. හරකාවත් එහෙම කැඩිලා යනවා කෙලින්ම. ඒකටත් රැකවරණේ දා ගන්න ඕනේ. තව කාලයක් වෙනවා පිටු හරකටත් ගන්න බැරි කාලයක් වෙනවා. ඒ තරමට දැන් මේ ගහ හොඳට හැදිලා තියෙන්නේ. මේ සද්ධර්මයෙන් පෝෂණය වෙලා පිනෙන් වීරයෙන් පෝෂණය වෙලා මේක හැදිලා තියෙන නමුත් තව කාලයක් යනකොට හරකට බැරුණාට අලිය ඇවිල්ලා කඩලා දානවා. අලියට පුළුවන් වෙනවා ඔක පෙරලලා දාන්න ඇවිල්ලා. ඒ කියන්නේ ඒ වගේ ලෝක විපාකයක් ආවොත් එහෙම මාර බලපෑමක් ආවොත් එහෙම ඒකට වසඟ වෙනවා යහන්න දෙයක් නැහැ. ඒකෙන් නවත්ත ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අවුරුදු 10 ගානක් කල්ප ගානක් තිස්සේ ලොකු සම්බන්ධකමක් තියෙච්ච කෙනෙක් ජීවිතේට ආවොත් එහෙම. ඒක නා වචන දෙක කතා කරනකොට ඔබගේ ඔක්කොම සිල්ප ඉවර වෙනවා. ඒකට හවු වෙනවා. හැබැයි තවත් කාලයක් ඔබ කොහොම හරි වින්දුතුන ඕක රැකගෙන ආරක්ෂා කරගෙන ගියොත් එහෙම uppannana nan kusala nan dhamman කියන කොටස. තවත් කාලයක් රැකගෙන ගියොත් එහෙම වින්දුතුනි අලියටත් බැරි වෙන මොනව කරන්නද? ඕක පෙල්ලන්න. අලි ඇවිල්ලා දැඟලුවට වැඩක් නැහැ. දැන් පෙල්ලන්න බෑ. ඒ කියන්නේ මහා සද්දන්ත රූක්ෂයක් බවට පත් වුණා. මහා රුකක් බවට පත් වුණා. දැන් අලියෙකුටවත් ඕක පෙල්ලන්න බෑ. සැඩ සුළඟටවත් පෙල්ලෙන්නේ නැහැ. ඔය තැනට පත් වෙන්න වින්දුතුනි ලොකු කාලයක් යනවා. ඒක ඔබ කරන කියන දේවල් මත තමයි හැමතිස්සෙම තීරණය වෙන්නේ. ඒ තාක් කාලයක් පින්තුනි ඔය වටෙන් පිටෙන් එන පලිබෝධ කියන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනි. ඔබට මතක ඇති එක දවසක් ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කළා. පුංචි කේශ නාලිකාවක් ගහක ඒකක් මුල් කාලේ කොන්ක්‍රීට් එකක් ඇතුළට යනවා බොහොම සියුම්ම. නේද? බොහොම පුංචියට යන්නේ. ඉතින් මේ කොන්ක්‍රීට් එකේ හිතන්නේ නැහැ මේක මේ කරදරයක් වෙයි කියලා. නම් සියුම් ඇතුළට යන අර කේශ නාලිකාව මොකද වෙන්නේ? කොන්ක්‍රීට් එක ඇතුළේ තියෙන එකයි ප්‍රශ්නේ. දවසින් දවස අර කේශ නාලිකාව ටික පෝෂණය වෙන්න ගන්නවා. පෝෂණය වෙන්න ගත්තට පස්සේ වින්ගතුනේ මේ බිල්ඩින් එකක් දරාගෙන ඉන්න මේ 10 බීම් එකක්. මේ බීම් එකක් උනත් පසාරු කරගෙන කම්බි පලාගෙන අර මූල මොකද වෙන්නේ? කොන්ක්‍රීට් එක විනාශ කරලා දානවා. කළු ගලක් ඇතුළට වුණත් වින්ගතුනේ කේශ නාලිකාව ගියොත් එමෙ ටික දවසක් යනකොට කළු ගල දෙපළු වෙනවා. එහෙම වෙනවා. හැබැයි ඒකට හොඳම ක්‍රමය තමයි කේශ නාලිකාව මුල් කාලේ ඇතුල් වෙනකොටම අඳුර ගන්න. ඇතුල් වුණා පුංචි කේශ නාලිකාවක් කියලා. එතනින් අඳුරගෙන එදා මේක අයින් කළා දාන්න උත්සාහ කරන ඕනේ. ඒකත් එක්ක ජීවත් වෙන්න එහෙම එපා. මොකද මේ කාම ලෝක කියලා කියන්නේ වින්ගතුනේ අපි අම්මදාම ඕකෙම තමයි ජීවත් වෙන්නේ. ඔය හිතේ ලොකු දෘෂ්ටියක් තියෙනවා ආස්වාදයට හරි කැමති. දැන් මේ අපි දිගින් දිගටම ගුරු ස්වාමීන් වහන්සේ ඔබට දේශනා තුලින් කියනවා ආස්වාදයේ දුක ලෙස දකින්න. ආස්වාදයේ තමයි දුක. ওই දුක පස්සේ ගියාට පස්සේ තමයි මේ පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ආස්වාදයෙන් මවල එන්නේ ඔය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේකලොස් මහගින්න කියන එක හැදිලා එන්නේ කියලා. ඉතින් ওই කොටස ඔබට දිගින් දිගටම දේශනා කරත් වෙනුතුනේ අනාදිම සසර පුරා කරගත්ත පුරුදු පුහුණු කන් නිසා ආස්වාදයේ තියෙන තණ්හාව එහෙම ලේසියෙන් අයින් වෙන එකක් එහෙම නෙමෙයි. ඒ ආස්වාදයේ කියන කොටස රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් ওই මොකකින් හරි ගන්න උත්සාහ කරන මානසිකත්වයක් ඕක ASCII තියෙනවා. ඒවට කියනවා මායය කියලා. ආන්ගේ බලපෑම තියෙනකොට පින්විතරි පුංචි කේශනාලික ඇතුළට එනකොට ඔබ පොඩි ඉඩක් ඒකට දෙනවා. මොකද ඒකේ පොඩි ආස්වාදයක් තියෙන නිසා. පොඩි ආස්වාදයක් ඒක තියෙන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ නේද? ඒක අද විතරනේ කියලා ඒ වගේ එහෙම හිතෙන්න පුළුවන් ඔබට. හැබැයි ටික දවසක් ගියාට පස්සේ පිංගුතුරි වෙන්නේ ඔබගේ ජීවිතේ ඒකත් එක්ක තියලා තියෙනවා. මොකද පොඩි දෙයක් නේද? මොකද්ද ඔය ගණන් ගන්න තියෙන්නේ? ඒ මට්ටමින් තියාගෙන ඉන්නවා. ඔබ දන්නේම නැහැ මොකෝ වෙන්නේ. අරක වැඩෙන්න ගන්නවා. වැඩිලා අන්තිමට ලොකු විනාශයක් බවට පත් වෙනවා. මුලින්ම හිතන්නේ දහම කතා කරන්න ඉතින් ඒ මහත්තයා එන්න කිව්වේ. ඒ නෝනාට එන්න කිව්වේ දහම කතා කරන්නනේ. මම නම් කවදාවත් මගේ හිත නැමුරු වෙන්නේ පිස්සු කතා කරනවා. මම බුදුහාමුදුරුවන්ට එකපයින් මම ඒ නෝනට ඒ මහත්තයාට මම ඒ හෝටල් එකට කෑම කන්න යන්නේ මොනවා හරි මේ ඒක නිසා මේ බඩගින්නටම යන්නේ ඒකමයි කරන්නේ කේලිවෙලා දෙනවා ඉඩ දීලා තියෙන දැන් දහම් සාකච්ඡා තමයි යන්නේ වෙන සාකච්ඡාවක් කරන්නේ නැහැ දහම් සාකච්ඡා තමයි යන්නේ දහම් සාකච්ඡා ගියාට මිනිතුනි මතක තියාගන්න ඔබ ඉස්සරහට එන මිනිස්සය කියලා කියන්නේ මේ ආපු සසර ගමනේ ඕන තරම් ඔබගේ මහත්ය වෙලා ඉඳලා තියි ඕන තරම් ඔබගේ නෝන වෙලා ඉඳලා තියි ඕන තරම් සසර ගමන දෙද බෙදා ගන්න. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අර මාර බලපෑමට අහු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් අද මේ ආවේ නැහැ නේ බණ අහන්න. මොකෝ දන්නේ බණ අහන්න ඉන්නේ නැත්තේ. ඈ? ඇයි දන්නේ බණ අහන්න ඉන්නේ? දැන් හැමදාම ඉතින් මේ වෙලාවට කෝල් එකක් දීලා බණ ටිකක් කතා කරන්න ඇයි අද බණ කතා කරන්නේ නැත්තේ? පොඩ බලන්න ඕනේ ඇයි බණ කතා කරන්නේ නැත්තේ කියලා. දැන් තව ටික දවසක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙනාට තමයි බණ කියන්න ආස. දැන් ඔයාලට ඇවිල්ලා අම්මා හැම බණ ටිකක් ඇහුවොත් එහෙම. මොකද? පස්සේ කියන්නම් ඉතින්. දැම්ම වහන්න ඕනද බලන්න. ඊට වැඩ තියෙනවනේ කරන්න. ආන් එහෙම කියලා තමයි වෙන්නේ දැන්. දැන් ඒත් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා. දැන් අර ආපු අර පුංචි කේශ නාලිකාව දැන් හිමින් වර්ධනය වෙනවා. තව ටික දවසක් ගියාට පස්සේ මොකෝ වෙන්නේ? ඊට පස්සේ කෝල් එකක් දීලා එහෙම බලනවා දැන් මේ බනහන් ඉන්නේ නැත්තේ ඇයි කිඳ මන්ද දැන් මොකද උනේ කෑවද බිව්වද ඉතින් කොහොමද ඉතින් බනම නෙමෙයි ඉතින් කෑවද ඉතින් මේ කතා කරන්නේ උදාහරණ උපමේය සහිතව මේ තවත් ටිකක් දවසක් ගියාට පස්සේ ඉතින් ඊට පස්සේ මොකෝ වෙන්නේ ඊට පස්සේ බන පැත්තක ඊට පස්සේ බන ඉවර ඕක වෙනවා පින්තුරි මටත් එහෙම වෙලා තියෙනවා මේ පැවිදි වෙන්න කලින්. රදරත් තේරෙනවා පැවිදි වුණත් එක්කම අපිට මහා විශාල රැකවරණයක් හම්බුණා. ඒ රැකවරණය නිසාම තමයි මේ ගමනක් අපිට එන්න පුළුවන් උනේ. නැත්තම් එන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පින්තුරි මාර් බලපෑමට අහු වෙනවම තමයි. ඒ නිසා ඔබ හැම කෙනාම ඔබත් එක්ක තව පිරිසි ඉන්නවනම් ඔබගේ ඥාති මිත්‍රාදී පිරිසි ඉන්නවනම් යාළු එහෙළු ඉන්නවනම් ඒ අයත් මේ දහම් ශ්‍රවණය කරනවා නම් මේ නිවන් දකින අදිස්ථානයේ වැඩ කටයුතු කරගෙන යන පිරිස නම් පින්තුනේ ඒ අයට ඒ අවවාද කරන්න අපිට පුළුවන් මට්ටමේ. මොකද බොහොම ටික කාලයක් ගිහිල්ලා අනිවාර්යෙන් වැඩේ වරද්ද ගන්නවා. ඔබගේ ජීවිතේට පලිබෝධ කියන ඒවා එනවනම් අර දෙවි කෙනෙක් මාළුවා ඇටයක් ගහමුළුට වැඩනට පස්සේ ඒක ගැන කොච්චර දුරට ඒක ගැන තැකුවද ඒ ගැන කොච්චර කන්සිඩර් කළාද අන්නේ වගේ ඒ ගැන දැඩිව හිතන්න ඕනේ අපි හැමෝම. පුංචි දෙයක් වුණත් පින්තුනේ ලොකුවට මැග්නිෆයි කරලා දකින්න පුළුවන් කමක් තියෙන්න ඕනේ මේ ගමන ඉස්සරහට යනකොට අපි හැමෝටම. මොකද මේ ළඟකදීත් අපේ ස්වාමීන් වහන්සේ නමක් ඇහිලා කතා කළා. ඉතින් උන්වහන්සේගේ අතින් පුංචි අඩුපාඩුවක් වෙලා. ඒ අඩුපාඩුව කියන එක වෙලා දැන් උන්වහන්සේ හිතේ ඒක සම්බන්ධයෙන් පීඩාවටපත් වෙලා දැන් මොකද කරන්නේ මේ මේ මම කියලා දැන් ඒක ගැන ගොඩාක් සාකච්ඡා කරනවා මොකද මේකට කරන්නේ දැන් මෙහෙම මේ වගේ ඉතින් උන්වහන්සේ ගොඩාක් උකට ඉරි වෙලා ඉතින් මම උන්වහන්සේට මතක් කරේ අපි හාඳුරුනේ ඔබ වහන්සේ ඔය කියන කාරණාව ගැන ඔය තරම් දුක් පීඩාවටපත් වෙන එක ගැන ඔබ වහන්සේ පළමු කරුණ සතුටු වෙන්න කියලා මොකද ඔය කාරණාව කියලා කියන්නේ ඔබ වහන්සේ ගිහි කාලේ මේ දහමක් බිඳු මාත්‍රයක්වත් ඇඟට නොවැටිච්ච කාලේ හිතට නොවැටිච්ච කාලේ ඔබ වහන්සේ ඔය කියන කාරණාවට තව කාරණා ලක්ෂයක් විතර එකතු කරපු කාරණා කළා. ඒ වගේ ওই කාරණා වගේ 10000 ගුණයක් දැවැන්ත කාරණා ජීවිතේ කළා. ඒ කරපු එකක් ගැනත් ඔබ වහන්සේ බිඳු මාත්‍රයක පසුතැවෙනවත් නැහැ. ඔබ වහන්සේ ඒව ගැන හිතුවේවත් නැහැ. ඒවා ජීවිතේ දිගටම කරගෙන ගියා. නමුත් අද 99.99ක් මේ එකකටවත් ඔබ වහන්සේ සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් මේ දශම එකක් ඔය වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ දශම එක කියන එක ලොකු කරලා අරගෙන ඒක කොහොමද අයින් කරන්න කියලා ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා. ඒ නිසා අපි හැමදෙරු පෙරදුනා කියලා හිතන්න එපා. ඔබ වහන්සේ ඔක ගැන ඔය තරම් දුරට හිතනවා කියලා කියන්නේ ඔබ වහන්සේ දිනලා ඉන්නේ දැනට. මොකද ඔය චුට්ටි කාරණාව ගැන ඔච්චර හිතනවා කියලා කියන්නේ ඔබ වහන්සේ ගොඩාක් මේ ගමන දිනලා තියෙන්නේ. මහා විශාල කාරණා ඉස්සර වුණා ඒව ගැන දන්නේවත් නැහැ. දැන් මේ පුංචි කාරණා පොඩි දේවල් ඒව ගැන එච්චර හිතනවා කියලා කියන්නේ කොයිතරම් යහපත්ද? මේ සමල්ලාට ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අහනවා මේ මං අර අතන තීච බෝතලේ ගත්තා. නමුත් ඒක මල්ක කියන්න අමතකුණ අර අමුදුරුවන්ට. ඒක උන්නාසක දන්නේ නැහැ. හිතර දැන් පොඩ්ඩක් චකිතයක් තියෙනවා. මං ඒක නොකිය ගත්ත නිසා හොරකමක්වත් උනාදෝ කියලා. තේ රතන තීච්ච සබම් පෙට්ටි අරගෙන වැඩලා උන්නාසේ. ඒ උන්නාසේ අමතකුණා ඒක කියන්න මං ගන්නවා ස්වාමීනි මේක කියලා. දැන් උන්නාසේ ඉදර ඒක දැන් වද දෙනවා මොකටද? උන්නාසේ නොකිය හොරකමක් කළාදෝ කියලා. තේ උන්නාසේ මාත්‍යකත් එහෙම දෙයක් කළේ නැහැ. නමුත් අර ඒ පුංචි කාරණාව ගැන ඒ තරම් දුරට හිතනවා. බලන්න කොච්චර වටිනවද කියලා. ඒකේ මොකද්ද මේ කරන්නේ? මේ බොහොම සියුම් කොටස් ටිකක් අයින් කරගෙන ලොකු උනන්දුවක් දක්වනවා. නමුත් ඕවද අපි ඉස්සර කළේ. ඒ වගේ. ඒ වගේ තමයි පිංගුතුරි පුංචි තැනින් තමයි පටන් ගන්න හැමදේම. බින්දුව 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 එකතු වෙලා මතක තියාගන්න ඔබ අවුරුදු 3 4ක් තිස්සේ මේ වඩාගෙන ආපු මග වුණත් අනිත් පැත්තට හරවන්න බැරිම නෑ. මොකද අවුරුදු 3 4 බණහපු අය ඉන්නවා, දැන් බණහන් නැති අය. අවුරුදු 3 4 බණහපු අය. මේකමයි නිවනමයි කරගන්නේ. මීට වඩා නම් දෙයක් ඇත්තෙම නෑ. පැවිදි වෙන්නේ කොහොමද කියලා හිතපු අය දැන් ඉන්නේ ඩුබායි වල. ඒකයි වැඩේ. බණ ටික ඔලුවට අරගෙන ඉවර වෙලා ජීවිතේට ආස්වාදයි කියලා ගත්ත දේවල් ජීවිතේට එනවා. ඒව එනකොට ඒවට ඉඩ දෙනවා. මොකද බණ වලින් පුළුවන් කියලා හිතනවා. ඒවට ප්‍රතිකර්ම කරලා ඒව මැඩ පවත්වගෙන මේක යන්න පුළුවන් කියලා හිතාගෙන ඒවට එන්න ඉඩ දෙනවා. මුල් කාලේ පුළුවන්. ටික දවසක් යනකොට කරනවා තියා හිතන්නවත් බැරි වෙනවා. අන්තිමට ඒක දිනනවා. ඒක අපි දින දවසක් ගුරු ස්වාමීන් වහන්සේ ওই එක්තරා සිවුර හැරදාලා ගිය ස්වාමීන් වහන්සේ නමක් ගැන කතා කර වෙලාවේදී උන්වහන්සේ කිව්වා අපි පෙරදුනා කියලා. මාරයා දින්න කියලා. කියන අපේ එකෙක්ව මාරයා ඩැහැගෙන ගියා කියලා. ඒ උන්වහන්සේ කියපු වෙලාවේ තමයි තේරුනේ එක පාට ඩැහැගෙන ගියේ නෑ. හිමින් හිමින් තමයි ඩැහැගෙන ගියේ. මොකද මුල් කාලේ ඉඩ දුන්නා පහු වෙනකොට බුදුබණ කියන ඒවා කනකට වැටෙන්නේ නැති ගන්නට එනවා වින්තන. ඊට පස්සේ බණ ඇහෙනවා කියන එකත් කරදර වෙනවා. සමහර වෙලාවට මොකක් හරි දේවල් වලට යොමු වුණාට පස්සේ ඇබ්බැහි වුණාට පස්සේ පොඩ පොඩ ඉඩ දීලා ඊට පස්සේ ඒ වෙලාවේ කවුරු හරි බණක් කියන්න આવොත් එහෙම එයාව එළවන ගන්නට එනවා මානසිකත්වය. බණක් ප්ලේ වෙනවා නම් ඒ ප්ලේයර් එක ස්ටොප් කරන ගන්නට එනවා මානසිකත්වය. මේ බණ අහන එක හරි කරදරයි, මේ දැන්ට පොඩ්ඩක් නවත්තල දාන්න. ඔහොම හිතෙනවා. දැන් ඒ කියන්නේ බොහොම ඈතට ගිහිල්ලා වැඩේ. තව ටික දවසකින් බණ අහන එක නවත්තල දාන්න. ඒක කියන්නේ මේ ඔබ ගිහි පිංගතුන් විදිහට මේ මතක් කරන්නේ ඔබ හැමෝම ඉන්නේ කේශනාලිකා ගොඩ. ඔබගේ හතර වටේම තියෙන මොනවද? කේශනාලිකා තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ওই ලෝක ධර්ම වලින් ලෝක ධර්ම නැමැති මහා රූස්ස ගස්වල කේශනාලිකා ගොඩක් මැද ඔබ ඉන්නේ හැමතිස්සෙම. ඔබ එහෙට යනකොට මෙහෙට යනකොට හැමතිස්සෙම ওই නාලිකාවක් උත්සාහ කරනවා කොමාරි කරලා ඇතුළට රිංග ගන්න. ආන් ඒකට තමයි බුදුපියන් වහන්සේ දේශනා කළේ අර රජ කෙනෙක් රාජ වාසල ආරක්ෂා කරගන්න ආරක්ෂක පහුරු බැඳලා තියෙන වටේට ආන්නේ වගේ අර පහුරු දාගෙන අදි ආරක්ෂාව දාගෙන ඉන්න ඕනේ කියලා. එහෙම වුණොත් තමයි ඔබට ඇත්තටම පුළුවන් ඔය ඔබ ඔය කරන්න යන වැඩේ ඔය නිර්වාණය නැමති වෘක්ෂය හොඳට ඇතුලේ ඔක වවා ගන්න පුළුවන්. නැත්නම් ඔක වවා ගන්න වෙන්නේ නැහැ පිටත. ඔක විනාශ වෙලා යනවා. ওই වෙලාවට ඔබගේ හිත කියන කතාවක් තියෙනවා. මට එහෙම වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔය තියෙන කතාව. ওই කතාව කියනකොටම ඒක එකතු වෙන උණ්ඩි කළා දාන රස්බින් එක. මොකද ওই මහා මෝඩ කතාව. ඔය කාට එහෙම වුණත් මට එහෙම වෙන්නේ නැහැ කියලා ඔබට ගොඩාක් කන්ෆිඩන්ස් සහිතව තමයි ওই කතාව කියන්නේ. නමුත් ওই කතාව පින්වතුනි මම කියලා කියන්නේ තනිකර මොකද්ද මම කියලා කියන්නේ? මම කියලා කියන්නේ මේ තියෙන දේ නෙමේ විකෘතියකට හැංගෙන මානසිකත්වයක්. නිච්ච විදියට හැංගෙන මානසිකත්වයක්. සර් කියලා අත්වෙලා හැංගෙන තත්ත්වයක් ඔය තියෙන්නේ. නැති දෙයක් තියනවා කියලා හිතෙනවා. එහෙනම් ඒක තනිකර මේ බොරු විකාරයක් නෙවෙයි. ඒ මම තමයි කියන්නේ තීරණ දෙන්නේ දේවල් වලට. මම තමයි දන්නේ. මම තමයි කියන්නේ. මම කියලා කියන්නේ මහා පල් බොරුවක්. ඔය මම දේවල් කියනවා කියලා කියන්නේ වෙනතුනි මම කියලා කියන්නේ තනිකරම ආස්වාදයේ මොකද්ද? ආස්වාදයේ ප්‍රතිමූර්තිය මම කියලා කියන්නේ. මොකද මම කියන එක හැමතිස්සෙම ආස්වාදයත් එක්කම තමයි තියෙන්නේ. මම කියන එක ආස්වාදයෙන් තොරව තියෙන්නේ නැහැ කිසි වෙලාවක. මොකද ආස්වාදයෙන් තොරව නම් මම තියෙන්නේ මම කියන එක රිදෙනවා. මම කියන එක රිදෙනවද? මම කියන එක රිදෙන එකක් නෙමෙයි. මම කියන එක ආස්වාදයෙන් තියෙන එකක්. ඒ නිසා මම ගන්න ගොඩක් තීරණ මොකට බරයිද? ඈ? ආස්වාදයට බරයි. මම ගොඩක් වෙලාවට ගන්නේ තීරණ ආස්වාදයට බරව. ඒ නිසාම තමයි මම හරි කියන එකත් හිතෙන්නේ ඔය. මොකද මම කියන එක හරි මම හරි කියලා හිතන එකටත් කැමතියි. මං වැරදි කියලා හිතන එකට මම කැමති නෑ. ඒ නිසා තමයි ඔබට ওই කවුරු හරි කෙනෙක් වැරද්දක් කියනකොට ඔබ ගොඩාක් උත්සාහ කරන්නේ මොනව කරන්නද? මං වැරදි නෙමෙයි. මොකද? මං හරි. මේ මට හිතන එක හරි. මං කරපු එක හරි. මං ওই අදහසින් නෙමෙයි කළේ. විවිධ විදිහට මොනවද කරන්නේ? මේ මමෝ සුද්ධ කරගන්න වැඩපිළිවෙලක් කරනවා මම විසින්ම. ඒකට හේතුව තමයි මම හරි කියලා හිතන එකත් මම හරි කියලා ඔප්පු වෙන එකත් මමට හරි ආස්වාදයි. සත්වයාට හරි ආස්වාදයි. ඕවා සත්වාහාර තමයි. ඒක සත්වයාට හරි ආස්වාදයි. ඒ නිසා ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා මම හරි කියන එක පවා ඔප්පු කරගන්න. ඒ නිසා මම ගන්න තීරණ කියලා කියන්නේ පිටුතුරි ගොඩාක් වෙලාවට වැරදි. ඔබ මොන හරි තීරණයක් ගන්න යනවන යම් දෙයක් ගැන ඔබ මෙන්න මෙහෙම හිතලා බලන්න. මේ තීරණය ගැන ගුරුහාමුදුරුව මෙතන හිටියානම් උන්වහන්සේ මොකක් ගණීද තීරණේ මේ සම්බන්ධයෙන්? අන්න එතකොට බෙන්ගතුනේ ඔබ අර ගුරු පරම්පරාවට පොඩි ඉඩක් හදලා දෙනවා ටක් ගාලා හිතේ. එතකොට මොකද වෙන්නේ? ගුරුවරයෙක්ගේ දෘෂ්ටියක් මීට කලින් ඔබගේ ජීවිතේට එකතු වෙච්ච ඒ දෘෂ්ටිය උඩට මතුවලා එනවා. මතුවලා ආවට පස්සේ ඒ අදාළ කාරණාව සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කියලා මේ බුද්ධ භූමියට අදාළ තීරණයක් ඔබතුල උපදිනවා. අන්න ඒ වගේ ඔබට පුළුවන් පිංගුතුනි ඔය ගොඩක් තීරණ ගන්න. ඔය මම ගන්න තීරණ ගැන එච්චර විශ්වාස කරන්න එපා. මේක ගැන බුදුහාමුදුරුව මොනව හිතයිද? මේ අවස්ථාවේ බුදුහාමුදුරුව හිටියනම් උන්වහන්සේ මොකක් කියයිද මේකට? ඔබට පුළුවන් එහෙම හිතන්න. මේ ප්‍රශ්නෙට උත්තරේ ගුරුහාමුදුරුව දුන්නා නම් උන්වහන්සේ මොන වගේ උත්තරයක් මෙතෙන්ට දෙයිද? මට තමයි මේක කරන්නේ දැන්. නමුත් ගුරුහාමුදුරුව මොන වගේ උත්තරයක් මේකට දෙයිද? සමහරවිට ඔබට හිතේ මෙතන බුදුහාමුදුරුව නම් පයින් ගහලා පන්නලා දායි කියලා. අන්න එතකොට රග්ගාල ඔබගේ ඇස් ඇරෙනවා. එතකොට ඔබගේ තීරණයක් නෙමෙයි දැන් ඒක බුදුන්ගේ තීරණයක් කියලා ඔබ ඒක හරිම ක්‍රමයකට කරනවා. මොකද ඔබගේ තීරණ කියලා කියන්නේ ගොඩක් වෙලාවට තනිකර මායාවේ තීරණ තමයි. එනිසා හරි පරිස්සමෙන් කරන්න ඕනේ හැමදේම. ඉතින් මේ හැමදේම අපි මේ සාකච්ඡා කරන්න මොකටවත් නෙමෙයි. ඔබ නිවන් දකින්න පිරිසක් නිසා අපි හැමෝම මේ නිවන කියන එක කොහොම හරි සාක්ෂාත් කරගන්නවා කියලා මහා අදිෂ්ඨානයෙන් ඉන්න පිරිසක්. ඉතින් අපි හැම පැත්තම බොහොම ශක්තිමත් කරගන්න ඕනේ. හැම පැත්තම හොඳට ශක්තිමත් කරගත්තොත් තමයි අපිට මේක බොහොම සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය ඔබගේ ජීවිතේ කටයුතු කරගෙන යනකොට දැන් ඔබට මේවා කියද්දි සමහර දේවල් ඔබට මතක් වෙලා එයි දැන්. දැන් මතක් වෙනවා ඇති දැන්. මේ තැන්වල මෙහෙම දේවල් වෙනවා නේද කියලා. පුංචි තැන්වල ඉඩ දීලා තියෙනවා නේද කියලා. දැන් ඔබට පුළුවන් ඕනි නම් මොනව කරන්නද? ඒ තැන් ටික හයිලයිට් කරලා ආන් ඒව ඔබගේ ජීවිතෙන් අයින් කරගෙන වැඩ කරන්න පටන් ගන්නවද විඳලා? සමහර විට අයින් කරන්න පටන් ගන්නකොට තේරෙයි මේක දැන් කේශනාලිකාවක්ම නෙමෙයි. ඒක පොඩ්ඩක් ගිහිල්ලා ඇතුළට කියලා ඔබට අයින් කරන්න ගත්තාම හිතේ. එතකන් ඔබට හිතෙන්නේ මේක පුළුවන් දෙයක් කියලා. කරලා බලන්න පුළුවන්ද කියලා. දැන් සමහරලාට ඔබ ඔබගේ දරුවොත් එක්ක එහෙම ඉන්නවනේ. දැන් ඔබ සමහර කෙනෙක් හිතාගෙන ඇති ඔක බොහොම පහසුවෙන් මට අතහැරලා මිදෙලා යන්න පුළුවන් කියලා. මොකද ඔබ ඒක ඇත්තටම අතහැරලා මිදෙන්න උනන්දු වුණේ නැහැ කවදාවත්. ඔබ ඒක තියාගෙන හිටියා ළඟ. ඔය ඉන්නවා තියාගෙන ඉන්නවා. නමුත් ඔබ කොයි දවසක හරි පටන් ගත්තොත් එහෙම ඒකෙන් ඇත්තටම අතහැරලා මිදෙලා ඉන්න ඔබට තේරෙයි ඒක කොච්චර ඇතුළට ඇවිල්ලා විනාශ කරලා දාලාද කියලා. එතකොට තමයි ඔබ අඳුනගන්නේවත් අඩුම ගන්න. ඔය පැවිදි වෙන්න ආව බොහෝ දෙනෙක්ට එහෙම වෙනවා. ඉතින් නෝනායි මහත්තයා ඉන්නේ. ඉතින් ඉන්නකම හිතන් හිටියේ මොකද්ද? නෝනාව මේ හිතින් අතැල්ලා දාලා මේ ඉන්නේ. දැන් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ මට කියලා. ඇවිල්ලිවලා මෙහෙට ආවට පස්සේ තමයි දැන් වැඩේ පටන් ගන්නෙ. දැන් මොකද කරන්නේ? මේ ඇත්තටම අතැල්ලා මිදෙන්න උත්සාහ කරනවා. එතකොට තේරෙනවා මේක ඇටමස් නේ ලහර විදගෙන ගිහිල්ලා නේ මේ නාලිකාව කියලා. එතකොට තමයි පේන්නේ. ඒ කියන්නේ මොකද ඒ උනේ? ගණන් ගන්න නැතුව හිටියා. අනිච්ච අනිච්ච කී කී හිටිය ගණන් ගන්න නැතුව අතහැල්ල විදෙන්නේ නැතුව. ඒකයි විදිය. ඒ නිසා ඔබගේ ජීවිතයේ ওই තියෙන ඔබගේ ජීවිතේට එකතු වෙලා තියෙන සියලු සම්බන්ධකම් ඒ සම්බන්ධකම් කිව්වේ කියන්නේ භෞතික සහ නාම රූප සහ රූප ඔය සියලුම ආකාරයක සම්බන්ධකම් පිළිබඳ නැවත හිතලා බලන්න හිතලා බලලා ඉවරලා ඒවා අයින් කරන්න උත්සාහ කරන්න එතකොට ඔබට සමහර දේවල් තේරෙයි අප ඔබ හිතුවට වඩා වැඩි බරපතලයි කියලා බැරි දේවල් කරන්න උත්සාහ කරන්න හැබැයි පරිස්සමෙන් ඈ හරිද මේ මානසිකව කරන්න ඕන කොටසක් ගැන මේ කතා කරන්නේ. පැහැදිලි නේද හැමෝටම? ඉතින් මේ විදිහට කරගෙන යන්න. මේ කියන ඔක්කොම ඇහෙනවද? හරි පුදුමයි. මට දෙන්න කඩින් කඩ විටින් විට ඇහෙනවා ඇති කියලා. ඇයි විටින් විට ඇහෙනව? එතකොට ඇහෙනවා. ආයි විටින් විට නිඳ යනවා. එතකොට ඇහෙන්නේ. ඉතින් කඩින් කඩ විටින් විට මොන මොන හරි ටිකක් තේරෙන්නේ නැති. කමන්නේ නැති නේ ඕ. ඒවා පස්සේ එකතු කර ගන්න නැතේ නේ. ඈ ඒ කඩින් කඩ විටින් විට ඇහිච්ච ටික ගෙදර ගිහිල්ලා ඈ ඒ ඇහිච්ච ටික කොලේක ලියලා ඇහිච්ච නැති ටික හිස්තැන් තියලා ආයි ඇහිච්ච ටික ආයි කොලේක ලියලා ඇහිච්ච නැති ටික ආයි හිස්තැන් තියලා එහෙම කළා දැන් ඒවා ෆිල් කර ගන්න ඇති නේ. එමනේ වෙන්නේ. එමනේ මෙද වෙන්නේ. එහෙනම් ඉතින් ඔබට ඇහිච්ච ටික තමයි ඔබ දන්නේ ඈ. ඇහිච්ච නැතික මන් දන්නේ නැහැ. කරන්නේ නැහැ ඉතින් මේක ඉතින් මොකෝ කරන්නේ ඉතින් නේ. ඔබ ඔබගේ මානසිකත්වයේ කොයිතරම් දුරටද හැදිලා තියෙන්නේ කොයිතරම් දුරට දහමට නැමුරු ඒකට අනුව තමයි ඔබගේ හිත නිඳ යන ඉඳා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. මුලින්ම නිඳ යන්නේ ඇස් දෙකට නෙමෙයි ඈ. කොහෙද මුලින් නිඳ යන්නේ? මුලින්ම නිඳ යන්නේ හිතට. හිතට මුලින්ම නිඳ යනවා. ඊට පස්සේ ඇස් දෙකට නිඳ යනවා. ඊට පස්සේ කන් දෙකට නිඳ යනවා. ඊට පස්සේ නහයට නිඳ යනවා. ඊට පස්සේ දිවට නිඳ යනවා. ඊට පස්සේ තමයි කයට නිඳ යන්නේ. අන්තිමට තමයි කයට නිඳ යන්නේ. ඇහැරෙන්නේ ඔගේ අනිත් පැත්තට. මුලින්ම කය ඇහැරෙනවා. ඊට පස්සේ දිව ඇහැරෙනවා. ඊට පස්සේ නහය ඇහැරෙනවා. ඇත්තටම නේද එහෙම තමයි වෙන්නේ. මම මේ නිකම්ම දැන් හිතලා කියනවා නෙමෙයි. එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ නහය ඇහැරෙනවා. ඊට පස්සේ කන් දෙක ඇහැරෙනවා. ඊට පස්සේ තමයි හිත ප්‍රකෘති සැත්තරින් ඒක තමයි සමහරවෙන් නැගිටලා නිදිමතේ ඇවිදින්නේ. මේ මම කොහෙද ඉන්නේ? ඇවිදිනවා. නමුත් නිච්චි නෑ. ඒ කියන්නේ හිත හරියට ඇහැරිලා නෑ. නිදිමර ගාතේ ඔය මොනවද කර කර ඉන්නවා. ඒක ටිකක් වෙලා ගියාට පස්සේ මම මේ කොහෙද ඉන්නේ? කවුද මේ? මොකද්ද මේ? ඇහැරිලා ඇද් දෙකත් අරගෙන ඉන්නේ. ඒ වෙලා නැද්ද? මේ වෙලා තියෙනවා. සමහර කට්ටිය මෙහෙම ඇහැරිවට පස්සේ ඇද් දෙක නැරිනලා බයිනවා ඉන්න මිනිස්සු. නික ඇද් දෙක අරගෙන බයිනවා. හොඳටම දන්න මේ කවුද පේන්නේ වෙන නමකින් බයිනවා. ඒ කියන්නේ මොකක් ඇහැරිලා නැද්ද? මොකක්ද ඇහැරිලා නැත්තේ? හිත ඇහැරිලා නැහැ. ඇස් දෙකට පේන හිත ඇහැරිලා නැහැ. ඉතින් ඔයවට දැන් ඔය නිින්ද යන්නේ ඔගේ අනිත් පැත්තට. ඒ මුලින්ම නිින්ද යන්නේ හිතට. ඒ නිසා ඇස් දෙකට කූරක් ගහගත්ත කියලා වැඩක් නැහැ. ඇස් දෙකට කූරක් ගෙවට වැඩක් නැහැ මොකෝ. ඇස් දෙක ඇහැරිලා තමයි තියෙන්නේ. මොකක් නිදිද? හිත නිදි. හිත නිදි නිසා මොකද කරන්නේ? හිතර ඕන විදිහට ඉතුරු ටික හදා ගන්නවා. ඒ හදන යනකොට ওই පිළිවෙලට තමයි යන්නේ. සමහර වෙලට කන් දෙකත් ඇරෙන්න එහෙම නේ වෙන්නේ. ටිකක් කළා කියලා පස්සේ ඇහෙන්නේ නැතු වෙනවනේ. ඇහනට පස්සේ දන්නේ මොකක් කර කිව්වද ඔබ වහන්සේලා? ඒ කියන්නේ මේ හිතරත් නිඳ ගිහිල්ලා මිනිහා ගැස් දෙකටත් නිඳ ගිහිල්ලා කන් දෙකටත් නිඳ ගිහිල්ලා සමහර හැගේ කයටත් නිඳ යන. ඒ නිසා මේ කමන්නේ කඩින් කඩ විටින් විට හරි කමන්නේ මොන මොන ටික ඇහෙන්නේ නැතිනේ. ඒ ටික ඉතින් එහෙම දරාගෙන මොන හරි කරගෙන නේ. ඒතර දැන් මේ ඔව් මේ දවස්වල කටයුතු කරගෙන යනකොට දැන් මේ සද්ධර්මයේ කියන එක දවසින් දවස ඔබ ඇසුරු නිසුරු කරනවා. දවසින් දවස ඔබ තේරුම් ගන්න එක කොටසක් තියෙනවා මේ අනිත්‍යතාවය ගැන එහෙම නේද? පොඩි කාරණාවක් ඔබට මතක් කරන්න අපි එකතුනේ. මේ අපිට තවත් එක එක විදි එක විදිහට අපි තේරුම් ගන්න උත්සාහ කරන එකනේ කරන්නේ නේද? දැන් මේ ඔබ හැමදාම බලන්න හදන්නේ නැති දෙයි තියෙන දෙයි නේද? නැති දෙයක් තියනවා කියලා හිතනවා. තියෙන දෙයක් නැහැ කියලා හිතන්න ඕනේ. නේ? නැති දෙයක් තියනවා කියලා හිතනවා. නැති දෙයක් තියනවා කියලා හිතනවා. ඒ කියන්නේ ඒක කලින් තිබුණෙත් නැහැ. නැති දෙයක් නේ තියනවා කියලා හිතෙන්නේ. ඒ කියන්නේ කලින් තිබ්බද? කලින් තිබ්බ දෙයක් ආයි තියෙනවා කියලා හිතනවා නෙමෙයි. කලිනුත් තිබුණ නැති දෙයක් කලින් තිබුණෙත් නැහැ. දැන් තියෙනවා කියලා හිතනවා. ඒකයි නැති දෙයක් තියෙනවා කියලා හිතනවා කියලා කිව්වේ. ඒ කියන්නේ නැති දෙයයි තියෙනවා කියලා කියන්නේ වෙනම ලෝකයක්. මොකද කලින් තිබුණෙත් නැහැ නේ. නැති දෙයයි තියෙනවා කියලා කියන්නේ වෙනම ලෝකයක්. ඇත්ත ලෝකය කියලා කියන්නේ ඔකට සම්පූර්ණ වෙනස් කතාවක්. ඒකේ නැතිකතත් නැහැ, ඇතිකතත් නැහැ. එතන තියෙන්නේ වෙනස්ම දෙයක්. එතන තියෙන්නේ සැකැස්ම කියන එක විතරයි. ඇත්තට මේ ලෝකේ මොකක් විතරද තියෙන්නේ? සැකැස්ම කියන වචනේ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් සමූහය කියන වචනේ විතරයි පාවිච්චි කරන්න හරි පුළුවන්. වෙන වචනයක් පාවිච්චි කරන්නවත් බෑ. දැන් පොඩි උදාහරණ කීපයක් මතක් කරලා බලමු. දැන් නෑ මෙහෙම හිතන්නකො. දැන් ඒකට හරියන එකක් නෑ. මේක එතන හරියන්නේ නැහැ. මේක ඉදේසියෙන් තේරු ගන්න පුළුවන් එකක් නැහැ. දැන් මෙහෙම හිතන්නකො. මේ තියෙන්නේ මොකද්ද? වයිට් බෝඩ් එකක් නේද? මේ මෙතන ඔබට පේනවද අලියෙක්? අලිය පේන්නේ නැහැ මේකේ. අලිය පේන්නේ නැද්ද? වෙන්න බෑනේ. මේක ඔබට අලිය පේන්නත් ඇත්තටම පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලන්න. එකපාරට කියන්න එපා. දවන් ඉරත් පේනවා කියන ඈ මම දන්නවා හැට. හිටියක් කියලා කිව්වට පස්සේ පේනවා පේනවා. අලියෙක් ඉන්නවා ස්වාමී. බොරු කියන්න එපා. මේක අලියෙක් නෑ. නේද? හරිද? ඔබට මෙතන අලිය පේනවද? අලිය පේන්නේ නෑ නේද? ඇයි අලිය පේන්නේ නැත්? මෙතන අලියෙක් නැති නිසා. දැන් මෙතන අලියෙක් නෑ කියලා ඔබ පිළිගන්නවද? දැන් මම අපිට ඔබට කිව්වොත් එහෙම ඔළුවෙන් හිටගෙන පොඩ්ඩක් බලන්න කියලා. නිදාගෙන හැරිලා බලන්න කියලා. කල්පය කල්පනා කරලා බලන්න කියලා. කොච්චර කල්පනා කරලා බැලුවත් ඔබට මෙතන අලිය පේනවද? ඇයි අලිය පේන්නේ නැද්ද? මෙතන මොකෙන්නේ නැති නිසා. මෙතන අලිය නැහැ නේ පේන්නේ. හරි. දැන් ඔන්න ඔබ ඒක පිළිගත්ත 100%ක් ඈ. දැන් ආයි පස්සේ තියනවා කියන්නේ දැන්. මොකද ආයි පස්සේ තියනවා කිව්වොත් එහෙම ඔබට පිස්සු. දැන් නැති එක පස්සේ තියනවා කිව්වොත් එහෙම විසු. දැන් මේ මෙච්චර වෙලා අහලා නැහැ කියන එක දැන් තව ටිකෙන් කිව්වොත් එහෙම තියනවා කියලා. මොකක් හරි මානසික විපල්යාසයක් අනිවාර්යෙන් ඔතන තියෙනවා. දැන් මෙතන දැන් ඔබ අලියෙන්නේ නැහැ. මෙතන මේ තියෙන කැරිටි ගන්න මං ඈ. හරිද? බෝඩ් එකයි යකට කෑල්ල ඔය ඔක්කොම ටික අරගෙන වෙන එක කෑල්ලක්වත් දාන්නේ නැහැ මම මේකට. මේ කෑලි ටිකම ඒට මෙහෙට 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 වෙනස් කරලා ඉවරලා මොන්නේ මෙතනින් තිබ්බා. දැන් ඔබ කියන මොකක් කියලා? අන්නාලිය කියලා. ඒක දැන් මේ කැලේ ටිකට අමතර වෙන මොකුත් ගත්තේ නැහැ. මේකමයි ගන්නෙ. අරගෙන ඉවරලා මෙතනින් වෙනස් විදිහකට තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා අලියෙක් කියලා. ඉතින් ඔය ටිකම මෙතන තිබ්බනේ කලින්. එතකොට නැති අලිය දැන් කොහෙන්ද ආවේ? එතන නැති අලිය දැන් කොහෙන්ද ආවේ? මොකද්ද වෙච්ච වෙනස? මුකුත් වෙන එකම එක වෙනසක් වුණා පින්තුනි. මේ කැලේ ටික තියෙන විදිය වෙනස් වුණා. තියෙන විදිය වෙනස් වුණා. හැරෙන්න වෙන මුකුත් උන්නේ නේද? එහෙනම් මෙතන තියෙන එක ගැන ඔබට කියන්න වෙන්නේ මොකද්ද? දැන් මේ කියන එක හොඳට අල්ල ගන්න බලන්න. දැන් මෙතන අලියෙක් හිටියේ නැහනේ. ඔබ ඒක පිළිගත්තනේ. හැබැයි අලියෙක් හිටියේ නැහැ කියපු තැන තිබිච්ච කැලේ ටික අරගෙන මෙතනින් තිබ්බා. තිබ්බට පස්සේ දැන් ඔබ කියනවා අලියෙක් කියලා. හරිද? එතකොට මෙතන උනේ මොකද? උනේ ඇත්තටම මේ තියෙන කැලේ ටික මොන වුණාද? පොඩි පොඩි වෙනස්කමක් වුණා. එච්චරනේ උනේ. එහෙනම් මෙතන තියෙන දේට ඔබට මොකක් විතරද කියන්න පුළුවන්? මොකද මේ කැරටිකම නම් මෙතන තියෙන්නේ. සැක මේ මේ මෙතන තියෙන arrangement එකේ පොඩි වෙනසක් විතරයි නම් සිද්ධ වුනේ. දැන් මේ මෙතන තියෙන කාරණාවට ඔබට මොකද්ද කියන්න පුළුවන් සුදුසුම නම? එක්ක ඔබට කියන්න පුළුවන් arrangement එකක් කියලා. නැත්නම් ඔබට කියන්න පුළුවන් සැකස්මක් කියලා. වෙන කිසිම වචනයක් කියන්න බෑ. දැන් තව උදාහරණයක් ගමු. ඔන්න බ්ලොග් ගල් ගොඩක් තියෙනවා. බ්ලොග් ගල් කියන දන්නව නේද? අර බිත්ති බඳින ගල්. දැන් බ්ලොග් ගල් ගොඩක් දැක්කල පස්සේ අපි අහනවා ඔබගෙන් ඔබට ලිපක් පේනවද ඒක කියලා. දැන් බ්ලොග් ගල් ගොඩේ ලිපක් තියෙනවද? දැන් ඔබ කොහොම වැළුවද බ්ලොග් ගල් ගොඩේ ලිපක් පේන්නේ? කොහොම වැළුවද බ්ලොග් ගල් ගොඩේ ලිපක් පේන්නේ? හැබැයි මේ බ්ලොග් ගල් ගොඩේ තියෙන ගල් තුනක් අරගෙන මෙතනින් තියෙනවා. දැන් මොකද ඒක? දැන් මොකද්ද ඒකට කියන්නේ? ලිපක් කියන්නේ. එතකොට කලින් ওই බ්ලොග් ගල් ගොඩ දුන්නේ බ්ලොග් ගල් ගොඩේ. ඒ ගල් තුනම තමයි තියෙන්නේ. එතකොට ඔබ ඔබගෙන් කොච්චර ඇහුවත් ඔබ කිව්වේ නැත ලිපක් තියෙනවා කියලා. දැන් කියන ලිපක් තියෙනවා කියලා. ඒ කියන්නේ කලින් නැති එකක් ඔබ දැන් කියනව නැති තියෙනවා කියලා. කලින් නැති එකක් දැන් කියනවා තියෙනවා කියලා. හරි. කලින් නැති එකක් දැන් තියෙනවා කියන්න නම් අපිට එහෙම කිව්වා කියලා කියමුකෝ. එහෙනම් බලන්න ඕනේ දැන් මෙතන තියෙන දේවල් මොනවද කියලා. අර කලින් නැහැ කියපු දේවල් වල යම් දෙයක් තිබ්බනම් ඒ ටිකම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඔබ කොහොමද කියන්නේ පින්වතුනි කලින් නැති එකක් මෙතන ආයේ තියෙනවා කියලා? කොහොමඩක් කියන්න බෑනේ. මොකද බ්ලොග් ගල් කොට දැකලා බලලා ඒක ගැන පරීක්ෂා කරලා ඔබ කොච්චර හෙව්වත් බ්ලොග් ගල් කොට ආසේ ඔබට හම්බුන්නේ නැහැ ලිපක්. ඒ බ්ලොග් ගල් කොටේම තියෙන ගල් තුනක් කරන් පැත්තකින් තිබ්බට පස්සේ ඔබ කියනවා ඒකට ලිපක් කියලා. නමුත් ඇත්තටම පින්වතුනි නැති එකක් මෙතන දැන් තියෙනවා වෙන්න පුළුවන්ද? මෙතන ලිපක් එන්නේ කොහොමද පින්වතුනි? මොකද මෙතන තියෙන ගල් තුනක් විතරයිනේ. ඉතින් ওই ගල් තුන වෙන විදිහකට කලින් තිබ්බේ. එතකොට ඉවි ගල් කොට කියලා දැන් කියන ලිපක් කියලා. මොකද වෙන මුකුත්ම උන්නේ නැහැ. එකම එක වෙනසක් වුණා මොකද්ද? අර ගල්ගොඩ තිබිච්ච විදිහ වෙනසක් සිද්ධ වුණා. එහෙනම් මේකට අපට කියන්න පුළුවන් මේ විදිහක් කියලා වුණා. ඔබට කියන්න පුළුවන් මේක සැකස්මක් කියලා. නැත්නම් ඔබට කියන්න පුළුවන් මේක arrangement එකක් කියලා. වෙන කිසිම දෙයක් මේකේ නැහැ. එහෙනම් මෙතන බොරුව මොකද්ද? බ්ලොග් ගල් ගොඩෙන් ගල් තුනක් අරගෙන මෙතනින් තිබ්බට පස්සේ ඔබට කියන්න පුළුවන් කතාව තමයි සැකස්මේ වෙනසක් මේ කියන්නේ කියලා. මේකට කියන්නේ සැකස්මක් කියලා. නමුත් ඔබ දැන් වෙන නමක් කියන එකට. මොකද්ද? ලිපක් කියලා කියනවා. ඒකනේ දැන් ඔබට තේරෙනවද මේක එතන බොරුව මොකද්ද කියලා? බොරුව මොකද්ද? ඇත්ත මොකද්ද? ඇත්ත තමයි සැකස්මක්. බොරුව මොකද්ද? බොරුව තමයි ලිපක් කියලා කියන්නේ. නමද? නැහැ. නම කියලා නමක් පින්වතුනි හැමදෙස්සෙම දාලා තියෙන මොකටද? සැකස්මවල් හඳුනා ගන්න. නමක් කියලා කියන්නේ සංඥාවක්. සංඥාවට එහා ගිය සංඥා විපල්යාසයක් තමයි ලිපක් කියලා කියන්නේ. හැබැයි ලිපක් කියලා කියන්නේ සංඥාවක්. ඒ කියන්නේ ඒ අදාළ සැකස්ම හඳුනා ගන්න තියෙන නමක් තමයි ලිප කියලා කියන්නේ. ඇත්තටම එතන මොකද ඒ කාරණාව වෙන්නේ? සැකස්ම. නමුත් එතන නැති එක තමයි ලිප කියලා කියන්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඔබට මේ එක එක දේවල් පේනවනේ හැමදෙස්සෙම. දැන් මේ මෙතන මොකද මේ පේන්නේ? මොකද මේ? මේ තියෙන ටීවී ගන්න. ඔතන කම්පියුටර් ගන්න නැද්ද? ඔතන කම්පියුටර් ගන්න නැද්ද? ඔතන ටීවී ගන්නේ තියෙන්නේ. ඔතන ඔබ කොච්චර උත්සාහ කරත් ඔබට ඔතන කම්පියුටරයක් පේනවද? ඒ කියන්නේ ඔතන කම්පියුටරයක් තියෙනවද? හැබැයි ඔබ මොකක් තියෙනවා කියලා කියනවද? ටීවී එකක් නක් තියෙනවා ස්වාමීනි. කම්පියුටරයක් නක් නැහැ. ඔය කම්පියුටර නැහැ කියපු තැන තියෙන කැලිටි කරගෙන ඉවරලා වෙන විදිහට සැකසුවාද පස්සේ ඔබ කියනවා අන්න කම්පියුටරයක් තියෙනවා කියලා. බලන්න කොච්චර මුලාවක්ද කියලා ඒක. මොකද කලින් තීච මැටීරියල් ටික තමයි මෙතන තියෙන්නේ. කලින් නැහැ කියපු එක කොහොමද දැන් මෙතන තියෙන්නේ? අර බිල්ඩින් බ්ලොක්ස් වලින් ඔබ හදන කෝච්චිය. කෝච්චිය දිහා බලාගෙන ඔබට පුළුවන්ද එතන ගෙයක් තියෙනවා කියලා කියන්න? බෑ. හැබැයි ඒ කැරේ ටිකම අරගෙන ඉවරලා වෙන arrangement එකක් කළාට පස්සේ ඔබ කියනවා දැන් ඒකට ගේ කියලා. ඇත්තටම ඔබට බින්දුනේ ගයක් කියලා එකට කියනවා විතරයි කරන්න පුළුවන්. මිසක් කවදාකවත් එතන ගයක් හැදුනේ එහෙම නැහැ. එතන ගයක් කවදාකවත් හැදුනේ නැහැ. arrangement එක වෙනස් වුණා. වෙන විදිහකට arrange වුණා. නැත්තම් කලින් සැකැස්ම තව විදිහකට සැකසුණා. එහෙනම් සැකැස්මක් තමයි කලිනුත් තිබුණේ. දැන් තියෙන්නේ සැකැස්මක්. ඒ අතර යමක් වුණා නම් ඒකට කියනවා සැකැස්මේ වෙනසක් වුණා කියලා. කලින් තීච්ච සැකැස්මට හේතු කියලා කියනවා. පස්සේ තියෙන සැකැස්මට ඵලය කියලා කියනවා. මොකද හේතුයි ඵලයයි කියන වචන කතා කරන්නේ නැතුව මේ ධර්ම විග්‍රහ කරගන්න බෑ වෙනත. ඵලය කියලා කියන්නේ ඇත්තම සැකැස්මේ වෙනස් වීමට. ඒ සැකැස්මේ වෙනසක් වෙන අවස්ථාවක් ගැන අපි කතා කරනවා නම් උප්පාද කියලා. ඒකට කියන උදා වෙනෝ කියලා. ඒ සැකැස්ම තවත් සැකැස්මක් බවට පරිවර්තනය වෙන්න බැරිද? ඕන වෙලාවක පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ පරිවර්තනය වුණාට පස්සේ එතන තියෙන්නේ ආයි මොකක්? ආයි සැකැස්මක් තියෙන. ඒ සැකැස්ම ආයි පරිවර්තනය වෙන්න බැරිද? පුළුවන් මොකක් හරි බවටද? ඒ සැකැස්ම මොකක් හරි බවටද පරිවර්තනය වෙන්නේ? නැත්තම් මොකද්ද වෙන්නේ? දැන් බ්ලොග් ගල් තුනක් බ්ලොග් ගල් ගොඩක් කියලා කියන්නේ සැකැස්මක් නේ. ඊට පස්සේ ලිපක් කියලා කියන්නේ ඒ සැකැස්මක් නේ. නේද? එතකොට මේ ලිප ආයිසරයක් වෙනස් විදිහට සකසනවා. බිත්තියක් කියනවා. නේද? දැන් බිත්තියක් කියලා කිව්වට ওই තැන් තුනේම ඇත්තම තියෙන්නේ මොකද්ද? මෙතන සැකැස්මක්. මෙතන සැකැස්මක්. මෙතන සැකැස්මක්. සැකැස්මක් කියන්නේ ඒ සැකැස්ම එක එක වෙලාවට එක එක විදිහට එක එක විදිහට arrange වෙනවා. නමුත් ඒ arrange වෙන කිසිම අවස්ථාවක ඒක මේකට arrange වෙන කිසිම තප්පරයක කියලා කියන්නත් බෑ. arrange වෙන අවස්ථාව කියලා වගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒ විදිහට arrange වෙච්ච පැයේ එහෙම කතා කරන්න බෑ. ඒක ඒ විදිහට arrange වෙච්ච විනාඩියේ එහෙම කතා කරන්න බෑ. ඒක arrange වෙච්ච තප්පරේට එහෙමවත් කියන්න බෑ. මොකද එහෙම කිව්ව ගම ආයිසරය මොකෝ වෙන්නේ? එකක් හැදිලා ඒක තප්පරයක් තිබිලා. ඊළඟ තප්පරේ ආයි වෙන එකක් හැදිලා ඒක තප්පරයක් තිබිලා. එහෙම වෙන්නේ නැහැ. ඒක කියන්නේ අකාලිකයි කියලා. මේ මේක එහෙම මේකට මේ කිසිම වෙලාවක කාලය කියන එක මාත්‍රයක්වත් මේකට දාලා කතා කරන්න බෑ. මොකද 100%ක් වැරදි කාලේ දාලා කතා කරොත් එහෙම. මොකද කාලේ කතා කරනවා නම් පිංගුතුනේ එක තැනක් තියෙන ඕනේ නිශ්චිත පොයින්ට් එකක්. ඒ කියන්නේ ස්ටාර්ට් පොයින්ට් එකක් තියෙන ඕනේ කාලයක් ගැන කතා කරනවා නම් ස්ටාර්ට් එකකුයි එන්ඩ් එකකුයි නැතුව කාලයක් කතා කරන්න බෑ. මොකද ස්ටාර්ට් එක කියලා කියන්නේ හැමතිස්සෙම එකක්. ගල්ගොඩ තියෙනවා. ගල්ගොඩ ලිපක් බවට පත් වෙන තැනදී අපි කාලයක් කතා කරනවා නම් උතන මොකද්ද ගන්න වෙන්නේ? ගල්ගොඩ කියලා එකක් තියෙනවා. ඒක ලිපක් බවට පත් වෙන්න යම් කාලයක් දැන් දාන්න පුළුවන්. නමුත් ගල්ගොඩ කියන එක තැන ගල්ගොඩ කියලා ෆික්ස් එකක් නැත්තම් දැන් එතන ඉඳලා මනින්න බෑ කිසිම දෙයක්. මොකද එහෙම එකක් නැහැ නේ මනින්. පැහැදිලිද? ගල්ගොඩ කියලා එතනින් ස්ටාර්ට් කරන්න බෑ. එතන ස්ටාර්ට් කරාට පස්සේ තමයි අපිට කාලයක් දාගෙන යන්න පුළුවන්. ස්ටාර්ට් කරන්න බැරි නම් කොහෙන්ද කාලය පටන් ගන්නෙ? ඔබ අහන්නේ මම මෙතෙන්ට ඇහිලා පැයක් වෙනෝ කියලා කියනවනේ. එතන අපි අහනවා කොහේ ඉඳලා එන්නද පැයක් ඔයාට ගියේ කියලා. එතකොට කියනවා ගෙදර ඉඳලා ඉන්නේ පැයක් ගියේ කියලා. ඔබගේ වයස කීයද? අවුරුදු 200යි. කවද ඉඳන්ද 200? අන්න එතකොට යාට කියන්නේ සිද්දෙන මොකක්ද? මට 200 මෙන්න මේ අහවල් වෙලාව ඉඳලා කියලා. දැන් අපි හිතමු අහවල් වෙලාවක් නැහැ කියලා එහෙම කියන්නේ. දැන් ඔබ කාලයක් ගැන කතා කරනවා. දැන් ඔබට කතා කරන්න මොකද ඔබ කතා කරන්නේ සම්පූර්ණයෙන් වැරදි විකාරයක් ඔය කියවන්නේ. මම මෙතෙන්ට ඇහිලා පැයක් වෙනෝ කියලා කියන. කොහේ ඉඳන්ද ඇහුවොත් එහෙම දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ. ඒ කියන්නේ ස්ටාර්ට් එකක් නැහැ. එහෙනම් කාලයක් දාන්න බෑ. දැන් පේනවද බින්දු? සැකස්මක් තියෙනවා මිසක් කිසිම වෙලාවක එතන ගල් ගොඩක් තිබුණේ නැහැ. මොකද ගල් ගොඩක් කියලා එකක් ගත්තොත් එතනින් පස්සේ තමයි ගල් ගොඩ ලිපක් බවට පරිවර්තනය වෙන්නත් ලිපක් බිත්තියක් බවට පරිවර්තනය වෙන්නත් බිත්තියක් ආයසරයක් ගල් ගොඩක් බඩ පරිවර්තනය වෙන්නත් ඔය කාල පරතර පණවන්න පුළුවන්. පොයින්ට්ස් දෙකක් තියෙන්න ඕනේ. නැත්තම් අඩුම ගන්න එකක්වත් තියෙන්න. එහෙම නැත්තම් කවදාවත් ඔය කතාවල් කතා කරන්න බෑ. ඇත්ත ලෝකෙට ගියාට පස්සේ පින්වතුනි ඇත්ත ලෝකෙ එකක්වත් නැහැ. හැබැයි බොරු ලෝකේ තියෙන දෙයකින් තවත් තියෙන දෙයක් හැදිලා වෙන්න පුළුවන්. ඒ කතාව කතා කරද හැකි. තියෙන දෙයක් නැති වෙලා මේ දේ හැදුනා වෙන්න පුළුවන්. ඇයි ඒ? කලින් ගල් තුනක ගල් ගොඩක් තිබුණා. කලින් තිබුණානේ. ඊට පස්සේ ඒ ගල් තුන මේ විදිහට සැකසුවාට පස්සේ ඔන්න දැන් ලිපක් තියෙනවා. දැන් එයා කියනවා මොකද්ද? කලින් ලිපක් තිබුණා. ඒ ලිප නැති වෙලා සමහරවිට කලින් ගල් ගොඩක් තිබුණා. දැන් ඒ ගල් ගොඩ නැති වෙලා දැන් මෙතන ලිපක් තියෙනවා. අන්න කලින් නැත කතාව කතා කරා. මේක සම්බන්ධයෙන් ඇත කතාව කතා කරනවා. අන්න නැතයි ඇතයි කියන එක තියෙනවා. නැතයි ඇතයි කොයි ලෝකෙද ඔය තියෙන්නේ? ඇත්ත ලෝකෙද? ඇත්ත ලෝකේ නැතයි ඇතයි එහෙම ගන්න නැහැ. ඕක තියෙන්නේ අර විකෘති මානසිකත්වය ඇතුලේ. විකෘති මානසිකත්වය ඇතුලේ තමයි කලින් තිබිච්ච ඒවත් නැති වෙලා අලුතෙන් දේවල් හටගන්නේ. නමුත් ඇත්ත ලෝකේ ඔය කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට තමයි කතා කරන්නේ පුතා මැරිලා ඉපදුනා කියලා. නේ? එහෙමනේ කියන්නේ. මොකද පුතා මැරිලා ඉපදුනා කියලා කිව්වට පස්සේ කලින් මොකද්ද තිබුණේ? කලින් පුතා තිබුණා. ඒ පුතා තමයි දැන් මොන වුනේද? එයා තමයි නැති වුනේ. එයා නැති වෙලා ආයි පුතා ඇති වුණා. එතකොට තමයි ඔබ කියන්නේ පුතා මැරුණා නෙවෙයි, ඔබ කියන්නේ ලස්සන වචනේ පුතා නැති වුණා කියලා. ඈ? අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, ආච්චි නැති වුණා, සීයා නැති වුණා. නැති වෙලා ආයි ඇති වුණා. නැති වුණා ඇති වුණා. ඇත වුණා නැත වුණා. නැත වුණා ඇත වුණා. නේද? දැන් බේනවද පිංගතුනි මේ මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක හිතේ රජ වුණාට පස්සේ මේ හිත ඇතුලේ හරි ලස්සනට මැවෙන ලෝක. නමුත් ඔන්න ඔය ලෝක වලින් අත මිදිනවා කියන තැනට එනකොට අපි ওই විදිහට හිතලා බලන්න ඕනි. එතකොට තමයි ওই ලෝකෙන් අත මිදිලා ඇත්ත ඇති විදිහට පේන්න ගන්නෙ. ඇත්ත ඇති විදිහට පේන්න ගන්න. එතකොට තමයි පේන්න ගන්නෙ මෙතන white board එකක් කියලා කිව්වට මෙතන ඇත්තම තියෙන්නේ arrangement එකක්. නැත්තම් මේ සැකැස්මක් තමයි මෙතන තියෙන්නේ කියලා. අර කියන්නේ මේ flower arrangement එක කියලා. අර ඩෙකරේෂන් වල පාවිච්චි කරන්නේ ෆ්ලවර් arrangement එක. ඇත්තට මේ කතාව හරි නේද? ඇත්තටම arrangement එකක්නේ තියෙන්නේ. මොකද කොයි කොයි හැරි තියෙන මල් ටිකක් අරගෙන හෙල්ල පෙට්ටි වල හිමේ තියෙන මල් ටිකක් අරන් හෙල්ල ඉවරලා මේ පිටිපස්සේ තියෙන්නේ. මොකද මේ තියෙන්නේ? සැකස්ම මේ තියෙන්නේ. මේ මල් කොහෙද කලින් තිබ්බේ? අර පෙට්ටි වල තිබුණේ. මේ පෙට්ටි වල මේක තිබ්බද? මේක තිබුණේ නැහැ. නේ? එහෙනම් මේක එතන තිබුණ නැත්නම් දැන් තියෙන්නේ කොහොමද? කලින් මේක පෙට්ටිය තිබුණ නැහනේ. ඉතින් කලින් තිබ්බේ නැතිකක් දැන් ඇයි තියෙනවා කියන්නේ? ඉතින් දැන් තියෙනවා නම් කල්ු මොනව වෙන්න ඕනද? ඉතින් කල්ු තියෙන්නේ බැහැ. එහෙනම් මේක කොහේ මුලින් තියෙනවද මීට කලින්? මීට කලින් මේක කොහෙද තියෙනවද? අර පෙට්ටිය වල. මොකද දැන් තියෙනවා කියලා කියන්න නම් ඔබ කල්නුත් මොනව වෙලා තියෙනවද? කල්නොත් තියෙනවද? කලින් තිබ්බේ නැති එක කොහොමද දැන් තියෙනවා කියන්නේ? දැන් මේ ධර්මශාලාවනේ. දැන් මේක තියෙනවද? හ්ම්? ඒ මේක තියෙනවා. අයියෝ මේක තියෙන්නේ නැහැ කියන්නේ. මේ ධර්මශාලාව කලින් කොහෙද තිබ්බේ? ඇයිද? ඔය මේක මීට කලින් මෙතන රබර් රද්දක් තිබුණේ. හරිද? ඒ රබර් රද්ද තියෙන කාලේ ධර්මශාලාව කොහෙද තිබ්බේ? සිමෙන්ති කොටයක් ඇතුළේද? ද සිමෙන්ති කොටයක් ඇතුළේ තියෙන්නේ. නැත්තම් පාකිස්තානයේද? එහෙන්නේ සිමෙන්තියෙන්නේ. මේ ආරාමේ කොහෙද කලින් තිබ්බේ පින්තුරේ දැන් තියෙනවා කියන්නේ නම්? මොකද ඔබ දැන් තියෙනවා කියලා කියන්න නම් ඔබ එහෙනම් ඒක කියන්න කලින් කියන්න මොකද්ද? ඊට කලින් තිබ්බ තැන ගැන. ඊට කලින් කොහක්වත් තිබුණ නැත්තම් පින්තුරේ දැන් කොහොමද ඒක තියෙනවා කියලා කියන්නේ? මොකද කලින් සිමෙන්ති කොටයක් පෙන්වලා ඔබගෙන් ඇහුවා නම් එහෙම මෙතන ධර්මශාලාවක් තියනවාද කියලා. ඔබ ගත් කට්ටම කියනවා මොලේ හොඳ නැද්ද කියලා. මෙතන කොයි ධර්මශාලාවක් තියෙන්නේ කියලා. ඒ සිමින්ති කොට්ටේ මෙතෙන්ට ගෙනාට පස්සේ දැන් කියන මොකද්ද? දැන් කියනවා ධර්මශාලාවක් තියෙනවා කියලා. ඒ කොහොමද වෙන්නේ? මොකද දැන් ධර්මශාලාවක් තියෙනවා නම් කලින් සිමින්ති කොට්ටේ ඇතුලේ තියෙනනේ මොකද්ද? ධර්මශාලාව. බලන්න මේකද කොච්චර පිස්සුද කියලා. ඒක තමයි කියන්නේ හොඳටම. ඒක තමයි හොඳටම පිස්සු කියලා කියන්නේ. නේද? දැන් ගොඩඩම් ගෙඩියක් පෙන්වුවාට පස්සේ කියනවාද මේ දොඩම් බීම එකක් කියලා ඒකට? එහෙම කියන්නේ නැහැ නේද කවුරු? දොඩම් ගෙඩියක් පෙන්ල දොඩම් බීම එකක් කියනවා. එහෙනම් ඔබව පෙන්ල මොනවා කියද? මෙන්න පොල් ගහක් කිය. ඔබව පෙන්ල පොල් ගහක් කියන්නේ නැනේ කවුරු? එහෙම කියන්නේ නැනේ. කියනවා දන්නෙත් නැහැ. සමහරවල් කියන්නේ පුවක් ගහක් කියලා. ඔබව පෙන්ල කවුරු පොල් ගහක් කියන්නේ නැහැ. දොඩම් ගෙඩියක් පෙන්ල කවුරුවක්වත් කියන්නේ නැහැ මොකද්ද? දොඩම් බීම එකක් කියලා. ඇපල් ගෙඩියක් පෙන්ල කවුරු කියන්නේ මේන් ඇපල් ජූස් එකක් කියලා. එහෙම කියන්නේ නැහැ. හැබැයි ඒකෙම තියෙන ටික මේකට දැම්ම මට පස්සේ කියනවා ඇපල් ජූස් එකක් කියලා. ඉතින් හොඳටම පිස්සු නැද්ද බින්දද? මොකද කලින් නැහැ කියපු එක කොහොමද මෙතන තියෙන්නේ? බලන්න කල්පනා කරලා. එහෙනම් ඔය තියෙනවා කියලා කියන කතාව බින්දුදරි සම්පූර්ණයෙන්ම වැරදි. ඕක තනිකරම මානසික විපල්යාසයන් නිසා මැවිලා එන දෙයක්. තියෙනවා කියලා කියන දේවල් වලට තව කියන තව නමක් කියන මොනවාද? නිච්ච කියලා. නිච්ච කියලා කියන්නේ තියෙනවා දේවල් වලට. ළමක් මේ ලෝකේ තියෙනවා නම් ආන් ඒවට නිච්චයි කියලා කියනවා. නිච්ච දෙයකට තමයි මොකක් වෙන්නේ? සමාවෙන්න. නිච්ච දෙයකට තමයි හැමතිස්සෙම හිත මොනව වෙන්නේ? හිත පටිච්ච වෙන්නේ නැත්තම් හිත බැඳෙන්නේ. නිච්ච නැත්තම් හිතර බැඳෙන්නේ බෑ පිංගතුනි. යමක් නිච්ච නම් හිත ඒකට බැඳෙනවා. යමක් අනිච්ච නම් යමක් අනිච්ච නම් හිත අසරණ වෙනවා. ඒ කියන්නේ යමක් අනිච්ච නම් හිතට බැරි වෙනවා මොන වෙන්නද? හා වෙන්න නැත්තම් පටිච්ච වෙන්න. පටිච්ච වෙන්න නම් නිච්ච වෙන්න ඕනේ කොයි හැරිතන. යද නිච්චං තන් දුක්ඛං. යමක් අනිච්ච නම් තමයි එතනින් එහාට මේ ප්‍රශ්නේ මොකද්ද කියලා හරි තේරෙන්නේ. නමුත් මේ ලෝකේ යම් තැනක නිච්ච දෙයක් තියෙනවා නම් නිච්ච දෙය තියෙන ඕනම තැනක තණ්හාව කියන එක උපදිනවා පිංගතුනි. යල් ලෝකේ පිය රූපං සාතු රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මොකද ලෝකේ යමක් නිච්චයි නම් පිංගතුනි ආන්ගේ නිච්ච දේ අනිවාර්යෙන් ප්‍රියයි මధుරයි. ඇයි ඒ? ඇයි ප්‍රියයි මధుරයි වෙන්නේ? මොකද අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ආස්වාදයේ කියන එක අඳුරන්නේ නැද්ද ඔහිත? අඳුරන. දැන් බලමු ඒ ආස්වාදයේ කියන්නේ කොහොමද උපදින්නේ කියලා. ආස්වාදයේ උපදින්න නම් පිංගතුනි අර මේ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනේ නේ. එහෙම කියනවනේ. ලෝකේ ජීවත් වන්නට මොකද ඕන වෙන්නේ? ලස්සන ඕනේ වේ. ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනේ වේ අනිවාර්යයෙන්. ලෝකේ ලස්සන වන්න අනිවාර්යෙන් කී දෙනෙක් ඕනද? දෙදෙනෙකු ඕනේ වේ. ලෝකේ ජීවත් වන්නට නම් ලස්සන ඕනේ. බලන්න මේකදී මොන තරම් ගැඹුරු ධර්මදේ මනුස්සයා කියන්නේ. අනිවාර්යෙන් හරි තුනවා දෙනවක වෙන්නේ නැති. නේ? ලෝකේ ජීවන පැවැත්ම අරගෙන යන නම් ආස්වාදයක් ඕනේ. ලස්සන කියලා කියන්නේ මොකද්ද? ලය අස්වැසීමට. නේ? ලය අස්වැසීමට ලස්සන කියලා කියන්නේ. ආස්වාදයන් ආස්වාදයට තමයි පැවැත්ම කියලා කියන්නේ. ආස්වාදෙන් දොර පැවැත්මක් නැහැ. ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ. ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ. ඉතුටි කී කියන්නද? දැයි මේ දෙදෙනෙකු ඕන මේ කියන ලස්සන වෙන්නේ මොකද්ද? ආස්වාද කියලා කියන්නේ ආස්වාදයේ කියන එක බිඟුතුනේ හැමදේසම ආස්වාදේ ලබන්න ඔබත් ඉන්න ඕන තව දෙයක්ත් තියෙන්න ඕන. නැත්තම් ආස්වාදය කියනවා නේද? ආස්වාදය කියන එක ඔබ විග්‍රහ කරගෙන තියෙනවා පෙලීමෙන් නිදහස් වෙදී එන එකක් කියලා. දැන් පෙලීමෙන් නිදහස් වෙනවා කියන තැනදී මොකද කරන්නේ? ඔබ විසින් දෙයක් ලං කරගන්නවා. එහෙනම් මුලින්ම ඉන්නවනේ කවුද? කවුද මුලින් ඉන්නෝනේ? මුලින් මං ඉන්නෝනේ. ඒ මට මොකක්ද ලං වෙන්න ඕනේ? මොකක් හරි එක්ක පුද්ගලෙක්, එක්ක සතෙක්, එක්ක ද්‍රව්‍යයක්, එක්ක වස්තුවක්. සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන දෙයක් ඔබට මොනව වෙන්න ඕනද? ඔබට ලං වෙන්න ඕනේ. එතකොට ඔබ ඉන්න ඕනේ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය වස්තුවක් තියෙන්න ඕනේ. ඕන් ඔය දෙන්න එකට ලං වෙන වෙලාවේදී මොකක් උපදිනවද? ආස්වාදී උපදිනවා. හරි නේද කතාව? නේ? ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ. හරිනේ? ලෝකේ ලය ආස්වාසන්න අනිවාර්යයෙන්ම දෙන්නෙක් ඕන වෙනවා. දෙන්නෙක් නැතුව ආස්වාසීමක් කරන්න බෑ. එතකොට ආස්වාදයේ කියලා කියන්නේ සම්පූර්ණයෙන් ඔන්න වගේ දෙයක්. එතකොට පින්වතුනි, ඔය ජීවිතේට ආස්වාදයක් ආව නම්, ඔය හිතට යම් තැනකට ආස්වාදයක් ආව නම්, යම් මොහොතක ආස්වාදයක් ආව නම්, ඒ ආස්වාදය ආපු හැම තැනම කවුරු හරි කෙනෙක් ඉන්නවා. එක්ක මොන හරි දෙයක් තියෙනවා. අඩුම ගානේ සිතුවිල්ලක් හරි තියෙනවා. එක්ක නාම ධර්මයක් තියෙනවා, එක්ක රූප ධර්මයක් තියෙනවා. රූප ධර්මයක් නාම ධර්මයක් නැති කිසිම තැනක ආස්වාදයක් තියෙන විදිහක් නැහැ. එහෙම නෙමේද? එහෙම නෙමේද බින්දුතුනි ওই දේවල් වලට බැඳිලා තියෙන්නේ. දැන් අපි කියනවා අම්මා ආස්වාදයි කියලා. කවුද ආස්වාද? අම්මා කියලා ඔය හිතට දැනෙන්නේ මොකද්ද? එකක්ද ගොඩක්ද? සමයි මම හිතට දැනන දේ අහන්නේ. සමයි. මොකද්ද අපි ආස්වාදයි කියලා කියන්නේ? එයා ආස්වාදයි. මෙයා ආස්වාදයි. අරක ආස්වාදයි. මේක ආස්වාදයි. ඒ රූපය ආස්වාදයි. ඒ සිතුවිල්ල ආස්වාදයි. ඒ හැඟීම ආස්වාදයි. එහෙමනේ කියන්නේ. නේද? ඒ ලෝකෙ හරි ආස්වාදයි. ඒ රට හරි ආස්වාදයි. පේනවද? හැම තැනම ආස්වාදයේ කියන පරිසරයේ පාවිච්චි කරනවා මොකට බැඳෙන්නේද බින්දුතුනි? මොකක් හරි දෙයක් එතන තියෙනවා. එක්කෝ ඒ දෙය කියන එක බින්දුතුනි දෙයක් කියලා කියන්නේ ෆික්ස් එකකට. නැත්නම් වෙන් කරගත්ත වෙන් කර ගැනීමක් තියෙනවා. අන්නේ වෙන් කර ගැනීම කියන වචන තමයි ඇත්තම හරිම වචනේ. වෙන් කර ගැනීමක් තියෙනවා. ඒ වෙන් කර ගැනීමේ වර්ග ගොඩක් තියෙනවා. ඒ වෙන් කර ගැනීම කියන එක සමහරලාට අපි සත්වයේ කියන නමින් හඳුන්වනවා. ඒ කියන්නේ ගතකුයි හිතකුයි තියෙන තැනකදී වෙන් කර ගැනීමට අපි කියන්නේ පුද්ගලයෙක් කියලා. නැත්නම් සත්වයෙක් කියලා කියනවා. නමුත් මේ වගේ තැනකදී මෙතනත් තියෙන වෙන් කර ගැනීම. නමුත් මේකට අපි කියන්නේ නෑ පුද්ගලයෙක් කියලා. මේකට මොකද්ද කියන්නේ? ද්‍රව්‍ය. මේකට කියන්නේ වයිට් බෝඩ් එක කියලා. එතකොට වෙන් කර ගැනීමක් කියන වචනය නැත්තම් වෙන් කර ගැනීමක් කියන එක තියෙන්නේ ආස්වාදයේ කියන එක ගැන කතා කරන්න නම්. මොකද වෙන් කර ගැනීමක් නැතුව ආස්වාදයේ කියන එක ගැන කතා කරන්න බෑ. මොකද අපි හැමතිස්සෙම මේ හිත පිඟුතුනේ ආස්වාදයට එක්ක තමයි දෙයකට බැඳෙන්නේ. ඒ කියන්නේ මේ මනසට දැනෙන ඔය මානසික නිදහස කතා කරගන්න බැරි වෙද්ද? ඔය මනසට දැනෙන මානසික නිදහස. ආන්ගේ කියන මානසික නිදහස ලබා ගන්න නම් ඒකට මේ දේ තියෙන්න ඕනි, මේ දේ තියෙන්න ඕනි, මෙයා ඉන්න ඕනි, අරයා ඉන්න ඕනි, මේක තියෙන්න ඕනි. ඔන්නෝම කීරි වෙලා පින්තුනි මොකද වෙලා තියෙන්නේ? ප්‍රිය මధుර කියන ආස්වාද කියන කන්ඩිෂන් එකත් එක්ක ලෝක දේවල් වලට බැඳෙනවා. යං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. ලෝකේ වෙන් වෙච්ච දෙයක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් ප්‍රිය මధుර වූ හැඟීමකුත් තියෙනවා නම් එත්තේසා තණ්හා uppajjamana uppajjati. ආන්ගේ තැනට අනිවාර්යෙන් තණ්හා වෙනවා. පැහැදිලිද? නිකම්ම නෙමෙයි තණ්හා වෙන්නේ. පළමු කොටම තණ්හා වෙන ලෝකේ යමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝකේ නිච්ච වෙන්න ඕනේ යම් තැනක්. ඒ කියන්නේ සත්වේ, පුද්ගලේ, ද්‍රව්‍යයක්, වස්තුව. එක්ක නාම ධර්මයක්, එක්ක රූප ධර්මයක්. අන්න එහෙම දෙයක් ලෝකේ තියෙන්න ඕනේ හැමතිස්සෙම. ඒ කියන්නේ ලෝකේ යම් තැනක් නිච්ච වෙන්න ඕනේ. නිච්ච වෙන්නේ නැතුව තලගොයාට මොනව කරන්න බැරිද? අල්ලන්න බෑ. ආන්ගේ නිච්ච වෙච්ච දේ මොනව ගෙනහැල්ලා දෙන්නත් ඕනේද? ආස්වාදයේ ගෙනහැල්ලා දෙන්නත් ඕනේ. සැපේ ගෙනහැල්ලා දෙන්නත් ඕනේ. ඕන් ඔය දෙකම එකට එකතු වෙලා යමක් ගැන යම් අදහසක් පහළ වුණොත් එතෙන්ට තණ්හා වෙනවා කියන එක නවත්තන්න පුළුවන් జగතේ මේ තුන් ලෝකේ නැහැ. අනිවාර්යයෙන්ම තණ්හා වෙනවම තමයි. බලන්න එහෙම නෙමෙයිද බලන්න දැන් අපේ සාමාන්‍ය ජීවිත එකතු කරලා බලන්න. ඒ වගේම තමයි. ඔය ආස්වාදයේ කියන தત્ත්වය මෙතන උදා වෙන්න නම් මෙතනත් කවුරු ඉන්න ඕනද? මෙතනත් නිච්ච දෙයක් තියෙන්න ඕනේ. නිච්ච දෙයක් එන්නත් ඕනේ. මේ නිච්ච දෙයට නිච්ච දෙයක් ආවට පස්සේ තමයි නිච්ච නිච්ච දෙන්න එකට එකතු වුණාට පස්සේ අනිච්ච වෙනව නෙමෙයි. නිච්ච නිච්ච දෙන්න එකතු වුණාට පස්සේ ආස්වාදය කියන එක එනවා. ඕක තමයි ඉතින් ඔබගේ ජීවිතය කියලා කියන්නේ. වෙන මොකක්ද? නේද? ඔබගේ ජීවිතය කියලා කියන්නේ තනිකර ඔන්න ඔය කියන මස් කට්ට ලෝලෝ ඉන්න වැඩපිළිවෙල. නේ? ඇයි අපි කලින් කතා කරලා තිබුණේ වින්ගතනේ? ආස්වාදය කියලා කියන්නේ පෙළීමෙන් නිදහස් වීමට. පෙළීමෙන් නිදහස් වීම කියලා කියන්නේ මේ හිතේම ඇති වෙන තත්ත්වයක්, මේ හිතේම ඒක වෙනත් තත්ත්වයකට පරිවර්තනය වෙනවා. පෙළීමෙන් නිදහස් වෙනවා කියලා ඒකට කියන එකට අපි ආස්වාදය කියලා හැඳින්නුවා. ඒක හරියට මස් කට්ටක් කනවා වගේ. බල්ලෙක් මස් කට්ටක් කනකොට ඒකට ලේ රසක් දැනෙනවා නේද? ඒ මස් කට්ටේ තියෙන ලේ රස දෙන්නේ නැහැ. ඒකගෙම විදුරු මහා කට තුවාල වෙලා ඒකගෙම ලේ රස ඒකටම දැනෙනවා. නේද? එහෙම නෙවෙන්නේ. ඒතර ආස්වාදය කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. දැන් හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ බින්දුනේ ඔන්න ඔහොම එකකට. කිසිම වැඩක් නැති දේවල් වලට විත ගහ ගහ යන වැඩ පිළි. ජීවිතය කියලා කියන්නේ. එහෙම නේ වෙන්නේ. නේ? මෙතන තියෙනවා කිසිම වැඩක් නැති එකක්. ජී කියන නමින් හඳුන්වන්නේ එහෙම නේ අපිනේ. එහෙම අපි කියනවනේ පුතයියා. නේ? කිසිම වැඩක් නැති එකක් කියන එක. හරෙන් කිසිම හරයක් නැති එකක්. ඇයි හරයක් නැහැ කියලා කියන්නේ? එහෙම එකක් ඇත්තරම නැහැ. පිස්සුවෙන් උමතුවෙන් හැදිච්ච එකක්. එහෙනම් ඒක වැඩක් ඇති එකද ඒක සාරයකද? ඔබ අහලා තියෙනවනේ ලෝකේ අසාරයි කියලා. කුමක් හේයින් අසාරයිද? මොකද්ද ලෝකෙ කිව්වේ? නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. අතෙත්ත දිහිරා විනයන්ති චන්ද. මොකද්ද ඔය ලෝකේ කියලා කිව්වේ ඔය? අවිද්‍යා තෘෂ්ණා නිසා මේක ඇතුලේ ඔය එන ඇති නැති කතා එයා මෙයා කියන ලෝකේ. ඕන් ඔය ලෝකේ සාරයිද? ඔය ලෝකේ බිന്ദു මාත්‍රයක සාරත්වය නැහැ. 100ට 100ක් අසාරයි. ඔය ලෝකේ අසාරයි. එතකොට මේ මෙතන මැවෙන ඔන්නෝම ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ අනිවාර්යයෙන්ම හැමතැනම කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මේ අසාර කෙනා. ඒ කියන්නේ මම. ඒ කියන්නේ මෙතන තියෙන නිච්චේක. මෙතන තියෙන නිච්චේක තමයි විත ගහලා තියෙන එක. නේද? ඒ කියන්නේ මේ විත ගහලා තියෙන එක අසුචි ගොඩක් තමයි මේක. නේද? ඇයි අර දේශනා කරලා තියෙන්නේ මේ විදිහට? මොකද්ද මේ? මට මතක් වෙන්නේ මම ඒක ඉස්සරහට ඒ වචනේ આવුවා තායි කියන්න. එතකොට මීමැස්සව දන්නවද? හ්ම්? අර විත මීමැස්ස හැමෝගෙම තියෙන විත කියලා එක. සමනලේ. මේ විත ගිහිල්ලා ගහලා මොකද කරන්නේ? ඒකෙන් ආස්වාද ලබන වැඩපිළිවෙලක් කරනවාද? පැණි බොනවා ආදි වශයෙන්. එතකොට ජීවිතය කියලා කියන්නේ මොකද එතකොට? මෙතෙන්ද මුලින්ම විත ගහ ගන්නවා. ඇයි? මෙතන මුලින්ම දැන් ඉන්නවනේ. කවුද ඉන්නේ? පුද්ගලයා මම ඉන්නවා. ඒ කියන්නේ මෙතන arrangement එකක් නෙමෙයි මේ තියෙන්නේ. මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන ඉන්නවා මං. ඒ කියන්නේ niche එකක් මෙතන තියෙනවා, right? ආන්ගේ niche එකේ ඉඳලා අනිත් තැන් වලට, අනිත් niche දේවල් වලට විත ගහ ගහ ඉන්න වැඩපිළිවෙලක් තමයි කරන්නේ. ඒකට කියන මොකක් කියලාද? ජීවිතය කියලා. ඕන් ඔය ජීවිතය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා arrangement එකක් කියලා බුදු කෙනෙක් බණ කිව්වහම නැත්තම් ආර්යයන් වහන්සේ නමක් ධම් දේශනා කළාට පස්සේ තේරෙනවා ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා. ජීවිතය කියලා කියන්නේ තනිකරම මේ නැති දෙයක් තියනවා කියලා හිතිලා ඒක මත පිහිටලා තවත් නැති දේවල් තියනවා කියලා හිතලා ඒවට විත ගහ ගහ යන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල කරන්න යනකොට තමයි පිඟුතුනි මොකද මෙතන ඉන්නවා නිච්ච දෙයක් මෙතන විත ගහලා තවත් තැනකට විත ගහලා ඒක මේකට ලං කරගන්න උත්සාහ කරන එකටත් කියනවා පීඩාව කියලා. ඒක ලං වුණාට පස්සේ එන එකට කියනවා ආස්වාදය කියලා. ඒක ළඟට නොවන තාක්කල් ඒක එන්නේ නැති වෙන બ્લોක් වෙන හැමතැනදීම මතුවෙනා තත්වයක් ඒකට කියනවා ද්වේෂය කියලා. නේද? එතකොට ඔබට හොඳට පැහැදිලිව තේරෙනවා මෙතන විත ගහගෙන ඉවරලා තවත් තැනකට විත ගහලා මොකද ඒකට විත ගහන්නේ නිකම්ම නෙමෙයි. ඒක මේකට සැප ගේන්න පුළුවන් જાතියේ එකක් කියලා හිතෙනවා. ඔන්න දැන් ඔබ ඉන්නවා කෙනෙක් ඇහිලා ඔබට කියනවා ආන් අතන ඉන්නවා පිරිමි ළමේ ගෑනු ළමේ ඒ ගැනු ළමේ ඔයාට හරි කැමතියි. දැන් කාටද කියන්නේ? මෙතන මේ විත ගහලා තියෙන කාට තමයි කියන්නේ. දැන් එයාට කියනවා එතන ගැනු ළමයෙක් මුලින්ම ඉන්නවා කියලා කියනවා. දැන් මොකද්ද කිව්වේ? අන්න එකක් එතන තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා එයා ඔයාට ආදරේ කියලා. දැන් ඒකට අලවන ආස්වාදෙ ගිහිල්ලා. ඒ කියන්නේ ඔයාට එයාගෙන් ආස්වාදෙ ලබන්න පුළුවන්. යල් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං ඔය එත්තේ සතන්නා uppajjamana uppajjati අන්න දැන් මොකක් උපදිනවද? ඒ තැන්නි හා වෙනවා. ඒ තැන්නි හා වෙනවා. අන්න තණ්හාව වෙනවා. දැන් තණ්හා වුණා. දැන් තණ්හා වෙච්ච ගම මොකක්ද දැන් ඊට පස්සේ වෙන්න ගන්නේ? ඒ තැන ආස්වාදේ uppaddwa ගැනීම උදසා මේ තැනට ලං කර ගැනීම උදසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම උපදින්න ගන්නවා. ඒවට කියන අபிසංකාර කියලා. කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වොන උපදින්න ගන්න හොෝගාලා. දැන් මොකද කරන්නේ? ඒ කෙනා තමන්ගේ ජීවි මේ 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 විත ගහපු තැනට ඒ විත ගහපු තැන ලං කර ගැනීම උදසා කටයුතු කරින්න ගන්නවා. ඒ කියන්නේ ඒ උදසා සිතවිලි නැගෙන්න ගන්නවා. සිතවිලි ක්‍රියාවද මේ උදසා උපදින්න ගන්නවා මේක ඇතුලේ ස්වභාවිකව. සිතවිල්ලක් නැගෙනකොට ඒකට අනුව සංකාරය වෙනවා. ඒ වෙලාවේ අවිද්‍යාව තෘෂ්ණා තියෙන නිසා ඒකට අනුව කර්ම උපදිනවා. ඒව නිසා කර්ම බීජ තැන්පත් වෙලා නැවත උපදින ක්‍රමවේදයක් වෙනම සැකසීලා යන පිටට යන කොටසෙන්. ගතට වටට පිටට කියලා කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒතරේ ඔක්කොම ඔහොමයි වෙන්නේ. මම මේකේ මූලය ගැන කතා කරන්නේ. ඒතර මූලයේ සිද්ධ වෙන්නේ ඔහොම. කොහොමද මූලයේ සිද්ධ වෙන්නේ? මුලින්ම මෙතන තියෙන arrangement එකක් නෙමෙයි මේකට විත ගහ ගන්න මෙතන එකක් තියෙනවා නැත්තම් මං ඉන්නවා කියලා. ඊට පස්සේ ලෝක සත්වයාගෙන් මේ බාහිර අරමුණු වලින් දිගින් දිගටම පේන්න ගන්න මොනවද? ඒ වගේ තව දේවල් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක ආස්වාද දෙනවා කියලා හිතලා අන්න ඒකට විත ගහ ගන්නවා. දැන් එතනින් එහාට ඒක ලං කර ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒක ලං වෙනකොට මොකද වෙන්නේ? ඈ ලං වෙනකොට ආස්වාදයි. ඈත් ඈත් වෙනකොට දුකයි. අන්න සැප උපදිනවා අන්න දුක උපදිනවා. ওই දෙකම නැති වෙලාවට ඒක විතරක් හැංගෙන වෙලාවට පීඩාව කෙනෙක් උපදිනවා මෝහය උපදිනවා. ලං ලං වෙනකොට ආස්වාදයි ඒකට රාග කියලා කියනවා. ඒ ලං ලං වෙන අවස්ථාවල් වලදී මානසිකත්වයක් බිහි වෙනවා. ඒකට කියනවා රාග කියලා. ඒකට කියනවා රාග මානසිකත්වය කියලා. ඒ කියන්නේ මෙතන විත ගහලා අතනත් විත ගහලා ඒ විත මේ විත ගාවට අර විත ලං වෙනවා. හරිද? මේ විත ගාවට අර විත ලං වෙන වෙලාවේදී හේතුඵලනේ පින්වතුනේ. ඒ අන්න ඒ අවස්ථාවේදී එක්තරා විදියක් ලෝකෙට විද්‍යාමාන වෙනවා. ඒකට කියනවා රාග විදිය කියලා. අන්න රාග මානසිකත්වය. එතකොට මේ විත ගාවින් අර විත ගහපු දේ ඈත් වෙනවා. ඒකට කියනවා මොන මොන මානසිකත්වය කියලාද? ඒකට කියනවා ද්වේෂ මානසිකත්වය කියලා. නේද? ඊට පස්සේ මේ විතයි ඒ විතයි ගැන හිතන මානසිකත්වයක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? මෝහ මානසිකත්වය කියලා. ඒකට කියනවා මෝහ මානසිකත්වය කියලා. දැන් පේනව නේද? මෙතෙන්ට විත ගහපු ගමන් පිඟුතුනි රාග, දේශ, මෝහ කියලා කාරණා තුනක් උපදින්න ගන්නවා. දැන් මට කියන්නකෝ. ওই රාගයි, ද්වේෂයි, මෝහයි කියන කාරණා තුනම උපදින එක නවතින්න නම් මොනව වෙන්න ඕනද? මෙතන තියෙන්නේ මොකද්ද කියන එක වැටහෙන්න ඕනේ නැද්ද? මෙතන arrangement එකක් තියෙන කියලා වැටහෙන්න ඕනේ නැද්ද? මෙතන අනිච්ච ක්‍රමවේදයක් තියෙන කියලා වැටහෙන්න ඕනේ නැද්ද? මෙතන දෙයක් තියෙනවා නෙමෙයි. මේ ලෝකේ කිසිම දේවල් තියෙනව නෙමෙයි. එහෙම වෙන් කරන්න පුළුවන් දේවල් නැති බව වැටහෙන්න ඕනේ නැද්ද? මෙතන arrangement එකක් තියෙන කියලා ගත්තකම මම පෙගුතුනි මෙතන නිච්ඡදේ අයින් වෙලා යනවා. ඒ නිච්ඡ අතුරුදහන් වෙලා යනවා. අනිච්ඡයි කියලා වැටහෙනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? මෙතනින් පරිබාහිරත් නිච්ඡ කතා ඔක්කොම අතුරුදහන් වෙලා අනිච්ඡ කතා විද්‍යාමාන වෙන්න ගන්නවා. අන්න මොකද වෙන්නේ? මෙච්චර වෙලා මෙයි මෙවි තීච්ඡ දේ disappear වෙන්නේ නැති වෙන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ලෝකෙයි එතන ලෝකෙයි ওই ලෝක දෙක නිරෝධ වෙලා ගියා. දැන් ওই ලෝක දෙක නිරෝධ වුණාට පස්සේ එතනින් එහාට ආස්වාද කතා පනවන්න කොහොමද? මොකද එයාටනේ කලින් තණ්හා වුණේ, එයා ආස්වාද දෙන්න නිසා. දැන් ඒක කතා කරන්න බෑ මෙතන. ඒක කතා කරන්න බෑ කියලා කියන්නේ එයා ආස්වාද දෙන්න කතාව කොහොමද කතා කරන්න බෑ. නේද? පැහැදිලිද? එතකොට මෙතනයි එතනයි ඇත්තම තියෙන්නේ මොකද්ද කියලා හිතන්න ගත්ත ගමන් පිඟතුනේ, දැන් ලංකර ගන්නවා කියන කතාව වෙන්න පුළුවන්ද? දැන් ලංකර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. මොකද මෙතන ලංකරලා තියාගන්න එකෙක් මෙතන නැති නිසා. මොකද එයාව ලංකරලා කාට ලංකර ගන්නද? ඔන්න ඕම් ප්‍රශ්නයක් ඉතින් එනවා. දැන් එයාව කාටද ලංකර ගන්නේ? ඔන්න ප්‍රශ්නයක් එනවා. කනටද ලංකර ගන්නේ? සිතවිල්ලකටද ලං කරගන්නේ? මොකකටද ලං කරගන්නේ? කේස් ගහකටද ලං කරගන්නේ? නැත්නම් මොකටද? මොකකටද ලං කරගන්නේ එයාව? හොඳට පේන්න ගන්නවා මෙතන හිම ලං කරගන්න නිච්ච දෙයක් මෙතන නැතරව. මෙතන අනිච්චයි. එහෙනම් මොකක් ලං කරගන්නද මෙතෙන්ට? අන්න ඈත තියෙන දේ ලං කරගන්න දෙයක් නැති බව හොඳට වැටහෙන්න ගන්නවා අනිච්ච තුලින්. ඕක වැටහෙනකොට මිගදුරි කොහොමත් ලං කරගන්න දෙයක් නෑ කියලා තේරෙනවා. එතකොට ලං කර ගැනීම නැති නිසා රාග කියන අවස්ථා උපදින එක මොනව වෙන්න ගන්නවද? නැතිවිවි නැතිවිවි යන්න ගන්නවා. රාග අවස්ථාව බිහි වෙන එක පහ වෙවි යන්න ගන්නවා. එතකොට ඔය කියන වැඩපිළිවෙල කරන්නේ නැති නිසා කවදාවත් මේකෙන් ඒක ඈත් වෙනෝ කියන දේවලුත් මොනව වෙන්න ගන්නවද? ඒවත් ඒම එහෙම අවස්ථාව බිහි වෙන එකත් එන්න මොකද වෙන්නේ? එන්න එන්න අඩු වෙන්න ගන්නවා. අන්න ද්වේෂ අවස්ථා නැති වෙලා යන්න ගන්නවා. ඒ වගේම මේක දිහා ඇත්ත ඇතිසැටියෙන් බලන වෙලාවේදී ඒක දිහා බොරුවට බලන මෝඩ මානසිකත්වයේ පහළ වෙන්නේ නැතු වෙන ගන්නවා. අන්න මොකද වෙන්නේ? මෝහ කියන මානසිකත්වයක් බිහි වෙන්න ගත්තා ඒක බිහි වෙන්නේ නැතු වෙන ගන්නවා. අන්න දැන් මොන වෙන්න ගන්නවද? රාග දුරු වෙන්න ගන්නවා, දේශ දුරු වෙන්න ගන්නවා, මෝහ දුරු වෙන්න ගන්නවා. දැන් ওই ඔක්කොටම සංගල වරහනක් දාලා අපිට කියන්න බැලද? රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කියලා කියන්නේ නිවන කියලා. මොකද රාග, ද්වේෂ, මෝහ කියන තුනම අයින් වුණා නම් යම් හිතක ඒක නිවන. නේද? අර අසංකත චෝ බික්කවේ දේසිස්සාමි අසංකත ගාමිංච මග්ගං තන්සුනාත කතමංච බික්කවේ අසංකතං. මේ අසංකතය කියලා කියන්නේ මොකද්ද කියලා අහන වෙලාවක් තියෙනවා. එන්න එතන උත්තරයක් දෙනවා. යම් බික්කවේ රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ ඉදං උච්චති බික්කවේ අසංකත. ආන් එහෙම රාගක්කේ, දේශක්කේ, මෝහක්කයක් යම් තැනක සිද්ධ වෙනවා නම් අන්න ඒකට අසංකතයක් කියලා කියනු කියලා දේශනා කරන සතාගතයන් වහන්සේ උන්වහන්සේ ප්‍රශ්නේ අහලා. උන්වහන්සේ ප්‍රශ්නේ අහලා උන්වහන්සේ උත්තර දෙනවා. බුදු පියාණන් වහන්සේ ක්‍රම වේද. එතකොට බලන්න. දැන් අපට පැහැදිලිද වින්දනේ? රාගයේ, ද්වේෂයේ, දෝහයේ ගුරු වෙන කියන්නේ මොකද්ද කියලා. දැන් හැබැයි මෙහෙමයි. අනිච්ච කියන එක හරි අවබෝධයක් නැතිව ඔය වැඩේ කරන්න ගියොත් මොකද වෙන්නේ? දැන් මේක නා තව දෙයක් කරන්න යනවා. ඒ මොකද්ද? මමත් ඉන්නවා, එයත් ඉන්නවා. රයිට්. මම මොකද කරන්නේ? රාගයේ, ద్వේසයේ, මෝහයේ දුරු කරගන්න එක තමයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නිවන කියලා. මට ඕනි දැන් ඉක්මනට මොනව සාක්ෂාත් කරගන්නද? මට ඕනි නිවන සාක්ෂාත් කරගන්න. ඒ නිසා මම මොකද කරන්නේ? මගේ ජීවිතයේ දේවල් ලං කරගන්න එක නවත්ත ගන්නවා. මොකද මගේ ජීවිතයේ දේවල් එනකොට තමයි මේ ආස්වාදෙ මට එන්නේ. ඒ නිසා ඒක හොඳ නෑ. මොකද බුදු පියාණන් වහන්සේ කියලා දෙන තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විපමුත්තස්ස, නත්ති සෝකෝ කුතෝ භයං කියලා උන්වහන්සේ හරි ලස්සනට ඒව දේශනා කරලා තියෙනවා. දැන් ඔක්කොම ගානට වින්දුනේ පිළිවෙලට ලස්සනට සේරම ගැලපි 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 එනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ මගේ දුක නිවා ගැනීම උදෙසා මම යාට තණ්හාව වෙන එක නවත්ත ගන්න උත්සාහ කරනවා. කෝ කරන්න පුළා වැඩක් නෙමෙයි. නවත් උත්සාහ කරනවා. උත්සාහ කරලි වෙලා තමන්ගේ ජීවිතේ රියාව ලං කරගන්න ඒව අයින් කරගන්න උත්සාහ කරනවා. ඒතකොට මොකද වෙන්නේ? ලං වෙන්න හදනකොට ගැටෙනවා. තමන්ට ඕනි මොකක් කරන්නද? තමන්ට ඕනි එයාව ලං කරන්නේ නැතුව එයාව ඈත් කරලා විසිකර කර ඉන්න හැමතිස්සෙම. නමුත් මොකද වෙන්නේ? ලං වෙනවා. ලං වෙනකොට මොකෝ වෙන්නේ දැන්? දැන් දුකයි. ඒ කියන්නේ දැන් ලං වෙනකොට දුකයි, ඈත් වෙනකොට සතුටුයි. එක මොකක්වත් දුන්නේ නැහැ, දෙක මාරුණා. නේද? කලින් ලං වෙනකොට සැපයි. ඈත් වෙනකොට දුකයි. දැන් ලං වෙනකොට දුකයි, ඈත් වෙනකොට සැපයි. ඔබ භාවනා කර කර ඉන්නවා කාමරේ. කලින් ආච්චි අම්මට පොඩි කාලා ළඟට එනකොට හරි සැපයි. අනේ මම රත්තරම් පුතා එන්නේ නලෝ හිටියේ. ඊට පස්සේ පොඩි කාලා ආච්චිව ගණන් ගන්න නැතුව පැත්තකට යනකොට ඒකයි යනකොට එහෙම යනකොට ආච්චිට දුකයි. දැන් ආච්චි බණ ඇහුවා. ආච්චි සිය ඔක්කොම අපිත් එහෙම තමයි. ඔන්න බණ ඇහුවා. දැන් තේරුණා මොකද්ද? ඔන්න ධර්ම අවබෝධයට පත් වුණා. මොකද අවබෝධේ? අනිච්ච ගත්ත අනිත්‍ය කියලා මොනවාරි කරලා ඊට පස්සේ තේරුම් ගත්තා මේ කැඩිලා විඳිලා විනාශ වෙවි යන දේවල් නිතර නිතර වෙනස් වෙන දේවල් අනිත්‍ය දේවල් මේ ජීවිතයට ලඟුනොත් එහෙම මොකද වෙන්නේ? දුකයි. හැබැයි ඒවා ජීවිතෙන් ඈත් කරගන්න පුළුවන් වුණොත් එහෙම හරිම සැපයි. ඇත්ත නේනම් මේ කියන එක කියලාත් ඔන්න වැටේ. දැන් ඔන්න අත්තම්ම ගෙදර එනවා. හරිද? ගෙදර හැල දැන් භාවනා යෝගීව ඉන්න කොහෙද කාමරේ. දැන් පොඩි එකා එනවා ආච්චි කියාගෙන. දැන් මොකද කියන්නේ? මූ කාලකණිය මූ එනවා මෙතන බලක් ගන්න හගන්න විදිය නැහැ. පුදුම කර්මය මුගෙන් තියෙන. ඵලයන් ගැන මේ පැත්තේ එන්න එපා කියලා. දැන් ආච්චිගේ ළඟට පුතා එන එකට ආච්චිට දුකයි. ආච්චිගෙන් පුතා ඈත් වෙනකොට එතන පුතාට ආච්චිට කියනවා මේ අම්මේ දැන් මේ අපි පුතාව රට යවන්නයි හදන්නේ. එයා අපිත් එක්ක රට යනවා. දැන් ආච්චියම බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා වැඳලා අහෝ සැපේක අහෝ සුපේක මේ කාල කණි ඔක්කොම මගේ ජීවිතෙන් අගෙන තොපි උඹලත් ඵලයක් කෙක්කත් ඉන්න එපා මං ගැන. මහා සැපයක් මගේ ජීවිතේ හම්බුනේ. මට හොඳටම නිවන දැන් ලැබිලා තියෙන කියලා මොන කරන්නේ? අර කාමරේට වෙලා ආස්වාදයෙන් ඉන්නවා. මොකෙන්ද ඉන්නේ? ආස්වාදයෙන් ඉන්නවා. මොකද ඒතකොට දැන් බනහල් වෙච්ච විපල්යාස ජීවිතේ මුකුත්ුන්නේ. මොකද්ද උනේ? මුකුත්ුන්නේ. කලින් ලං වෙනකොට සතුටුයි, ඈත් වෙනකොට දුකයි. දැන් ලං වෙනකොට දුකයි, ඈත් වෙනකොට සතුටුයි. මොකද්ද වෙලා තියෙන්නේ? මුකුත්ුන්නේ. ඉතින් ඕක නෙමෙයි පිංගුතුනි මොකද්ද නිවන කියලා. ඕක නෙමෙයි නිවන කියලා කියන්නේ. නිවන කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. නිවන කියලා කියන්නේ පිංගුතුනි මේ ලෝකාවබෝධයට පත් වෙනවත් එක්කම රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ වෙන වැඩපිළිවෙල. ඒක ඔබ හරියටම නිවැරදිවම තේරුම් ගන්න ඕනේ. මොකද ඒක නිවැරදි තේරුම් ගන්න බැරුනොත් එහෙම. දැන් මෙහෙම දැන් මේ බණ ඇහුවත් සමහර වෙලාවට බින්දුසි අවිද්‍යාසගත හිත් පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. ඒ වෙලාවට ආයි කරන්නේ නිවනද? නැහැ. ඒලා නිවන නෙමෙයි කරන්නේ. නමුත් මාත්‍රේ වෙලාවකට හරි කුසලයක් පහළ වුණොත්, කුසල හිතක් පහළ වුණොත් එීම ආන් ඒ වෙලාවට නිවන කෙරෙනවා. අනිත් වෙලාවට කෙරෙන්නේ නැහැ. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. දැන් බලන්න ඉපදුණු දවස් ඉඳලා. ඉපදුණු දවස් කියලා කියන්නේ කවද්ද? කවද ඔබ ඉපදුනේ? කවද ඔබ ඉපදුනේ? කවද්ද ඔබ ඉපදුනේ? ඔබ කවදාත් ඉපදුන්නේ නැහැ. ඔබ කවදාත් ඉපදුන්නේ නැහැ වෙනතුනේ. හේතු සැකසුණා දෙකින් දෙකට. හේතු සැකසුණු නිසා ඒ හේතු වලට අනුකූර ඵල විද්‍යාමාන වුණා. ඒ විද්‍යාමාන නිසා එක જાතියක ඵලයක් තමයි නාම රූප පින්ඩේ කියලා කියන්නේ. ওই නාම රූප පින්ඩේ කියලා කියන්නේ ඔබ ඉපදුනා හිම නෙමෙයි. නාම රූප පින්ඩේ කියලා කියන්නේ වෙනතුනි එක්තරා හේතුවක් සැකසුණු අවිද්‍යාව තුෂ්ණා සාගත හිතක් ලෝකෙට පහළ වුණා. ඒ හේතුව අවිද්‍යාව තුෂ්ණා සාගත හිතක් කියලා කියන්නේ මේ ලෝක ධර්මතාවය. ආන් ඒ අවිද්‍යාව තුෂ්ණා සාගත හිත ලෝකෙට පහළ වෙච්ච නිසා ඒ හිත හේතු කරගෙන මේ ලෝකෙට තව ඵලයක් විද්‍යාමාන වුණා. මොකද්ද? කර්ම ශක්තිය කියලා එකක්. ආන්ගේ ශක්තිය හේතු කරගෙන නාම රූප පින්ඩයක් මේ ලෝකෙට සැකස් නැත්නම් නාම රූපට සැකස්මක් සිද්ධ වුණා. ආන්ගේ නාම රූප සැකස්මට සැකස්ම තමයි ওই තියෙන්නේ. ඒ කියන්නේ ඕක තනිකරම ඩිපෙන්ඩ් මේ ඕක තනිකරම ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ මොකක් මතද? කර්ම ශක්තිය මත. කම්මස කෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි ඔය තියෙන්නේ කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ භවිස්සාමිති ඔය තියෙන්නේ. පරිගර්ම කර්ම ශක්තිය මත තමයි ඔක තනිකරම නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ හදාගත්ත නහයකුත් නැහැ, ඔබ හදාගත්ත හැඟුත් නැහැ, ඔබ හදාගත්ත මූණකුත් නැහැ. ටික දවසක් ගියාට පස්සේ තමයි දැනගන්නේ මේ මං මේ වගේ කියලා. ඒකත් දන්නේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. කන්නාඩියේ මූණ බලන්න පුළුවන් වෙන්නේ මේකට. පොඩිම කාරි මුණ බැලුවා අධිපතිච්ච කම. ඈ මම මේ මොකද මේ ඉපදිලා ඉන්නේ මෙහෙම නෙවෙයි මම උපදින ඉඳන්ගට එහෙම කවුරු පොඩි එමු. ඒ උන් දන්නේ නැහැ මොනවක්ද. හැදිලා තියෙන්නේ ඕක. ওই නාම රූප වින්නේ හැදෙනවා බින්දතු. ඒතර ඔබ කවද්ද ඉපදුණු? නාම රූප වින්නේ හැදෙන කර්ම ශක්තියෙන්. හරි? ඔබ ඉපදුනේ කවද්ද? අනේ හාමුදුරනේ මේ මොනවා කරන්නේ නේ අපි මේ ඒතර බර්ත් ඩේ එකක් ගන්න කොහොමද හදිසියට? එතන අපි බර්ත්ඩේ පාටියෙ මොකද වෙන්නේ? ඔබ කවද්ද ඉපදුනේ? ඔබ කවද්ද ඉපදුනේ? ඔබ ඉපදුන්නේ නැහැ. උපදින ඔබ කියලා එකක් ඉන්නේ නැහැ උපදින්න. ඔබ කියලා එකක් එහෙම ඉපදුන්නේ නැහැ මේකද? ඔය තියෙන්නේ විකෘති මානසිකත්වයක්. හැබැයි හිතක් උදා වුනේ නැද්ද? හිතක් උදා වුණා. හිතක් උදා වුණා ඒ උදා වෙන හිතේ හේතුවක් තිබුණා අවිද්‍යාව කියලා. ආන් ඒ අවිද්‍යාව හේතු කරගෙන තෘෂ්ණාව උදා වුණා. අවිද්‍යාව තෘෂ්ණාව දෙකම හේතු කරගෙන ඒ හිත ගැන වැටහෙන විදිය විකෘති ලෙස වැටහීමක් උදා වුණා හිතේ. ඒකට කියනවා ජාති කියලා. ආන් ඒකට ජාති කියලා කියනවා. ජාතියක් උපදුණා. ඔබ උපදුණා නෑ. එහෙම එකක් උන්නේ නෑ කිසි දවසක. ඒතර මොකද ජීවිතය කියන්නේ? ඇයි කියන්නේ ජීවිතය සුන්දරයි ආදරේ මල් මිටයි එහෙම කියන්නේ? එහෙම කියන නේද? එහෙම කියන්නේ ජීවිතයේ මොකද ජීවිතය කියන්නේ දැන් එතකොට? මොකද බෙඟුදුරේ ජීවිතය කියලා කියන්නේ? ඇයි මිනිස්සු කියන්නේ මං ජීවිතේ තේරුම් අරන් ඉන්නේ කියලා? ඈ? ජී පුතා ජීවිතේ තේරුම් ගන්න ටිකක් වයසින් මූකුරා යන්නෝ. පුතාලට ඔය ජීවිතය ගැන කිසි තේරුමක් බේරුවන්නේ නැහැ. කවුද කියන්නේ? ඈ? ඒක තව කියන්නේ කවුද? හොඳට ජීවිතාවබෝධේ ලක්වෙච්ච මිනිස්සු කියන මොකද්ද පුතා වාට මේ ජීවිතය ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔගොල්ලෝ පොඩි මේ ජීවිතය ගැන තේරුම් යන්න නම් මොන වෙන්න ඕනද? ටිකක් අපි වගේ වයසට යන්න ඕන. එතකොට තමයි ජීවිතය කියලා කියන්නේ. මේ කේස් නිකන් නෙමෙයි බල පැහිලා තියෙන්නේ. මොනවා කළාද පැහිලා තියෙන්නේ? ජීවිත අවබෝධය ලැබලා. ඔව් ඔව් ජීවිත අවබෝධය ලැබනවා. ඔව්. ජීවිත ගැන අවබෝධය ලැබනවා. මිසක් ජීවිතය ගැන අවබෝධය ලැබන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිත කියන එක ඇතුලේ තියෙන දේවල් ගැන අවබෝධයක් ලබනවා. නේද? ඔය ජීවිත කියලා එදහෙන මොකද්ද මේක තුනේ ජීවිතය කියලා කියන්නේ? ජීවිතය සුන්දරයිද? මොකද කියන්නේ? ජීවිතය සුන්දරද නැද්ද? ජීවිතය සුන්දර නැහැ. අම්මෝ අරන්නකෝ නිකන් කියන කතා අපි දන්නේ. ජීවිතේ ඇත්තම සුන්දර නෑ නේද? ජීවිතය කියලා කියන්නේ මේකතුනේ අබමල් රේණුවක තරම්වත් සාරයි කියලා ගන්න පුළුවන් දෙයක් තියෙන එක නෙමෙයි. මොකද ජීවිතය කියලා කියන එක තමයි ওই ලෝකය කියලා කියන්නේ. ওই ජීවිතය කියලා කියන්නේ පිටුදුර සම්පූර්ණයෙන්ම අසාර වැඩපිළිවෙල. අට්ටි යති හරායති jigujjati අන දැනි වචනේ. අර කලින් මොකද අමතක කරලා තිබ්බනේ? අට්ටි යති හරායති jigujjati. මොකද්ද? මොන ලෝකේද අට්ටි යති හරායති jigujjati? ලෝකය. ලෝකයේ අට්ටි යති හරායති jigujjati. හරිද වැරදිද කියන කතාව? හරියටම හරි. අට්ටි යති හරායති jigujjati කිසිම වැඩක් ඇති එක නෙමෙයි. මල මුත්‍රා වගේ ජීගූ වගේ මොනෝ කළ දාන්න ඕනද? අතහැරලා මිදිලා යන්නයි යෝනේ. මොකෙන්ද? ලෝකේ. ඒ කියන්නේ ජීවිතේ. ජීවිතය කියන එක අට්ටි යති හරායති jigujjati කියලා වැටුණා නම් ආන්ගේ කෙනාට කියන ධර්මාබෝධයටපත් වුණා කියලා. මොකද ජීවිතය ගැන ඇත්තටම කලකිරීමක් ඔන්න ඔතෙන් තමයි ජීවිතය ගැන කලකිරෙන්නේ. ඕන් වේ කලකිරීමටපත් වුණා කියලා කියන්නේ පර්මනන්ට්ලි ජීවිතෙන් අයින් වෙන වැඩපිළිවෙලට එයා ආවා. ආය එයා ජීවිතේ පැත්තට හැරවන්න බෑ. එයා වයි ලෝකේ පැත්තට හැරවන්න බෑ පිංගුතුරි කොහමදวะ? ජීවිත ගහන වැඩපිළිවෙල කියලා කියන්නේ මොකද්ද කියන එක හරියට තේරුම් ගත්තා කියලා කියන්නේ ඒක තේරුම් ගන්න ජීවිතය ගැන කලකිරෙනවා. ආන්ගේ විදිහට ජීවිතය ගැන කලකිරෙන උතුමන් වහන්සේලා තමයි මොනෝ කරන්නේද? රාජසභාවෙන් රජවාසලෙන් එළියට එන්නේ මිරිවැඩි සංගලත් එක්ක කඩුව බිම තියලා. අන්න ජීවිතාවබෝධයට පත් වුණා. තථාගතයන් වහන්සේ ජී කියලා අහක දාන්න කියලා කියපු දේ මොකද්ද කියලා වැටහෙන්න ගත්තා. අහක දාන්න කියලා ගන්න කිව්වේ මොකද්ද මේ? මෙන්න මෙතෙන්ට විත ගහගෙන ඉන්නවා. ඒ කියන්නේ මේක ලෝලවා ලෝලවා ඉන්නවා. මේ ලෝලවා ඉන්නේ ලෝලවා ඉන්න දේ ජී කියලා දන්නේ නැති නිසා. වැඩක් නැති දෙයක් කියලා දන්නේ නැති නිසායි ලෝවන්නේ. මම කියලා කියන්නේ නැත්තම් නිච්ච මෙතන තියෙන නිච්ච කාරණාව කියලා කියන්නේ නැත්තම් මෙතන තියෙන වෙන් වෙච්ච දේ කියලා කියන්නේ එක. වෙන් වෙච්ච දෙයක් කියලා නොදන්න කම නිසා තමයි ඒක ලෝණ වැඩපිළිවෙල කරන්නේ. ඒක නිසායි විත ගහන්නේ. මේක මෙතන පුද්ගලයා නැත්තම් මෙතන නිච්ච දේ කියලා දැනගත්තට පස්සේ ඒකට දේවල් ලං කරගන්න එක අතහැලා දානවා. මෙතන ගැන නොදන්න කට මොකද කරන්නේ? මේක ලෝණ වැඩපිළිවෙල කරනවා. හරිද? ඒ ලෝණ වැඩපිළිවෙල තමයි පින්තුනි ඔබගේ ජීවිතයට දේවල් ළඟා කරගත්තා කියලා ඔය කරේ. මෙතන ඇත්තට මෙහෙම එකක් නැහැ. මෙතන තියෙන arrangement එක. මේ arrangement එකට එහා ගිය එකක් චිත්ත විපල්යාසය නිසා මෙතෙන්ට හැංගෙනවා. ඒක තමයි මං කියලා කියන්නේ, පුද්ගලයා කියලා කියන්නේ මෙතෙන්ට දැනෙන නිච්ච දේ කියලා කියන්නේ. ඒක ගැන නොදන්න කමට මොකද කළේ? ඒකට දේවල් ගොඩ ගහ ගහ ගොඩ ගහ ගහ හිටියා. මොකද ඒකට කිවි? ওই නිච්ච දෙයට. නිච්ච දෙයට දේවල් ගොඩ ගහ ගහ ගොඩ ගහ ගහ හිටියා. බලන්න නැද්ද කියලා? පුංචිම කාලේ ඉඳලා ඔබට මතක ඇති කාලෙක ඉඳලා කරේ යෝග නෙමෙයිද? මට සූපුව ලබා ගන්න උත්සාහ කළා. සූපුව ඈත් වෙලා යනකොට දුකයි ඇඬුවා. මට බෝනික්ක ලබා ගන්න උත්සාහ කරා. බෝනික්ක ඈත් වෙලා යනකොට දුකයි ඇඬුවා. මට සෙල්ලම් කාර්යක ලබා ගන්න හැදුවා. ඒක ඈත් වෙලා යනකොට දුකයි ඇඬුවා. මට සරුංගලේ ලබා ගන්න හැදුවා. ඒක ඈත් වෙලා යනකොට දුකයි කියලා ඇඬුවා. මට ලැප්ටොප් එක ලබා ගන්න හැදුවා. ඒක ඈත් වෙන දුකයි කියලා ඇඬුවා. මට විභාගය සමත් කර ගැනීම ලං කර ගන්න හැදුවා. ඒක අසමත් වෙනකොට දුකයි කියලා ඇඬුවා. මට නෝනව මහත්තයව ලං කර ගන්න උත්සාහ කරා. ඒක ඈත් වෙන දුකයි කියලා ඇඬුවා. ඇද්ද? මට රස්සාව ලබා ගන්න උත්සාහ කළා හැදුවා. මට ඔක්කොම ගන්න මේකනේ මේ හොඳට ලෝනවා දැන් මේ. ඇයි අට්ටියති හරායති jigujjati කියලා තේරෙන්නේ නැහැ ඒක ගැන. අට්ටියද හරජ jigujjati නෙමෙයි. නිච්ච සුඛ අත්ථ. මේ නිච්ච මං තමයි. මේක හරි සැපයි. ඇයි රිදෙන්නේ නැහනේ? මේක ඇත්තරම තියෙන එක. අත්තයි. මෙහෙම එකක් වෙන් වෙලා තියෙනවා ඇත්තරම. අත්තයි. හරි සාරයි. ආන්ගේ ගිහියට පස්සේ මොකද වෙන්නේ? ඒකට ලං කරගන්න හදනවා. ඊට පස්සේ මුණුපුරා ලං කරගන්න හදනවා. මුණුපුරා ඈත් වෙනකොට දුකයි. මිනිපිරි ලං කරගන්න හදනවා. මිනිපිරි ඈත් වෙනකොට දුකයි. ඊට පස්සේ අරක් බෝතලේ ඈත් කරා. ලං වෙනකොට දුක වුණා. අන්තිම කාලේ එනකොට සේලයින් බෝතලේ ලං කරන්න හදනවා. ඒක ඈත් වෙනකොට දුකයි. නේද? ලෙඩ ඇඳෙක් වුණාට පස්සේ ලෙඩ ඇඳ ලං වෙනකොට සැපයි. ලෙඩ ඇඳ ඈත් වෙනකොට දුකයි. තෙල් බෙහෙත් ලං වෙනකොට දුක සැපයි. තෙල් බෙහෙත් ඈත් වෙනකොට දුකයි. අන්තිමටම කො බුරුත මිනි පෙට්ටිය ලං වෙනකොට සැපයි. බුරුත මිනි පෙට්ටිය ඈත් වෙනකොට දුකයි. නැද්ද? එහෙම වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා මම මැරෙනට පස්සේ සපත් දෙක දාලා නැහැ කකුල් දෙකට. ඒ නිසා පෙරේත අයලා ගිහිල්ලා ආයෙ පුදිලා සපත් දෙක ගවටලා ඉන්නවා. මා මැරුවා. මැරෙනට පස්සේ මං දාන්න කිව්වේ මාව මොකේද? බුරුත මිනි පෙට්ටියකට. දැම්මේ කොස් එකක. ආයි ඇදිලා යනවා. ඇයි දැන් ඒ දැන් ඒ ගන්ධබ්බරි තින් ප්‍රශ්නේ මොකද්ද? නැත්නම් අමනුස්සරි තින් ප්‍රශ්නේ මොකද්ද? බුරුත මිනි පෙට්ටිය ඈත් වුණා. ඒ නිසා දුකයි. බුරුත මිනි පෙට්ටිය ලං වුණා නම් සපයි. මං පලි ගන්නවා උඹලා හැම එකාගෙම. ඇයි? මට මොන මිනි පෙට්ටිය දුන්නේ නැද්ද? මට බුරුත මිනි පෙට්ටිය දුන්නේ නැහැ. දෙනකම් මං තොපින් සාප කරනවා. පලි ගහ ගහ පලි ගහ ගහ අමනුසත් බැවි දික් කර ජීවත් වෙන. එතනත් ආයි මොකද කරන්නේ? මට දේවල් ලං කර ගන්න. ආයි ඒ විදිහට එතනත් තියෙනවනේ ජීවිතය. ඇයි එතනත් විත ගහප එකක් තියෙනවා. ඒ නිසා ඒ ජීවිතේ ලස්සන කර කර ඉන්නවා. එහෙම නැතුව ඔක කරන්න බෑ කවර කවදාකවත්. අමනුස්ස මනුස්ස කියලා එහෙම එකක් නැහැ. අමනුස්ස මනුස්ස දිවි බ්‍රහ්ම ඔය සියලුම තැන්වල පින්විතර ජීවිත කතාවක් තියෙනවා. ඔබටත් තියෙනවනේ ජීවිත කතාව. ඔය ජීවිත කතාව කියලා ඔබ මොනවද කතා කරන්න ඔබට තියෙන්නේ? මෙන්න මෙදා මේක ලඟුණා, මේක ඈත් වුණා. එතකොට ද්වේෂය පුදුනා, මෝහය පුදුනා, රාගය පුදුනා. මෙන්න මේ කාලෙදි මේක ලඟුණා, මේක ඈත් වුණා. මේක ලඟ වුණා, මේක ඈත් වුණා. මේක ලඟ වුණා, මේක ඈත් වුණා. ඕක තමයි ඔබගේ ජීවිත කතාව. ඕක තමයි ඔබගේ කතාව. නමුත් ඔය කතාව පිළිබඳ යථාබෝධයෙන් බැලුවට පස්සේ ඔබට මහ පුස්සක් හැඟේ. වෙච්ච දේකුත් නැහැ, කරපු දේකුත් නැහැ. අන්තිමට නිකන් දුක්ඛඳක් ඉපදුනා විතරයි. කර්ම ශක්තියක් ඉපදිලා ওই ටික තමයි වුනේ. අන්තිමට ජීවිතය කියලා එහෙම කරපු එකක් නැහැ. ජීවිතය කියලා කියන්නේ මේකට මේ වෙලාවේ අවිද්‍යාව තෘෂ්ණා නිසා මැවිලා එන බොරු අතීත කතාවක්. ඕක ඇහිල්ල පට්ටපල් බොරුවක්. ඔය ජීවිතය කියලා කියන්නේ. ඔන්නව හොඳට වැටහෙනවා නම් තේරෙනවා නම් පින්වතුනි ඔබට තවදුරටත් බෑ ඔය සුදු ඇඳුමක් ඇඳගෙන ඔය පුටි වල්ලා ඉන්න. තේරෙන්නේ නැති නිසා තමයි වල්ලා ඉන්නේ. ඔය ටික පින්වතුනි ඔබට ඔය හොඳට වැටහෙනවා නම් ඔබට මේ ලෝකේ බින්දු මාත්‍රයක දෙයක්වත් ආයි නැහැ විත ගහන්න. මොකද ඔබට පේනවා විත ගහලා තියෙන හැම තැනම අන්තිමට ගහලා තියෙන්නේ අසූචි ගොඩකට තමයි ඔය විත ගහලා තියෙන්නේ. ඇයි මේ අසූචි ගොඩක් කියලා කිව්වේ? ඊය ජරාවක් අක්ක නිසාද? එහෙම එකක් නිසා නෙමෙයි ඔකට ජී කියලා කිව්වේ. ගන්න දෙයක් ඒකේ නැති නිසා. ගන්න දෙයක් නැති නිසා තමයි පින්තුණි ගුද මාර්ගයෙන් ওই ටික ඉවත් වෙන්නේ. ඒකටයි අසූචි කියලා කියන්නේ. නේද? ඒකටයි ජී කියලා කියන්නේ. ඒ ගන්න දෙයක් ඒකේ නැහැ. ගන්න දෙයක් නැත්තම් මොනව කරලා තියෙන්නේ? අතහැරලා මිදිලා යන්නේ නැහැ තියෙන්නේ. ඔබගේ ශරීරෙත් උපන්දා පටන් ඔය පාඩම උගන්වනවා නේද? හැමදාම ඔය පාඩම උගන්වනවා නේද? ඒක ගඳ නිසාද අයින් කරන්නේ ශරීරේ? නෑ, බොරු කියන්න එපා. ගඳ නිසා තමයි අයින් කරන්නේ නේද? එහෙම ගඳ නිසා නෙවෙයි අයින් කරන්නේ නැත්? පාට නිසාද? නෑ නෑ නෑ, ගඳ නිසාවත් පාට නිසාවත් නෙමෙයි අතහැරලා මිදෙන්නේ. වැඩක් නැති නිසා. එහෙනම් ඒකට අසූචි කියන වචනේ දැම්මම පාඩු නෑනේ. වැරදක් නෑනේ. මොකද පින්වතුනි බුදුවරු දාපු වචන අපිට තේරෙන්නේ නැති පරණයක් තියෙන්නේ. අට්ටියති හරායති jigujjati කියලා කියනවා මේ ලෝකේ. හරියටම හරි. ඇයි මුත්‍රා ටික එළියට යන්නේ? ඈ? ඒක ගන්න දෙයක් නෑ. ඒ නිසා ශරීරයට තේරෙනවා මේ මෝඩ හිතර නොතේරුණාට. වැඩක් නැති දේවල් මොනව කරලා දානවද? අතහැරලා මිදිලා යනවා. මල මුත්‍රා ලෙස දකින්න කියලා කිව්ව ජීවිතය ගැන. දැන් ඔක පොඩ්ඩක් වැරදිච්ච ගමන් කොහොමද පේන්නේ? හරියට හරි. ජීවිතේ මල මුත්‍රා නේ නම මේ පේන්නේ නැද්ද? ගඳ මේ දැන් නෑව දැන් දාඩි දාන. මොන ජරාවද මේ? මේ ජීවිතේ නම් කිසිම වැඩක් නෑ. මේක අතහැරලා දාලාමයි තියෙන්නේ. පුළුවන් ද ඔක් කරන්න? ඕක කවදාවත් කරන්න බැරි වැඩක්. හැබැයි ඔබ හරි නිවැරදිව ගත්තොත් එහෙම ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා ඔබට ඇත්තම ලෝකෙ බලයින් දැද්දි අතහැරලා යනවා. ඔය ලෝකෙ ඉන්න මාස්ටර් තමයි කවුද? එතකොට ඒ මාස්ටර්ට ලස්සන කරගන්න නම් හැමතිස්සම තව කෙනෙක් ඕනේ. එහෙනම් අර මහත්යයි කියලා තියෙන සින්දු වැරදිද? නෑ වැරදිද? නෑ නැකනේ. ඒ මහත්යයා නෙළුම් කවියක් කිව්වා. ඔබට පුළුවන් මොනව කරගන්නද? ඒක හරව ගන්න ඔබගේ නිවනට. අන්න ඒකට කියනවා අර්ථ නිරුක්ති කියලා. ඒ කියන්නේ මේ අර්ථ වටහලා ගන්නව මොකක් වෙනුවෙන්ද? විමුක්තිය වෙනුවෙන්. විමුක්තිය වෙනුවේ මේ ලෝකේ තියෙන දේවල් හැම දෙයක්ම හරව 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 ගන්නවා. මොකද ඔබ දකිනවා එකේ වෙනත් දෙයක්. දැන් ඔබට අවබෝධයට එන්න පුළුවන්. ඒ අවබෝධයට හැවිලි ඉවරලා පින්තුනි මේ ජීවිත අවබෝධය කියන එක හොඳටම ලබන්න. ඔබ ඉන්න ගමන් අතීතයේ සිහිපත් කරන්න. අතීතයේ සිහිපත් කළා අර බුදුපියන් වහන්සේ දේශනා කරපු විදිහට හිතන්න. අතීතයේ යම් දුකක් හටගත්තද ඒක අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි හටගත්තේ. අතීතේ යම් වේදනාවක් හටගත්තද ඒක අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි ඒ දුක් වේදනාව හටගත්තේ. නැත්තම් අතීතේ යම් අபிසංකාරයක් හටගත්තද ඒක අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි හටගත්තේ. අවිද්‍යාව තෘෂ්ණා එදා නිරෝධ වුණා නම් ඒ අபிසංකාරය අනිවාර්යයෙන්ම නිරෝධ වෙනවා. අනාගතයේ එවැනිම යම් අபிසංකාරයක් හට ගනීද? අවිද්‍යාව තෘෂ්ණා නිසාම හටගන්නේ. ඒ අනාගතයේ හටගන්න අபிසංකාරයේ නිරෝධ වෙන නම් අවිද්‍යාව තෘෂ්ණා නිරෝධයෙන් මේ අபிසංකාරේ නිරෝධ වෙයි. නේද? ඒ බුදුසම මෙන්න මේකයි කරන්න තියෙන්නේ. කීරල ඔබට හිතන්න බැරිද? පුළුවන්. ඒ කියන්නේ අතීතයේ හටගත්ත ওই විපල්යාස ලෝකේ මෙන්න මේ කාරණාව නිසායි හටගත්තේ. අතීතයේ මේ කාරණාව නිරෝධ වුණා නම් ඔය විපල්යාස ලෝකේ නිරෝධ වෙනවා. අනාගතයේ ඔය විපල්යාස ලෝකේ හට ගන්නවා නම් මේ කාරණා නිසාම හටගන්නේ, මේ කාරණා නිසාම නිරෝධ වෙන්නේ කියලා යම් මානසිකාරයකට වැටෙනවා. එහෙම වැටෙන බැරිද? එහෙම වැටෙන්න පුළුවන්. ඒකට තමයි පින්වතුනි අර කියන්නේ 77 ආකාරක ඥාන දර්ශනය කියලා. අතීතයේ ಜಾති හටගත්තේ කොහොමද? අනාගතයේ ಜಾති හට ගන්නව නම් ගන්නේ කොහොමද? ඒ ಜಾති හට ගන්න වැඩපිළිවෙලේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ಜಾති කියලා. ಜಾතිය දක්වා මේ විපල්යාස වෙවි යන වැඩපිළිවෙලක් තිබුණා නම් ඒ සියලු වැඩපිළිවෙල එකින් එකට සමුදේ වුණේ කොහොමද? නිරෝධ වෙන්නේ කොහොමද? අනාගතේ වෙනව නම් මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි නොවෙන්නේ කියලා වටහාගෙන යම් විදිහට ඕගෙන වටහා ගන්න පුළුවන් නම් ඔකට වෙන ඥානයක් පින්තුනේ වෙයි. මේ ධර්ම අවබෝධය ලැබනවත් එක්කම ඔබට ඕවා හිතන්න පුළුවන් වෙන්න ගන්නවා. මේ 아무තු දෙයක් නෙමෙයි. ඔබ හැමෝටම හොඳ ආකාරම මේ ජීවිතය ගැන හොඳ වැටහීමක් තියෙනවා නම් ඔබට ওই සියල්ල වැටහෙන්න ගන්නවා. ওই සියල්ල වැටහෙන්න ගන්නවා. ඒවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඥාන දර්ශනං. වට්ට තුනයි 12 ආකාරයකින්. මේ කරන්න ඕනේ මොකද්ද? කළාට පස්සේ කොහොමද හැඟෙන්නේ? දැන් මොනවද කරන්නේ ආදි වශයෙන්? හොඳටම මේ සියල්ල ගැන වැටහෙන්න ගන්නවා. අන්න එතකොට වින්දුතුනි යා ධර්මයේම ගුරුවරයා කරගෙනයි ඉන්නේ. ඒකෙන් එකෙන් මොකද ඒකේ ධර්මීය ගුරුවරයා කරගෙන ඉන්නවා කියලා ගුරුවරේ නැද්ද? ගුරුවරයෙක් ඉන්නවා. මොකද්ද ගුරුවරයා කියලා කියන්නේ? දහම ගුරුවරයා වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතේට ප්‍රශ්නයක් ආවට පස්සේ රාගදේශ මොහො ඉපදුනාට පස්සේ ඒ රාගදේශ මොහො රාගදේශ මොහොව වඳුනගෙන ඒ රාගදේශ මොහො නැවත උපදින එක නවතින්න මොකක් පාවිච්චි කරනවද? සද්ධර්මයේ පාවිච්චි කරනවා. අන්න ගුරුවරයා පාවිච්චි කරනවා. ආන් ඒ කෙනාට ගුරුවරයෙක් ඉන්නවා. එන ගුරුවරේ නැහැ කියලා කියන්නේ මොකද්ද? රාගදේශ මොහ ආවට පස්සේ ලෝක ධර්මතා නම් ඒවට යොදාගන්නේ. මොකද යා රාගදේශ මොහ ප්‍රශ්නයක් කියලා දන්නේ නැහැ නේ කොහොම? ලෝක ධර්මතා පාවිච්චි කර කර ජීවත් වෙනා නම් ආන් ඒ කෙනාට ගුරුවරයෙක් නැහැ. දැන් ඔබට පුළුවන් ওই කොටස කරන්න. ඔබට ওই ටික වැටහෙන්න ඕන පිංගුතුන්. මොනවද මේ කරන්න තියෙන්නේ කියලා. දැන් මේක මේ දහම් දේශනා කරලා පස්සේ ඇවිල්ලා ආයි ප්‍රශ්නයක් අහන්න එපා. මම මොකද්ද වඩන්න ඕනේ කියලා. එතකොට තියෙන්නේ කාට හරි කියලා වඩා ගන්න කියන තමයි. එහෙනම් මේ කියන එක තාම වැටහිලා නැහැ. එද ඇයි ආයි ලහන්න එපා මේ මේකට මොකද්ද වඩන්න ඕනි? ඉතින් මේකට මොකද්ද වඩන්න ඕනි කියලා මොකද්ද ඒ අහන ප්‍රශ්නේ? මේකට මම මෙහෙම වඩනවා. ඒක තව ටිකක් හොඳට වඩා ගන්න ක්‍රමයක් තියෙනවද ස්වාමීනි කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මං ඇපල් ගෙඩියට නම් වඩන්න දන්න මං පෝල් ගෙඩියට වඩන්න දන්නේ නැහැ. මොකද්ද යන්නේ? ඊට වඩා හොඳයි කියන්නේ මොකද්ද? මට තාම මේ වඩන්න තේරෙන්නේ නැහැ. මට චුට්ටක් වඩන විදිය කියලා දෙන්න. පිඟුතුනි වඩන විදිය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍යය. මේ ප්‍රතිපදාව පිළිබඳ අවබෝධයයි ඔය වඩන කොටස කියලා කියන්නේ. ඉතින් වඩන කොටස දන්නේ නැත්නම් ඊට කලින් කොටස් තුන මොකක් වෙලාද? ඉතින් ඒක ගැන දන්නේ නැහැ. දුක දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ. ඒ නිසා මාර්ගය දන්නේ නැහැ. ඒ කියන්නේ කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. රැවටෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මං කරන්න ඕන එක දන්නේ නැහැ, ඊටු ටික දන්නවා. මං කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් මං දුක දන්නවා. නෑ දුක දන්නේ නැහැ. මොකද ඔබ දුක දන්නව නම් දුක විතරක් දැනගන්නේ නැහැ. එහෙනම් මේ ලෝක ධර්මතා ඔක්කොම වෙනස් වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් කියන්නේ ආ දුක්ඛාර සත්‍ය විතරයි දන්නේ. සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මාර්ගාරි සත්‍ය ඒක දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ කිසිසේත්ම. එහෙම වෙන්න විදිහක් නැහැ පිටතින්. ඇප්ලයි කරන විදිහ අහගත්තර ගමන් නැහැ. ඒ අහගන්න වෙලාවේදී ඔබ බලන්න ඔබත් එහෙමද ඇප්ලයි කළේ කියලා. ඒතර ඔබට පුළුවන් ඕන නම් ටික් එකක් දාගෙන හරි කියලා. ඒ කියන එක. ඒක හරි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇහුවට කමන්නේ නැහැ. නමුත් අර වගේ ප්‍රශ්න අහන එක තේරුමක් නැහැ. මේක වින්ගතුනේ හරියාකාරව අවබෝධයට පත් වුණා නම් ටික ටික මේක තේරුම් ගත්තා නම් වින්ගතුනේ මෙතනින් එහාට කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ මොකද්ද කියන එක ඔබට හොඳටම වැටහෙනවා. මේ හිත විනාශ වෙන්න යන්නේ මොන වගේ දේවල්ද කියන එක ඔබටම වැටහෙන්න ඕනේ. ඇත්තම දේවල් එපා කියලා කියන්න ඕනේ නැහැ. ඔබට වැටහෙන්න ඕනේ. මේ කරන්න යන දේ නිසා මහා ගොන් වැඩක් මේ කරන්න යන්නේ මේක නිසා මහා විනාශයකුයි මේ වෙන්න යන්නේ කියලා. නැත්තම් වෙන්නේ බාගට තමයි හැමදේම වැටහිලා තියෙන්නේ. එක කෙනෙකුට කරුණාව දක්වනවා කෙනෙකුට කරුණාව දක්වන්නේ නැහැ. ඊ කියන්නේ. ඒකෙන්ද කෙනෙක් ඉන්නවනේ පිඟුතුනේ වැඩිපුර කරුණාවක් දක්වන. කෙනෙකුට ඉන්නව එයාට අඩුවෙන් කරුණාව දක්වන්නේ. මොකද්ද ඒ කියන කතාව? ඒ කියන්නේ මම මේ නිවන් දකින්න උදව් කරන්නේ මේ අයට විතරයි. ඉතින් අනිත් අය? එයාට නිවන් දකින්න උදව් කරන්නේ මටද? ඉතින් මං කියන්නේ ඒ කෙනා ගාවට ගිහිල්ලා කතා කරන්නේ නෙමෙයි ලෝකෙ හැමෝ ගාවටම. යම් පිරිසක් තෝරගෙන ඉන්නවා නම් ඒ ඇයට තමයි නිවන් දෙන්න ඕනේ. මගේ පුතා තමයි නිවන් දෙන්න ඕනේ. මගේ දූ තමයි නිවන් දකින්න ඕනේ. මගේ ආච්චි තමයි නිවන් දකින්න ඕනේ. මගේ සීයා තමයි නිවන් දකින්න ඕනේ. මං තමයි නිවන් දකින්න ඕනේ කියලා ගත්තොත් එහෙම. දැන් නිවන් නෙමෙයි ඔය දකින්නේ. ඔය වෙන මොකක් හරි ඔය දකින්නේ. දැන් ඔය දකින්නේ ආස්වාදය. එහෙම කාවකාවක හරි විශේෂයි නං. දැන් පිටුදුනේ ඇත්තම ජී කියලා දැකලා නැහැ. විතක් ගහගෙන ඉන්නේ. ඒ විත ගහගෙන ඉන්නවා. ඒ විත ගහපු තැන් තමන්ගේ ජීවිතේට ලං වෙනවා නම්, ඒ කියන්නේ විත ගහපු තැන් වලට ආස්වාදයක් එනවා නම්, ඒකට කැමති මෙයා. විත ගහපු ඒවට ආස්වාද වෙනවා. විත ගහපු නැති ඒවට ඒව එහෙම හරියන්නේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද ඒකයි ඔබ හැමතිස්සම හොඳ සීබුද්ධියෙන් යුතුව මේ ගමන යන්න ඕනේ හැම කෙනා. මොකද එහෙම කළොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ හරියටම මේ කියන්නේ නැත්නම් අපරාධ උයි කාලනස්තුල. මම පුදුම අපරාධයක් ඒක කරන්නේ. ඇත්තරම මේ ජීවිතය ගැන තේරුම් වේරුම් කරගන්නවා කියන එක ඒක හරිම ආස්වාදී වැඩක්. ජීවිතය ගැන කලකිරෙන එක. ජීවිතය ගැන කලකිරනවා කියලා කියන එක හරිම ආස්වාදී වැඩ. මොකද ජීවිතය ගැන හරියට කලකිරනවා නම් ඔය කිසිම තැනක විශේෂයක් දක්වන්නේ නැහැ පිංගසනේ. එහෙම කිසි විශේෂයක් දැක්වෙන්නේ නැහැ. ගුණයක් දැක්කොත් ගුණයට සාධුකාරයක් දෙන්න. මොකද ගුණේ කියන්නේ මොකද්ද කියලා දන්න නිසා. අගුණයක් දැක්කොත් ඒ අගුණේ නිරෝධ කරන්න තමන්ට යමක් කරන්න පුළුවන්. ඒක උදෙසා කටයුතු කරනවා. අගුණයත් එක්ක ගැටෙන්නේ නැහැ. අගුණේ කියලා කියන්නේ ගැටෙන්න ඕන එකක් නෙමෙයි. ගුණේ කියලා කියන්නේ ඇලෙන්න ඕන එකකුත් නෙමෙයි. ගුණේ කියලා කියන්නේ සාධුකාරයක් දෙන්න ඕනේ. ඒතරේ ගුණේ මේ හිතේ පිහිටනවා. නිවන් දකින්න සාපිස්ස සුදුසු වේවන. ඒකයි කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මම මේ කතා කරේ බින්දු දෙය අද අපි මේ ජීවිතයේ පිළිබඳ අවබෝධයට පත් වෙන්න උත්සාහ කරන්නේ. දැන් ඔබට පුළුවන් ඉන්න ගම මොනව කරන්නද? ඈ ජීවිත ගමනේ පොඩ්ඩක් පස්සට යන්න. පස්සට ගිහිල්ලා බලන්න ජීවිත ගමන. මේ පස්සට ගියාට පස්සේ ඔබට ජීවිතේ එක එක සංදිස්ථාන හම්බ වෙයි. ඒ හම්බ වෙන හැම තැන්වල දෙන්නෙකුත් ඇති. ඒ දෙන්න නිසා ලස්සන වෙච්ච තැනුත් ඇති. ලස්සන වුණා කියලා අන්තිමට මොකද වෙන්නේ? ලය ආශ්‍රැසිච්ච එකක් තමයි උනේ. ලය ආශ්‍රැසීම කියලා කියන්නේ බින්දුරි පිස්සු නෙමෙයි හොඳටෝම පිස්සු කියන එක. හොඳටෝම පිස්සු කියන එක. පිස්සු හොඳටම තද වුණාට පස්සේ තමයි ලය ආශ්‍රැසීම කියන එක මූකුරා ගිහිල්ලා තමන් මිනිස්සෙක්ද කියන එකත් අමතක වෙන තැනටම ඔය ලය ආශ්‍රැසීම කියන එක යනවා මූකුරා. මූකුරා යනවා කියලා හරිනේ කිව්වා. මූකුරා යනවානේ. ඒනි ඉක්මෝ යනවා. තමන් මිනිසෙක්ද කියන එකත් අමතක වෙන තැනටම ලය අස්වැසීම කියන එක ඉහළට මතුවලා යනවා. ඒකට කියනවා මනුස්ස තත්ත්වෙන් එහාට ගිහිල්ලා තිරිසන් මට්ටමට ආස්වාදයේ විදිනවා කියලා. ඒ කියන්නේ ඉක්මෝ යනවා. ඔක පොඩ පොඩ තමයි යන්නේ. ගිහිල්ලා ඉක්මෝ යනවා. ඒක රහතන් වහන්සේගේ ඉඳලා ආපසර ගිහිල්ලා දැන් බලන්න ජීවිතේ කල්පනා කරලා. ආපසර කල්පනා කරලා බලන්න. ඒ තමන්ගේ ජීවිතයේ ආස්වාද කියන දේවල් වලින් ඉක්මවා ගිය තැන් කල්පනා කරලා බලන්න. ඉක්මවා ගිය තැන් වල බලන්න දෙන්නේක් නැද්ද කියලා. ඔබ නැතුව කිසිම තැනක ඉක්මවා යාමක් සිද්ධ වෙන්නේ හේතුවක් නැහැ. ඒ වගේම තව දෙයක් හෝ සත්වයක් පුද්ගලයේ ද්‍රව්‍යයක් වස්තුවක් හෝ නිච්ච ලෙස ගත්ත දෙයක් එතන ඇති ඒ කතාවේ. ආන් එතන ඔය කියන අස්වැසීම සිද්ධ වෙන්නේ ඇති. ඒක ඉක්මවා ගිහිල්ලත් ඇති. ඒ ඉක්මවා ගියාට පස්සේ මනුස්ස කියන තත්වයට ඉක්මවා යනවා. ඒ කියන්නේ මනුස්සේ කියන එක අමතකලා යනවා. ඒ තරම් ඉක්මවා යනවා. කෙලිම තිරිසම් මට්ටමට යනවා. ඒ වෙලාවක මලානමක වෙන්නේ. ඈ? මලානමක වෙන්නේ. තිරිසම් ගතියනේ. තිරිසම් ගතිය උපාදාන වෙලා ඒ වෙතේලා තියෙන්නේ. ඇයි? ඒ වෙලාව හැදෙන ජාතිය මොන ජාතියද? තිරිසම් ජාතියක් හැදෙන්නේ. ඒ ජාතිය හැදෙන උපාදානේ. මොකද ඒ ජාතිය තමයි ඒ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ. ආස්වාදයේ ඒ වගේ මට්ටමක් තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අල්ලගෙන තියෙන මොන ගතියක්ද? තිරිසන් ජාතිය අල්ලගෙන තියෙන්නේ. තිරිසන් ජාතිය තමයි උපාදාන වෙලා තියෙන්නේ. තිරිසන් ගතියයි උපාදාන වෙලා තියෙන්නේ. උපාදාන පච්චය භව, භව පච්චය ජාති. ඔය උපාදානේ මැරුණොත් එහෙම භවයේ සැකසීලා එන මොකෙක් කියලාද? තිරිසනෙක් කියලා. ඕකේ අනිත් පැත්තත් එහෙම තමයි. ඕකේ අනිත් පැත්තත් ද්වේෂය. ද්වේෂය කියන මත්මේ පිංගුතුනි යම් ප්‍රමාණයක් තියෙන. ඒ ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ මනුෂ්‍ය තත්වෙන් එහාට යනවා. ඊට පස්සේ පටිඝ උපාදානය වෙනවා. දැන් මොකද වෙන්නේ? අන්නේ උපාදානේ වෙලා තියෙන වෙලාවක මැරුණොත් එහෙම මොකද වෙන්නේ? තිරිසනා තමයි. ඉතින් දැන් සත්තු බලන්න කොහෙන්ද සත්තුනු තේරෙනද මේ බෙදා හදාගෙන කන්න බොන්න? දැන් සතෙක් තව තැනකට ගිහිලි වෙලා මාස දෙල්ලක් උස්සගෙන එනකොට මොකද කරන්නේ? ආයින්ද අනිත් ඔක්කොම ඉන්න එන්න 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 මෙන්න මස් මෙන්න වාය කැල 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 ඔය මට ඕනේ වාය කක්කෝ. එහෙම කරනවා. මොකද කරන්නේ? මස දෙල ගත්තා. මිටින් හල ගුරුල්ලා වගේ මොකද කරන්නේ? ගත්ත තැනින් පලාදකවත් ඉන්නේ නැහැ. අධික වේගෙන් දුවනවා. අනිත් ඒවුන්ට නොදී කන්න. එහෙමනේ සත්තු. තමන්ගේ දෙයකට හානි කරන්න આવොත් මොකද කරන්නේ? දැන් මොන දෙගම් බලන්න සත්තුකෙ තියෙන. දැන් තමන්ගේ මස් කෑල කකා ඉන්නවා. ඔය කණේලාට එහා පැත්තේ එකෙක් එනවා. මොකද කරන්නේ? මෙහි එන්න. මේ පෙන් බොන්න මෙහි වාඩි වෙන්න එහෙම කියනවා. මොකද කරන්නේ? හිත ඇතුලේ මොකද්ද කියන්නේ? මරපියව, ගහපියව, කොටපියව, කපපියව. ඒකට අනුකූල රූපේ සැකසෙන්නවනේ. දැකලා තියෙනවනේ බල්ල කකා ඉන්නකොට එහා පැත්තේ තව බල්ලෙක් ආවද මොකද කරන්නේ? හිනා වෙලා එන්න කියනවා. හිනා වෙලා එන්න කියනවා. නෑ නෑ අර උල් දත් ටික ටක් ගාලා මතුගොල්ල ගන්න එළියට. පෙන්නන මොකක් කියලාද? මම බල්ලෙක් බොල එන්න එපා පළාතකට කියලා. ඔරවන්නේ නැද්ද? ඈ අර උල් දද්දක එළියට පෙන්නන එක මොකද්ද කියන්නේ? උඹ හිතන් ඉන්නේ මං දෙවි කෙනෙක් කියලාද? නෑ නෑ මං බල්ලෙක්. කේලිවල කට පොඩ්ඩක් ඇරලා බලුකම පෙන්නනෝ මෙහෙම කරලා. එහෙම කරනවනේ මං බල්ලෙක් එන්න එපා පළාතට. තවත් උන දන්නවනේ. මේකෙන් ඉරලා දානවා. කේලිවල පෙන්නන. තව ළඟට આવොත් එහෙම කරන්නේ? මොකද කරන්නේ? කිව්වා එන්න එපා කියලා. කිව්වා මං කලින් සද්දයක් දාලා පෙන්නනේ. පොඩි ගෙරවිල්ලක් දාලා පෙන්නනේ එන්න එපා කියලා. දැන් තව ටිකක් ළඟට ආවම මොකද කරන්නේ? ගෙරවිල්ල බිරිල්ලක් බවට පත් වෙනවා. තවත් ළඟට ආවොත් එහෙම. පයින්ව එඟට. පැල මොනව කරන්න හදනවද? විනාශ කරලා දාන්න හදනවා. මිනිස්සු එහෙම නෙමෙයිද? නැගෙන් බා. මට කියලා ගියක් තියෙනවා. මල්ලිත් ඉන්නවා. මූ දැන් හිමින්සරේ මගේ ගෙට විදින්නයි යන්නේ. ඔන්න ආරංචි එනවා. දැන් මේ කාටද ආරංචි එන්නේ? මිනිස්සයට එන්නේ ආරංචි. දැන් මගෙනගේ. දැන් මල්ලි මොකද මේ කරන්නේ? මේ මගේගේ ඌ ගන්නයි යන්නේ. දැන් මොකද කරන්නේ? මුලින්ම පෙන්නනවා මම මිනිස්සෙක් නෙමෙයි. මම මිනිස්සෙක් නෙමෙයි. ගිහිල්ලා කියන මොකද්ද? දන්නව? පැත්තලා හිටහම් මල්ලි. උඹට ජීවත් වෙන්න ආසන. මොකද්ද කිව්වේ? මම මිනිස්සෙන් නෙමෙයි බොල. මං අමු තිරිසනේ. මං තෝ විනාශ කරනවා මේ වැඩේ කරන්න આવොත්. කිව්වද නැද්ද? මුලින්ම කෝල් එකක් දාලා කියන්නේ. ඊට පස්සේ ඊර්වසේ එක්ක වෙන එකකට කියලා බය කරවන ගිහිල්ලා. ඒ කියන්නේ වෙන බල්ලෙක් කතා කරලා. දැන් එළ ඌට කතා කරලා ඌත් බල්ලෙන්නේ. ඌට හොඳට පුරුදුයි. ඌ හැමතිස්සෙම බල්ලෙක් ඌ. ඌට කතා කරලා ඉවරලා ඌට සල්ලි ටිකක් දෙන්න. ගිහිලි වෙලා පොඩ්ඩ ඔරවල වරෙන් කියලා කියනවා රේට ගිහිල්ලා. ඈ බල්ලෙක් බව පෙන්නලා වරෙන්කෝ. මං එව්වේ කියලා කියන්නේ. ඒත් හරියන්නේ නැත්නම් මල්ලි තවදුරට මොනව කරන්න යනවනම් ගේ ගන්න යනවනම් මොකෝ වෙන්නේ? දැන් මොකෝ කරන්නේ? ඊට පස්සේ එරවිලි පැත්තකට දාලා තිත්ත ගුණ හරව මොනව වෙන්න ගන්නවද? පිට වෙන්න ගන්නවා. ඒ කියන්නේ බොද්දට බුරනවා දැන් අර බල්ලම තමයි. ඒ ක්‍රමෙමයි යන්නේ ආයර පොතක් නැහැ. බල්ලම තමයි හොද්දට බුරන්න ගන්නවා. පැන පැන බුරනවා. මල්ලි වැඩි අතාරින් නැහැ උත් බල්ලේ. ඉතින් මොකද කරන්නේ? තව තවත් ලඟ වෙන මොකක් ගන්නද? ගේ ගන්න තව ලඟුන මොකද කරන්නේ? ගත්ත බෝතලයක් ගැහුවා වයිට් කනුවේ බින්ද බෝතලේ ඇන්න. එච්චර. බල්ලත් මොකද කරන්නේ තව ටිකක් ලඟ වුණාට පස්සේ? පෑන් නැඟට කැවෙල්ල. මොකද්ද ඔය බල්ලගේ මිනිහගේ තියෙන වෙනස? මුකුත් වෙනසක් නැහැ. මේකට වැරදිලා මනුස්ස ශරීරයක් හම්බෙලා තියෙනවා. අරකට නම් අර බත් කන බල්ලට නම් බත් කන බල්ල නෙමෙයි බත් කන බල්ලගේ මිනිහන්නේ මස් කන බල්ලට නම් ඒකගේ හිතයි ගතයි දෙකම සමානයි බත් කන බල්ලගේ ඒ හිතට මැච් වෙන්නේ නැහැ ඒ ගත ඒක හරියන්නේ නැහැ ඒ සත්‍ය සෝබාධර්මයේ මොකද කරන්නේ ඌක හරියන්නේ නැහැ ඔයාට ඔයාට ඔයගේ එක හරියන්නේ නැහැ ඔයාට ඔහුම හරියන්නේ නැහැ මොකද ඔයා හැමදෙස්සෙම ඔයා හැමදෙස්සෙම විරිත්තන්න හදන ඔරවන්නේ. ඉතින් එරවට වගේ දත් දෙක එන්නේ නැහනේ. ඉතින් ඔයා පවුනේ ආන් දත් දෙක. නේද? ඉතින් ඔයා අමාරුවෙන් මේ ඇස් දෙක මෙහෙම කරලා එහෙම කරන්න ඕනේ නැහනේ. ඉතින් මං එහෙම හදලම දෙන්නම්කෝ. ඉතින් හදලා දෙනවා. නේද? මිනිහෙක් තව මිනිහෙකුට ඔරවනකොට බල්ලෙක් වගේ නෙමේද? ඇස් දෙක මෙහෙම ලං වෙලා ඈ එහෙම වෙන්නේ නැද්ද? මෙන්න නල්ල රැලි ගහිලා හොම්බ පොඩ්ඩක් මෙහෙම දික් වෙලා එන්නේ නැද්ද? ඉතින් සබහාදාම කල්පනා කරන අනේ පව් මේ මිනිස්සයා සෑහෙන්න දුක් විඳින හොම්බ දික් කළ පෙන්නන්නේ. ඉතින් ඇයි දුක් විඳින මං හද දෙන්නකො මේ ෆ්‍රී හොම්බ. නේ. ඉතින් වාට කෙලින් ඉඳලා පුරුද්දක් ඇත්තෙම නෑ. ඇඟට පණින්නනේ ඕනේ. ඉතින් ඇඟට පැනලා මේ ඇඟිලි වලින් අල්ලන්න බෑනේ. ඉතින් ඇයි දුක් විඳින්නේ? ඉන්න මං නියපොතු ටිකක් දාලා දෙන්න. ආ ඔන්න නියපොතු. එකම්මද? ආ දෙකම්ම දෙන්නකො. ඔය ඔහොම අපට ඇඟිල්ලක් හරියන්නේ නැහනේ. ඔහොම කළා මේක නැහනේ. හරි මේක soft නේ. ඔහොමනේ ඔක හොඳ හොඳ rough වෙන්න ඕන. හොඳ උල් වෙලා එන්න ඕන. ඉතින් මේ හරින් දාලා දෙනවා. මේ හරි තිබ්බනම් තව හොඳයි ඔක. ඉතින් හදලා දෙනවා. නේ? ඔය වාට ගෙවල් වල ඉඳලා පුරුද්දක් නැහැ. වාට එහෙම ගෙවල් වල ඉන්න එහෙම ඔය වා ඉන්න ඕන කැලේ. ඉතින් එහට ඔය හැම හරියන්නේ නැහැ ඔයාට. ඔකට හොඳ long ටිකක් එහෙම දාලා දුන්නා නම් ඔයාට ඔය කැලේ ඉන්න පුළුවන්. මොකද ඔයා ගාව තනි කරපු දින්න වල් ගති, ගොන් ගති, හරක් ගති. ඉතින් ඔයා කැලේ ඉන්න ඕනේ. ඔය හැමක් එක මොකද්ද ඔය කරන්නේ? ඕක හරියන්නේ නැහැ. ඉන්න ලොන් ටිකක් දාලා දෙන්න. ඔය ඔක්කොම දාලා සකසලා මොන කරලා දෙනවද? ගතියට අනුව රූපේ හදලා දෙනවා. ගති රූපම අවලා දෙනවා. ඕකට කියනවා බල්ලෙක් කියලා උපදිනවා කියලා. මෙන්න මොකක්ද? දැන් ඔබ කල්පනා කරලා බලන්න. තමන්ගේ දේවල් වලට තව තව හරි ඔරවනකොට ගස් වෙනකොට ඒකට ආදරේ කියලා එහෙම කියලා කියන්නේ. අනේ ඉතින් මොනව කරන්නද වින්තුනේ ඔබට ඉතින්? මව් මොකද මව් සෙනෙහස යහපැත් ඉන්න ගාව මරාගෙන ඉරාගෙන හරි කනවා මගේ කවරන් ගියොත් එහෙම ඒ තරම් හිතෙනවා හොඳ වෙලාවට අරයන් නැත්තේ බැඳෙන බැඳිල්ලට පින් උතුනේ මරාගෙන වුණත් කෑලි කපාගෙන වුණත් කන්න පුළුවන් බඩෙන් ආපු එක වෙලේ අරන් ගියොත් එහෙම කවුරු හරි ඒ තරම් මානසිකත්වයේ වැටෙනවා පල්ලෙහාට නමුත් ඒ සතාව ඇතුලේ හංගගෙන කෙලින් හිටගෙන ඉන්න මිනිස්සෙක් වගේ. මිනිස්සෙක් වගේ හිටියට ඇතුලේ ඉන්නවා තනි ක්‍රම සතෙක්. මට සමාවෙන්න මෙහෙම කියනවාද? ඒකට පණෙන්නේ නැති එක විතරයි තියෙන්නේ. නැට්ටයි වලිගෙයි ඔක්කොම ටික තියෙනවා. ඒවා ඇක්ටිව් වෙන්නේ නැහැ. ඇක්ටිව් වෙනවා පොඩි එකා පොඩ්ඩක් එලීට ඇද්දා නම්. මෙහෙම කරලා ගන්න කෙලින්ම. දැන් බැල්ලිගේ පැටව අරන් ගියමකෝ කරා. බැල්ලි මේ හොඳටම නාට්ට ගිහිලා කුණාට වෙලා හිටියට බැල්ලිගේ ශිල්ප බලා ගන්න පුළුවන් පැටිය වරන් ගියොත් එහෙම මං ഇതുටි කියන්න ඕනේ නැහැ නේ ඈ ඒවා සමාන කරලා බලා ගන්න ලස්සනට පිරුවට ඉන්නවා තමයි ඇතුලේ ඉන්නව මොකද්ද ඇතුලේ ඉන්නව හැකිලිලා ගුලිලා ඉන්න මකරා මකරා එළියට එන මොනව කරත් එහෙමද ගන්න ඕනේ නැහැ ගන්න හැදුවත් ඇති මරාගෙන කනවා කියලා කියනවා ගැලින්න. උඹ ඕන දිහාක ඵල මගේ දරුවව තියලා මෙතන. මට සමා වෙන මේවා කියනවා නේ. ඕන දිහාක යන්න මෙයාට මුකුත් කරලා අහුවෙන්නේ නැව මට. කරන් දෙන්නේ ඒකට කියන තණ්හාව කියලා. ඒකට කියන බන්ධනය කියලා. ඔබට පේනවද මේ තණ්හාව එන්නේ 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 සත්වයා උපදින හැටි ඇතුලෙන් තිරිසන් උපදින හැටි. පේනවනේ තණ්හාව නිසා තමයි පහත් පහත් ගතියට යන්නේ කියලා. කය ධම්මයි කියලා කියන. ගතිය පහත් පහත් පත්තර යනවා තණ්හාව වැඩි වෙන්න වැඩි වෙන්න. තණ්හා වෙන ගතිය වැඩි වෙන්න පහත් පහත් ගතියට යනවා. පිංගුතුනේ දක්ෂතාවය වෙන්න ඕනේ තණ්හාව දුරු කරනවා මිසක් තණ්හාව එහෙම තීලිවර වෙලා ඇතුළේ උපදින තිරිසන් සත්ව ටික හංගගෙන මල්ලක දාන් ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. නමුත් බොහෝ දෙනෙක් කරන්නේ ඒක තමයි. දරුවට දින තණ්හාව අයින් කරන එක නෙමෙයි කරන්නේ, ආරක්ෂාවක් දාන එකයි කරන්නේ. ආරක්ෂාවක් දාන්න ඕන ශරීරයට. තණ්හාව අයින් කරන්න ඕන සතා උපදින එක නවත්තල දාන්න. තිරිසන්ගත බැවෙ මිදෙන්න, ප්‍රේතත් බැවෙ මිදෙන්න, නිර්යත් බැවෙ මිදෙන්න තණ්හාව අයින් වෙන්න ඕනි. තණ්හාව එහෙම තියාගෙන ඉවරලා දරුවට ආරක්ෂාව දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හොරකම් කරයි යනවා නම් ගෙදර ඩිබ්බෙත් දාන. දරුව අරයි යනවා නම් එයා ස්කූල් වෑන් එකකට දාන. ළඟින්ම තියා ගන්නවා. කොහෙටවත් දෙන්නේ නැහැ. එහෙම එහෙම කරලා ළඟටම කරලා ආරක්ෂාවක් දාගෙන ඉන්නවා. ආරක්ෂාවක් දාගෙන හිටියා කියලා වෙන් උදේ තිරසනා වෙන එක පෙරේතය වෙන එක නවතින්නේ නැහැ. මොකද හේතුව ඇතුලේ තියෙනවා. මරණාට පස්සේ පෙරේතෙක් වෙන්නේ නැති පෙරේතය මැරිලා හිටියොත්ද පණ පිටින් හිටියොත්ද? ඇතුලෙන් පෙරේතෙක් ඉන්නව උනේදි. තව කෙනෙක් පෙරේතෙක් ඉන්න එක හැරිලා. දැන් ඔය දෙන්නා කවුරු මැරලා ඉපදුනද පෙරේතෙක් කියලා ඔබදී? ඇහැරිලා ඉන්න එකයි ඉපදුනොත්ද? නැත්නම් නිදාගෙන ඉන්න පෙරේතෙක් හිටියද ඇත්ත පෙරේතෙක් වෙන්නේ? දෙකම එකයි. තිරසනෙක් ඉන්නව හැංගිලා ඇතුලේ. හැබැයි එළියට පයින් නැහැ. එළියට පයින් නැති වෙන පරිසරය හදාගෙන ඉන්නවා. ඒ කියන්නේ කේන්තියක් නැති වෙන්න බෑග්ග්‍රවුන්ඩ් එක හදන් ඉන්නවා. මොකද දන්නවා මොන හරි වුණොත් එහෙම මරාගෙන කනවා කියලා. ඒ නිසා මොකක් හරි නොවෙන්න පරිසරයක් හදාගෙන ඉන්න. මිනිස්සු ජීවත් වෙන කිලෝව තමයි කරන්නේ. පරිසරයක් හදාගෙන ඉවරලා අර අමු තිරසනාව ඇතුලේ තියාගෙන ඉන්නවා. ඒක නිදි. ලෝකෙට බැලුව බැලමට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පිරිසගේ. නමුත් තිරසනාව ඇතුලේ නිදි. හොයාගන්නවත් බෑ. බලාගන්න පුළුවන් ඇදලා දැම්මොත් ඒක අද ඔබට කිව්වේ. තමන්ගේ ජීවිතයේ ওই තියෙන දේවල් පොඩ්ඩක් අතහැරලා මිදිලා යන්න උත්සාහ කරලා බලන්න කියලා ඔබ එතකොට තේරෙයි ඇතුළේ ඉන්නවද නැද්ද කියලා. එතකොට ඔබට තේරෙයි ඇතුළේ ඉන්නවද නැද්ද ප්‍රේතයා කියලා. ප්‍රේතයා ඇතුළේ ඉන්නවා නම් ඔයාලට තමයි පොඩ්ඩක් නැගිටලා එන්නේ උඩට. නැත්ත ඇතුළේ ඉන්නවා මොකද? මොකද අවිද්‍යාව තෘෂ්ණා නිසා, අවිද්‍යාව තෘෂ්ණා හටගත්තද ප්‍රේත ජාතිය, තිරිසන් ජාතිය, බලු ජාතිය, ගොන් ජාතිය, හරක් ජාතිය, නිරේ ජාතිය, නිරිපල්ල ජාතිය ඕක ඇතුළේ උපදිනවා. ඒකට හේතු අවිද්‍යාව තෘෂ්ණා. මිසක් තිරසනාට පණාවද නැද්ද කියන එක නෙමෙයි. පෙරේතයාට පණාවද නැද්ද කියන එක නෙමෙයි. පෙරේත ගතිය උපදින්න පිඟුතුනි, පෙරේත ගතිය එළියට පේන්න ගන්නේ ඔබ පෙරේත වෙච්ච දෙයක් අරයන් හදනකොට. නැත්තම් පෙරේතයාට පණේන්නේ නැහැ. ඔබට අඳුර ගන්නවත් බැ. පෙරේතය ඇතුළේ ඉන්නවා හැබැයි. ඒකයි බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකට බය වෙන්න කියලා. ඔය අම්මයි තාත්තයි මේක ඇතුළේ උපද්දන. නමුත් ඔක ටික මනුස්ස ගතියේ දිව්‍ය බ්‍රහ්ම ගතියේ ආවොත් එම සතා උපදිනවා තමයි තම තිරසන්නේ. තිරසන් වැඩ පිළිවෙලට යන්නේ නැහැ කිසිසේත්ම. තව කෙනෙක්ගේ ඇඟට මැල්ලා දොස් කියලා ගහලා මැල්ලා පලිගන්න ඕ මොකුත් හිතෙන්නේ නැහැ. කිසිම දෙයක් සම්බන්ධව. අන්න පෙන්වතර තිරසන් ගතියෙන් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන ගතිය විතරයි දැන් උපදින්නේ ඇතුලේ. අන්න ගතිය මෙරිලා තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා ඒ මට්ටම මෙරිලා තියෙන්නේ. ඒ නිසා නිදාගෙන ඉන්න පෙරේතයන් නිදාගෙන හිටියත් ඇහැරලා හිටියත් පෙරේතයව මරනවා ඇතුලේ. මේ කියන වැටේනවත් දන්නේ නැ මේ උපමාවක් කතා කර අයන්නේ. අවිද්‍යාව තෘෂ්ණා වල අර තියෙන තද ගතිය, ඝන ගතිය අයින් වුණාට පස්සේ නිදාගෙන ඉන්න හෝ ඇහැරිලා ඉන්න හෝ පෙරේතය ඇතුලේ මැරෙනවා. දැන් නිදාගෙන හිටියත් ඇහැරිලාවත් පෙරේතයක ඇතුලේ නෑ පිඟුතුනේ. ඒ නිසයි පෙරේතෙක් කියලා උපදින්නේ නැත්තේ. මිසක් නිදාගෙන ඉන්න නිසා එහෙම නෙමෙයි. එහෙමමයි ඕන තරම් ඉන්නවා. ඔය කියන්නේ සමහරවිට කියන අනේ හොඳ මිනිස්සු. හැබැයි කේන්ති කියොත් එම් මල මහස වන වගේ එහෙම කියනවනේ අපිත් අහලා තියෙනවා. අපි අහලා තියෙනවා එහෙම අනේ හරි හොඳ මිනිස්සයා. හැබැයි අවුස්ස ගන්න නම් එපා ඈ. එහෙම කියනවා නේද? අවුස්ස ගන්න නම් එපා. අවුස්ස ගත්තොත් එම් හත්පුතු පරම්පරාවම ඉවරයි. යකා වගේ තමයි විසුණුත් එහෙම. ඒ කියන්නේ ඌ යකෙක් නෙමෙයි. ඈ? අවුස්ස ගත්තේ නේද? අවුස ගන්න නම් එපා කියලා කියන්නේ. අවුස ගන්න නම් එපා. යකෙක් වගේ මිනිස්සු මොනවැ මොනව කරයිද දන්නේ නැහැ. හැබැයි හොඳ වෙලාවට හොනේ දෙවි කෙනා වගේ. හැබැයි ඇතුළේ නැද්ද? ඇතුළේ ඉන්නවා. විශේෂයෙන් මේ බන්ධන හැමෝම පරිසංගෙන්. ඔබ දන්නේ නැහැ ওই බන්ධන නිසා වෙන විනාශෙ මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද බන්ධනේ කියන එක හැමතිස්සෙම පිඟුතුනේ ඔබට සැප උපද්දන පද්දතර තමයි ඔබ හැමතිස්සෙම ඔබ තල්ලු කර කර ඉන්නේ. ඒකට හොයියා කිය කී ඉන්නවා. ඒ නිසායි බන්ධනේ සැප උපද්දල දෙන විදිහට තමයි පාර හද හද ජීවිතේ සකසකස යන්නේ. නමුත් ඔගේ අනිත් පැත්තක් තියෙනවා. මොකද සැපයි පැද්දුවත් පිඟුතුනේ ඔක පෙරේතය. ඔය සැප උපද්දනේ අනිත් පැත්තට තමයි තිරසනා. ওই දෙකට මාරු වෙවි තියෙනවා. ඔබගේ බන්ධන නිසා අධිකල සැප උපද්දනෝ නම් ඔබ. ඔය ඉන්නේ පෙරේතය. ඔබගේ බන්ධන නිසා ඔබට අධිකලස කේන්ති යනවා නම් දැන් ඉන්නේ තිරසන. ඔය ඔක්කොම සතර පාය. කල්පනා කරලා බලන්න නැත්ද කියලා. ඒක පිංගුතුනේ ආච්චිද සීයද දරුවද පුතාද එහෙම එක අදාළ එකක් නැහැ ඕනම දෙයකට. ඉක්මෝ යනවා නම් ලොකු ප්‍රශ්නයක් එතන තියෙන හැමම කල්පනා කරලා බලන්න. බල කටයුතු කරගෙන යන්න. මේ ජීවිත අවබෝධය ලැබනකොට මොනව වෙනවද? තණ්හාව දුරු වෙන්න ගන්නවා. තණ්හාව දුරු වෙනකොට අර ලෝකේ දෙන්න ගැන තේරෙන්න ගන්නවා. එතකොට ඒ දෙන්න ගැන හොඳට තේරෙන්න ගන්නකොට ඒ දෙන්න ප්‍රත්‍යයෙන් උපදින යමක් තිබ්බනම් ඒව ගැනත් වැටහෙන්න ගන්නවා. එතකොට අන්න ජීවිත අවබෝධයටපත් වෙලා ජීවිතය අතහැරෙන්න මිදෙන්න ගන්නවා. නැත්තම් ලෝකේ අතහැරලා මිදෙල යන්න ගන්නවා. ඒක තමයි ක්‍රමය. වැටහෙනවද? ඉතින් ඒ විදිහට ජීවිතය ගැන තේරුම් බේරුම් කරගන්න උත්සාහ කරන්න. අර සින්දුවේ අනිත් කැලල තොප විමින්සාවේ වාසේ ගියේ. හරි නේන. හරි බින්දුතුනි එහෙනම් අපි ධම්ම සාකච්ඡා මෙතනින් හමාර කරමු. හොඳයි මනස සියලු දෙනා සීපත් කරගන්න මේ කරගන්න දුනන ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල් ලෝක සියලු සත්වෝ කෙරෙහි වීදී පැතිරියත්වා හේ බෙන් හිදී පැතිරියාම තුනේ සියල් ලෝක සියලු සත්වෝ දස කුසලින් මිදෙත්තා දස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවිසන සිහි නිබ්බහාන පරම සුඛයෙන් සුකිත්තර වෙත්වා කියලා සාදුකාරය දෙලා හැම කෙනාට පින් අනුමෝදන් කරා. ඒ වගේ මේ කරගෙන දුන අනත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල අංගල් මහ බල මහිමේ හේතු වාසනා කරගෙන මේ මෙහි මරල මත නැවත වරක් ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදුකාරයදල පින් අනුස්ථාන කරන්. ඒ වගේම අවසන සිසිපත් කරගන්න පින්තුනි මේ කරගෙන දුන අනත ප්‍රමාණ මහ පුණ්‍ය ගංගා කුසල අංගල් මහ බල මහිමේ හේතු වාසනා කරගෙන ඔබ අප සිල් දෙනාට මේ ජීවිතය තුළදී මේ සුදු වත තුළදීම මේ අනගාරිකා වත තුළදීම ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසීප මෙනුමදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගන්නට මේ සියලු පිංගුසල් ඒකාන්තයෙන් හේතු මුනි ශ්‍රේ වෙත්වා කියන සාදු කර දෙර පිං අදිසාන කර හැම කෙනාට මේ හපතක් වේවා නිබ්බහන පරම සුඛයෙන් සුකිතර වේ. සබ්බී හේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුකේ දීඝායකෝ භව භවත සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධහන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදා සුති භවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බරಂತಿ සියදිනාට මෙහපතක් වේ. එබ්බහන පරමසුඛයසුකේ.